चक्रवालेतु अत्र कश्चन्तु देवता सतमङ्गिराजस् सुनन्तु सर्गमुक्तम् धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता धम्मश्रवणकालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एतं संतं एतं पनीतं यदिदं सब्बसंकार समतो सब्बोपदिपटिनिस्सग्गो तन्हक्कयो विरागो निरोधो निब्बानन्ति इति पिन्नत्नि अद මේ ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනයකට කන්යුමා සවන් යුමා අසන්නයි මේ පින්නතුන් සදී පැහැදී සදස්සේ සිටින්නේ. පළමුවෙන්ම අපි තේරුම් ගන්න ඕන මේ නිවන් මාර්ගය කියන එක හරියට තේරුම් ගන්න. මොකද මේ මාර්ගයක් තමයි මේක තියෙන්නේ මාර්ග ප්‍රතිපදාවක්. මග්ගේ මග්ග ඥාන දර්ශනයක්. ධම්මානුධම්ම ප්‍රතිපදාව. ඒ නිසා මේ නිවන් මාර්ගය කියන එක බුදුපියාණන් වහන්සේ නොයෙකුත් ආකාරයට දේශනා කරලා තියෙනවා. මෙතන මේ නිවන් මාර්ගය විශේෂයෙන්ම අවබෝධ කරගන්න නම් මේ සං තේරුම් ගන්නම අවශ්‍යයි. සං තේරුම් ගත්ත තරමටයි නිවන් මාර්ගය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. සං තමා හැම පුද්ගලයෙක්ම සාරයි කියලා අල්ලගෙන උපාදානය කරගෙන අයිති කරගෙන එකතු කරගෙන තියෙන්නේ. මේ සං සාරයි කියන පරමාර්ථයෙන් එහෙම නැත්නම් අදහසින් තීරණයෙන් තමා හැම පුද්ගජන පුද්ගලයෙක්ම සංකාර කරන්නේ. එනිසා සංකාර කරලා සංකත සකස් කරගෙන සම්බන්ධතා ඇති කරගෙන සන්තෝෂ වෙවි සංවේගයට සන්තාපයට වේදනාවට පත්වීම තමයි සාමාන්‍ය පෘථග්ජනයාගේ පුරුද්ද. එනිසා මේ සං හරියටම දැනගෙන පහදලා ඉවත් කරන්න පුළුවන් නම් සම්පදා කියලා අපි සම්පදා ඉවත් කිරීම තමයි සම්පදා කියන්නේ. මේ සම්පදා උත්තාන සම්පදා විරිය සම්පදා එවම ආරක්කන සම්පදා එවගම සීල සම්පදා සද්ධා සම්පදා ත්‍යාග සම්පදා පඤ්ඤා සම්පදා මෙම අර ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ මේ සම්පාදා ඉවත් කිරීම පිළිබඳව අට ආකාරයකටත් විග්‍රහ කරලා තියෙනවා. මේ සම්පාදලා ඉවත් කරන්න පුළුවන් වෙන්නේ මේ සං කියන්නේ මොකද්ද කියලා දැනගත්තොත් දැකගත්තොත් තේරුම් ගත්තොත් අවබෝධ කරගත්තොත්. ඒ නිසා මේ සංසාර ගමනක යන හැම පෘථග්ජන පුද්ගලයෙකුටම මේ සංසාරය කියලා දකිනවා. මේක යම්කිසි සාරත්වයක් වටිනාකමක් අගයක් දකින නිසයි අපි සංසාරයි කියන්නේ. මේ සං කියන්නේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් එකතු කරගන්නාදේ අල්ලා ගන්නාදේ බදා ගන්නාදේ උපාදානය කරගන්නාදේ. මේ සාරයි කියලා අල්ලගන්න සියලුම දේ සංසාරයි. මේ අල්ලගන්න සියලුම දේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන මෙන්න මේ මහා ධාතු මහා භූත මහා ගති අතරට අයිති වෙනවා. මේක නොදැකීම තමා මේක දකින්නට බැරිවීම තමා පුද්ගලයේ මේ සංසාරයි කියලා මේ සංකත ධර්ම ආදාදා සංකාර කර කර සම්බන්ධ වෙවි සන්තෝෂ වෙන්නට හදන්නේ. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම දැනගන්න ඕන මොකද්ද මේ සං කියන එකේ අර්ථය තේරුම. මොකද සංදේශනාවක් දේශනා කරලා බුදුහාමුදුරුවෝ මේක තමයි පැහැදිලි කරන්න උත්සාහ කළේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරපු මුළු ධර්මයම ඥානපද හතරකට ගොනු කරලා චූලහත්ති පදෝපම සූත්‍රයේ විග්‍රහ කළා. සංදේශේති සම්මාදපේති සම්මුත්තේජේති සම්පහන්සේති කියන මේ හතර මේක sannityati sannisidati ekoti bhavan sammadiyati කියලා විග්‍රහ කරලා කියනවා බොහොම තැන්වල. ඒ නිසා මේ සං තේරුම් ගත්ත තරමට තමයි ධර්ම අවබෝධයක් ලැබෙන්නේ. එමනනම් මේ ධර්ම අවබෝධය කියන්නේම සං දැක ගැනීම. ඒකනි කියුවේ ධම්මෝ සංදිට්ඨිකෝ. සම්මාදිට්ඨියටපත් වෙන්න නම් ධම්මෝ සංදිට්ඨිකෝ වෙන්න ඕන, සං දැක ගන්න ඕන. මේ සං කියන්නේ තම තමම්ම රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් එකතු කරගෙන අල්ලගෙන වටිනවා කියලා සාරයි කියලා උපාදානය කරගෙන බදාගෙන පරිහරණය කරන දේවල්. බුදුහාමුදුරුවෝ මේ පැවැත්ම තුල තියෙන කිසිම දෙයක් පරිහරණය කරන්න එපා කිව්වේ නැහැ. භාවිතා කරන්න එපා කිව්වේ නැහැ. හැබැයි ධර්මානුකූලව සාධාරණසේ සමජීවිකතාව වලින් එමනනම් අපි යහපත් ධර්මානුධම්ම ප්‍රතිපදාවට අනුව ධර්මානුකූලව ඒ වගේම සමජීවිකතාවට ගැලපෙන ආකාරයටයි මේ රාග දේශ මොහ ඉවත් කිරීමටයි මේ සම්පදා කියලා කිව්වේ. ඒ නිසා සං දැක ගන්නා තාක්කල් කෙනෙකුට මේ සීලය තේරුම් ගන්නත් බෑ, සමාධිය තේරුම් ගන්නත් බෑ, ප්‍රඥාව තේරුම් ගන්නත් බෑ. ඒ නිසා යම් කිසි කෙනෙකුට ධම්මෝ සංදිට්ඨිකෝ කියන තත්වයටපත් වෙන්න පුළුවන් වුණොත් අන්න ඒ පුද්ගලයා මේ හේතුඵල ධර්මය තුලින් සං දැකගත් පුද්ගලයෙක් වෙනවා. දැන් මේ පින්වතුන් සම්පිලිබඳව එහෙම නැත්නම් මේ සංසාර ගමනට හේතු වන්නා වූ කාරණා පිළිබඳව එහෙමත් නැත්නම් සමු උදය වන ආකාරය. සමුදය කියන්නේ සං උදය. එතකොට මේ සං උදය වෙනවා, උපත ලබනවා හැම පුද්ගලයෙකුගේම සිටක. වෙන ලෝකෙ කොහේවත්ම සමුදය වෙන්නේ නැහැ. පුද්ගලයෙකුගේ, සත්වයෙකුගේ චිත්තසංතානයකමයි සං උපදින්නේ, සමුදය බිහි වෙන්නේ. රහතන් වහන්සේගේ හිතේ සං උපදින්නේ නැහැ. මොකද හේතුව සං නිරෝධ කරලා තියෙන්නේ. නමුත් පෘථග්ජන පුද්ගලයාගේ තුලේ, හිත තුල, චිත්තසංතානයේ තුල රාගයෙන්, ද්වේෂයෙන්, මොහෙන් ක්‍රියා කරන හැම මොහොතකම, හැම අවස්ථාවකම පටිච්ච වෙනවා. පටිච්ච වීමෙන් සං උපදිනවා. මේ සං උපදින්නට, සමුදය බිහිවන්නට එකම හේතුව, එකම නිදානය, එකම ප්‍රත්‍ය පටිච්ච වීමයි. පටිච්ච වෙන්නේ හිතෙන්. මේ හිතෙන් පටිච්ච වීම, පටිච්ච කියන්නේ පටි කියන්නේ බැඳෙනවා, ඉච්ච කියන්නේ කැමැත්ත. කැමැත්තෙන් යමකට බැඳීම නිසා තමයි සමුදය බිහි වෙන්නේ, සං උපදින්නේ. දැන් මේ හැම පෘථග්ජන පුද්ගලයෙක් තුළම ඇහෙන් දකින දේ ප්‍රිය නම් පටිච්ච වෙනවා, ඇහෙන් දකින දේ අප්‍රිය නම් පටිච්ච වෙනවා, සං උපදිනවා. සං ඉපදුණු ගමන්ම ඒ පුද්ගලයා සංසාර ගමනට බැඳෙනවා. යමක් උපාදානය කරගන්නවා, බදාගන්නවා, අයිති කරගන්නවා, එකතු කරගන්නවා, අල්ලගන්නවා භවං සම්භවං වූ ගමන්. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ නිවන කියන්නේ, නිදහස් වීම කියන්නේ මෙන්න මේ සමුදය නිරෝධයයි. සමුදය තේරුම් ගත්තේ නැත්නම් සමුදය වන ආකාරය තමන් තුලින්ම සිද්ධ වෙන හැටි තේරුම් ගත්තේ නැත්නම්, පැහැදිලිව දැකගත්තේ නැත්නම් ඒ සං උදය වන ආකාරය නවත්තන්න බෑ. එනිසා මේ සමුදය නිරෝධ කළ හැකි, නිරෝධ කළ යුතුයි කියන ධර්මය තේරුම් ගත යුතුයි. සමුදය නිරෝධ කරන්න නම් පටිච්ච න පටිච්ච වෙන්න ඕන, එහෙමනම් පටිච්ච නොවි ඉන්න ඕන. පටිච්ච වීම තමයි මේ සංසාර ගමනට හැම කෙනෙකුටම හේතුව. පටිච්ච වීමයි හේතුව, සං උත්පාද වීමයි ඵලය. මෙන්න හේතුඵල ධර්මය. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාද ධර්මය කියන්නේ හේතුඵල ධර්මය. හේතුව කරන්නේ බිහි වෙනවා මේ පටිච්ච වීමත් සමග. ඵල භුක්ති විඳින්නේ බිහි වෙනවා මේ මේ පටිච්ච වීමත් සමග. ඒ නිසා අපිට මේ හේතුව නැති කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා මේ Nirodha ලබා ගන්න. එහෙම නැත්නම් සමුදය Nirodha කරන්නට. මේ හේතුව දැක ගැනීම තමයි පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගන්නවා කියන්නේ. ඒ නිසා පටිච්ච වෙන්නෙම තමන්ගේ මේ ඉන්ද්‍රියය හරහායි. වෙන කිසිම ක්‍රමයක් නැ මේ පටිච්ච කියන්නේ කැමැත්තෙන් බැඳෙනවා. තමන් යමකට කැමැත්තෙන් බැඳෙන්නේ ඇහෙන් ප්‍රිය රූපයකට බැඳෙනවා. ඇහෙන් අප්‍රිය රූපයකටත් බැඳෙනවා. ඒක ගැටීමක්. නමුත් ඒ තරත් බැඳීමක් බැඳීමේ දෙවෙනි වේශය. ඒ වගේම කනෙන් ප්‍රිය රූපයකට බැඳෙනවා. කනෙන් අප්‍රිය රූපයට ගැටෙනවා. ඒකත් බැඳීමක්. ඒ වගේම නාසයෙන් දිවෙන් කයෙන් ප්‍රිය රසයට බැඳෙනවා. අප්‍රිය රසයට ගැටෙනවා. ඒ වගේම හිතෙන් විඥාණයෙන් ප්‍රිය රූපයට ඇලෙනවා. අප්‍රිය රූපයට ගැටෙනවා. දැන් මෙතන මේ ඇලීමත් ගැටීමත් දෙකම පටිච්ච වීමක්. හොඳට තේරියා ගන්න ඕනේ පටිච්ච වීම කියන්නේ අපි පටිච්ච කියන්නේ මේ ඉච්ඡ කියන එක කැමැත්ත අකමැත්ත ප්‍රිය අප්‍රිය දෙකම ගැලපෙන සාධාරණ දෙයක්. පටිච්ච වීම දැන් අපි තරහකාරයෙකුට තරහ වෙන්නේ එතනත් පටිච්ච වීමක් නිසායි. ඒ නිසා ඒ තරහකාරයට තරහ වීමත් වෛරකාරයට වෛර කිරීමත් ණයකාරයට ක්‍රෝධ කිරීමත් මේ ඊර්ෂ්‍යා කිරීමත් මේ සියලුම දේ පටිච්ච බව හොඳට තේරුම් ගන්න ඕනේ. මේ පටිච්ච කියන්නේ ප්‍රිය භවෙන් ඇලීම පමණක් නොවේයි. අප්‍රිය භවෙන් ගැටීමත් පටිච්ච වීමක් කියන එක සාධාරණ ලෙස තේරුම් ගත යුතුයි. එතකොට මේ ප්‍රවැත්ම මිනිස්සු මේ පවත්වාගෙන යන්නේ මිනිස්සු සත්තු දෙවියෝ බ්‍රහ්මයෝ මේ තල 31ක උපත ලැබූ සියලුම පුද්ගලයන් සත්වයින් භූතයින් පෙරේතයින් මේ ප්‍රවැත්ම පවත්වාගෙන යන්නේ මෙන්න මේ පටිච්ච වීම පිළිබඳව ඇත්ත යථා ස්වභාවය යථාවාදීක නොදැන්න නිසායි. ඒ නිසා හැම කෙනෙක්ම ප්‍රිය දෙයට ඇලෙනවා අප්‍රිය දෙයට ගැටෙනවා මේ ප්‍රිය අප්‍රිය අතර දෙයට මුලා වෙනවා මානෙන් මොහෙන් මුලා වෙනවා. එහෙමනම් මේ රාගය කියන්නේ ප්‍රිය දෙයට ඇලීම ද්වේෂය කියන්නේ අප්‍රිය දෙයට ගැටීම මෝහය කියන්නේ මානෙන් මමත්වයෙන් මුලා වීම. ඒ නිසා මේ රාග දේශ මෝහ කියන මේ ගති තුනම එක වචනකින් කිව්වා සමුදය කියලා. සං උපදිනවා. මේ සං උපදින්නෙම අර පටිච්ච වීම නිසායි. ප්‍රිය දෙයට ඇලීම නිසා, බැඳීම නිසා, සම්බන්ධ වීම නිසා, ආදරය කිරීම නිසා, ආලය කිරීම නිසා, උපාදානය කරගන්නවා, අල්ලගන්නවා, බදා ගන්නවා. මේ නිසා එක අතකින් එක පැත්තකින් පටිච්ච වෙනවා. ඒ වගේම අප්‍රිය වූ දෙයට ගැටෙනවා, තරහ වෙනවා, වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා, ශාප කරනවා, මේ වගේ නොයෙකුත් වැඩ කරනවා. ඒක තමයි ද්වේෂය. දෙවෙනි වේශය. ද්වේෂය කිව්වේ දෙවෙනි වේශය. මොකද දෙවෙනි වේශයද? අර ප්‍රිය භවයේම අර ඇලෙන දෙයම අප්‍රිය වීමයි. මේ වෙන මොකක්වත් නෙමෙයි. මේ ප්‍රිය වෙන්නේ අප්‍රිය වෙන්නේ එකම දෙයයි. ඉස්සෙල්ලා තමන් ප්‍රිය දෙයක් ප්‍රියයි කියලා දැක්කහම ඒකට ඇලුනහම ඒක දැකලා අහලා සිතලා විඳලා ප්‍රියයි කියලා තීරණයක් කළා නිගමනයක් කළාට පස්සේ ඒක තමන් නොදැනුවත්වම විපරිණාමයට පත් වෙනවා, වෙනස් වෙනවා, අන්‍යතාභාවයට පත් වෙනවා. මේ විපරිණාමයට පත්වීම අන්‍යතාභාවයට පත්වීම නිසා වෙන්නේ තමන්ගේ කැමැත්ත අනුව ඒක පවත්ව ගන්න බෑ. ඍෂිසේ පවත්ව ගන්න බැරි නිසායි දෙවෙනි වේශයකට පත් වෙන්නේ. ඒ නිසා පළමු වෙනි වේශයක් එහෙම නැත්නම් ප්‍රිය භවක් ඇලෙන ස්වභාවයක් බැඳෙන ස්වභාවයක් නැත්නම් මේ පැවැත්ම තුල කිසිම කෙනෙකුට දෙවෙනි වේශයක් ද්වේෂයක් වෛරයක් ක්‍රෝධයක් තරහක් ඊර්ෂ්‍යාවක් පටිගයක් එන්නත් බෑ. ඒ නිසා අර රාගයෙන් ඇලීමේ දෙවෙනි වේශය ද්වේෂයෙන් ගැටීම. එතකොට මේ හිත තුළ තරහ වෛර ක්‍රෝධ ඊර්ෂ්‍යා ඔක්කොම හටගන්නේ අර තමන්ට ඍෂිසේ පවතින්නේ නැති ධර්මතාවයක් මේ පැවැත්ම තුළ තියෙනවා. මේ පැවැත්ම තුළ මේ වගේ ධර්මතාවයක් තියෙන්නට හේතුව මේ සියලුම දේ සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ. මේ සියලුම දේවල් විනාශභාවයටපත් වෙලා විපරිණාමයටපත් වෙලා ගෙවිලා තමන්ට අකමැතිසේ අර සබ්බේ මේ පියේහි මනාපේ. සබ්බේ කිව්වේ සියලු දේ, පියේහි කිව්වේ ප්‍රිය වූ, මනාපේහි කිව්වේ මනාප දේ. ප්‍රියමනාප වූ සියලුම දේ අපි ප්‍රියයි කියලා මනාපයි කියලා තීරණය කළොත් අන්න එතෙන්දී ඒවා විපරිණාමයට පත් වෙලා වෙනස් වෙලා ගෙවිලා අන්‍යතාභාවයට පත් වීම නිසා අපේ හිතේ දෙවෙනි වේශයක් ලැබෙනවා, උරුම වෙනවා, හිම වෙනවා, දෙවෙනි වේශයකට පත් වෙනවා. ඒකයි මේ දුක. මේ දුක කියන්නේ වෙන මොකක්වත්ම නෙමේ, අපි සැපයි කියලා උපාදානය කරගත්ත, ප්‍රියයි කියලා අල්ලගත්ත, බදාගත්ත මේ යම් දෙයක් දෙවෙනි වේශයකට පත් වීමයි. එහෙමනම් මේ දුක කියන එකේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට නම් මේ සැප කියන එක තේරුම් ගත යුතුයි. මේ සැප කියන්නේ ප්‍රිය දේ, දුක කියන්නේ අප්‍රිය දේ. මේ සැප දුක කියලා දෙකක් අන්ත දෙකක් තියෙනවා. මේ අන්ත දෙකටම පුද්ගලයන් ඇලෙන්නේ ගැටෙන්නේ මේකේ නියත ස්වභාවය, ධර්මතාවය, ස්වરૂපය යථාවාදී ලෙස තථාකාරී ලෙස නොදැකීමයි. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ පැවැත්ම තුල තියෙන මේ අන්‍යතාභාවය, මේ විපරිණාමයට පත්වීම, ලෝකේ බාහිර ලෝකේ තමයි මේ අන්‍යතාභාවයට පත්වීම, විපරිණාමයට පත්වීම. නමුත් තමන් තුළ මේක ඇති වෙනකොට අපි වෙන වචනයකින් මේක ප්‍රකාශ කරන්නේ. මේ අනිත්‍යයි, එහෙම නැත්නම් අන්‍යතාභාවය කියලා කියන එක බාහිර ලෝකෙයි තියෙන්නේ. හැබැයි චිත්තසංතානය තුළ අනිත්‍යයි කියලා එකක් නැහැ. එතන තියෙන්නේ අනිත්‍යයි. ඉච්ඡ කියන්නේ කැමැත්ත. අර පටිච්චනේ, පටිච්ච වීම ඉච්ඡ කියන්නේ කැමැත්ත. මේ කැමැත්ත ඇති වෙන්නේ තමන්ගේ සිත තුළයි. මේ කැමැත්ත ප්‍රිය දෙයටයි, මధుර දෙයටයි, මිහිරි දෙයටයි. අර හිත, ඇහැ, කන, නාසය, දිවකය කියන මේ ඉන්ද්‍රියය පිනවන දෙයටයි අපි පටිච්ච වෙන්නේ. ඒ පටිච්ච වූ දේ, ඇහැ පින වූ දේ, කන පින වූ දේ, නාසය පින වූ දේ, කය පින වූ දේ, අපි නිතරම යම්කිසි ආස්වාදයක් සුවයක්, ආමිෂ සුවයක් ලබනවා. එවනනම් ඇහැ පිනවනවා. මේ ඇහැ පිනවීමේ ආශාවක්, කැමැත්තක්, අවශ්‍යතාවයක් පුද්ගලයා තුළ පවතිනවා. ඒ නිසා අර පටිච්ච වූ දේ නිච්චසේ, නිච්ච කියන්නේ ඒ ආකාරයට තමන්ගේ හිතෙන් පවත්වාගෙන යෑම. මේ හිතේ මේ නිච්ච ගතිය එන්නේ. මේ පටිච්ච වීම වෙන්නේ සිටේ, නිච්ච ගතිය ඇති වෙන්නේ සිටේ. මේ නිච්ච ගතිය ඇතිවීම නිසයි අපි සංසාරයට බැඳෙන්නේ. නිච්ච කියන්නේ අවශ්‍යතාවයක්. අර කැමැත්ත අනුව, ඒ ඉච්ච කියන්නේ කැමැත්ත, ඒ කැමැත්ත නිශ්චිත කරගන්න, එහෙම නැත්නම් ස්ථීර කරගන්නට අවශ්‍ය වෙන අවශ්‍යතාවයයි මේ නිච්ච කිව්වේ. මේ නිච්ච සංඥාවක් හැම පෘථග්ජන පුද්ගලයෙක් තුළම ඇති වෙනවා. මේ ආපෝ තේජෝ වායෝ පඨවි පිළිබඳව, එහෙම නැත්නම් අර ඇහෙන් දකින රූපය, කනෙන් අහන ශබ්දය, නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා රසය, මනසෙන් ගන්නා මතක ගතාන ප්‍රියනම්. එතකොට ඒ හය ප්‍රියනම්, ඒ ප්‍රියදේ විඳීමේ, ඇහැ පිනවීමේ අවශ්‍යතාවයක් නිසා ඇහැ ගණනාසය දිවකය පිනවීමේ අවශ්‍යතාවයක් තමයි තියෙන්නේ. එතකොට තමයි අර විඥාණයට ආහාර ලැබෙන්නේ. විඥාණය හදන්නේම මේ වැඩකාරයෝ හය දිනාගෙන් ආහාර ලබා ගන්නට. ඇහැ පිනවනවා, කන පිනවනවා, දිව පිනවනවා, නාසය පිනවනවා, දිවකය පිනවනවා, ඒ වගේම මන පිනවනවා. මේ පිනවීම තමයි ආමිෂ සුවය කියන්නේ. ඒ ආමිෂ සුවය ලබන්න තමයි මේ නිත්‍ය සංඥාවක් ඇති කරගන්නේ. හැබැයි මේ නිත්‍ය සංඥාව ඒ ආකාරයට පාත් ගන්න බෑ. මොකද හේතුව තමන්ගේ හිතේ ඇති වූ මේ කැමැත්ත පරිදි අර බාහිර ලෝකයේ දේවල් පවත්වන්න බෑ. ඒ නිසා මේ නිත්‍ය අනිත්‍ය කියන එක තමන්ගේ හිතේ ඇති වෙන දෙයක් මිසක් ලෝකයේ ඇති වෙන දෙයක් නෙමෙයි. ඒ ඒ පුද්ගලයාගේ හිත තුළමයි චිත්ත සංතානය තුළමයි මේ පටිච්ච වෙන්නේ නිත්‍ය වෙන්නේ. ඒ වගේම අනිත්‍ය පුළුවන් නම් අවබෝධ කරගත යුත්තේ තමන්ගේ චිතෙමයි. නමුත් අර නිත්‍ය අනිත්‍ය කියන මේ දෙක බාහිර ලෝකේ තියෙන දෙයක්. බාහිර ලෝකේ තියෙන සියලුම දේවල් වගේම තමන් තුළ තියෙන සියලුම දේවලුත් තමන් උපාදානය කරගත්ත සියලුම දේ අන්‍යතාභාවයට පත් වෙනවා. නානා භාවෝ විනා භාව. ඒක නෙමෙයි මේ බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මය. ඒකට වඩා වෙනස් මේ පටිච්ච නිත්‍ය අනිත්‍ය නිසා අභිච්ඡ කියන අභිජ්ජා දෝමනස්ස සිටේ ඇති වෙනවා. එතකොට පටිච්ච නැත්නම් නිත්‍ය නැත්නම් අභිච්ඡ අභිජ්ජා කියන්නේ දැඩි අවශ්‍යතාවය, දැඩි ආසාව, දැඩි කැමැත්ත. දැන් මේ පටිච්ච තේරුම් ගත්තේ නැත්නම් සංඋප්පාද වෙන ආකාරය තේරුම් ගන්න බෑ. ඒ වගේම පටිච්ච වීම නිසා ඒ සංඥාවක් නිත්‍ය සංඥාවක් තමන්ගේ හිතේ ඇති වුණොත් ඒ පටිච්ච කියන්නේ ප්‍රියභවෙන් බැඳෙන එකනේ. ඒ ප්‍රියභවෙන් බැඳෙන එක දිගටම ඒ ආකාරයෙන් පවත්වාගෙන යන්නට ඇති වූ අවශ්‍යතාවය කැමැත්ත තමයි නිත්‍ය. ඒ නිත්‍ය ඇති වෙන්නේ අර සංඋප්පාද වෙනවා නිත්‍ය ඇති වීම නිසා. ඒ වගේම මේ නිත්‍ය සංඥාවක් හිතේ තියෙනවා නම් ඒ පිළිබඳව දැඩි අවශ්‍යතාවක් ආශාවක් කැමැත්තක් ඇති වෙනවා. ඒක තමයි අභිඉච්ඡා. අභිචා කියන්නේ ඒකයි. මේ අභිච්ඡ කියන එකේ විරුද්ධ වචන තමයි අප්‍රිච්ඡ. එහෙම නැත්නම් අල්පේච්ඡ කියලත් අපි කියනවා. අප්‍රිච්ඡ කියන්නේ ඒක අල්ප කරලා ඉවත් කරලා අස් කරලා ඒ කැමැත්ත තුනී කර ගැනීමයි. නමුත් මේකට විරුද්ධ වචන තමයි අභිච්ඡ. මේ අභිච්ඡා කියන වචනේ තේරුම දැඩි ආශාව, දැඩි ලෝභය, දැඩි කැමැත්ත. ඒක අර පටිච්ච වීමේ අන්තය. ඒ කියන්නේ පටිච්ච වීම තමයි මුලින් සිදු වෙන්නේ. පටිච්ච වීම නිසා නිත්‍ය, නිත්‍ය නිසා අභිච්ච. මේ අභිච්ච කියන අභිච්ඡා කියන දැඩි ලෝභය ඇති වුණාම හැම පෘථග්ජන පුද්ගලයෙක් තුළම මේ ඉච්ඡ විෂම ධර්මයට පත් වෙනවා. එහෙම නැත්නම් මේ ඉච්ඡ නිසා තමන් තුළ උද්දච්ච කියන උද්ද ඉච්ඡ උදාස් වීමේ, එහෙම නැත්නම් විසුරුණු සිතක් බවට සිතපත් වෙනවා. ඉච්ඡ කියන්නේ කැමැත්ත. අර අභිච්ඡා නිසා උද්දච්ච මතු වෙනවා. උද්දච්ච කියන්නේ, උද්දච්ච කියන්නේ හිතේ විසුරුණු බව. හිත එහාට දුවනවා, මෙහාට දුවනවා, කුළු හරකෙක් වගේ. මොකද්ද අර අභිච්ඡාවෙන් අපි අල්ලගන්න, උපාදානය කරගන්න දේ අපිට ඒ ආකාරයට පවත් ගන්න බැරි නිසා. ඒ නිසා මේ උද්දච්ච බව හෝ ඊට පස්සේ කුක්කුච්ච බවකුත් මතු වෙනවා. කුක්කුච්ච කියන්නේ බොහොම පහත් වූ, හීන වූ, කිලුට වූ කැමැත්ත. අර පහත් වැඩ කරන්නටත්, එහෙම නැත්නම් ලාමක පාපකාරී වැඩ කරන්නටත් මේ කැමැත්ත ඇති වෙනවා. මේ නිසා දැන් අභිච්ඡා ඇති වෙන්නේ නිච්ච නිසා. අභිච්ඡාව නිසා උද්දච්ච බව, කුක්කුච්ච බව හිතේ ඇති වෙනවා. මේ උද්දච්ච කුක්කුච්ච බව නිසා හිතේ පාපිච්ච බව, මරිච්ච බව. මරිච්ච කියන්නේ මසුරුකම, කැමැත්තෙන්ම මසුරු බවට පත්වීම. පාපිච්ච කියන්නේ, ඉච්ඡ කියන්නේ කැමැත්ත, පාප වැඩ කරන්න ඇති කැමැත්ත. ඒ නිසා ලාභිච්ඡ, අත්ච්ඡ කියලා තව දෙකකටත් පත් වෙනවා. මේ නිසා හිත කිලුටු වුණා. මේ හිතේ කිලුටු වූ ගතිය තමයි විචීකි ඉච්ඡ. විඥාන චිත්තේ කිලුටු වූ කැමැත්ත. මේ විඥාන චිත්තේ කිලුටු කැමැත්තයි විචිකිච්ඡාව කියන්නේ. එතකොට මේ ඉච්ඡ තේරුම් ගත්තේ නැත්නම්, පටිච්ච තේරුම් ගත්තේ නැත්නම් මේ සංඋපදීන ඇති තේරුම් ගන්න බෑ. එතකොට මේ මොන ආකාරයේ හෝ ඉච්ඡ සිටිවිල්ලක් ඇති වුණත් තමන්ගේ සිතේ ඇති වෙන්නේ මේවා බාහිර ලෝකේ ඇති වෙන දේවල් නෙමෙයි. පටිච්ච වෙන්නේ තමන්ගේ සිතේ. නිත්‍ය සංඥාවක් ඇති වෙන්නේ තමන්ගේ සිතේ. අර උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා, මරිච්ච, පාපිච්ච, ලාභිච්ච, අත්ථිච්ච මේ සියලුම දේවල් ඇති වෙන්නේ තමන්ගේ හිතේ. මේ මොන ආකාරයේ හෝ ඉච්ඡක් කැමැත්තක් ඇති වුණා නම් එතෙන්දී ප්‍රතිඵලය සං උත්පාද වීමයි. මේ සං උත්පාද වීම නිසා සමුදේ ධර්මයක් බිහිවීම නිසා නැවත නැවතත් වෙන්නේ ඒ ගතියම තමන්ගේ හිතේ වැඩි දියුණු වීමයි. වඩති කියලා කිව්වේ වැඩි දියුණු වෙනවා. වැඩි දියුණු වෙන්නේ මොකද්ද? අර රාග ගතිය, ద్వේෂ ගතිය, මෝහ ගතිය. පටිච්ච වෙන්නෙම රාගය, ద్వේෂය, මෝහය කියන කිලුටු ගතිය තමන්ගේ හිතේ තියෙන නිසායි. පටිච්ච වීමත් සමගම යායන් තණ්හා පොනෝ භවිකා කියන தത്വෙටපත් වෙනවා. නන්දි රාග සාගතා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුනම එකතු කරලයි මේ සමුදය කියන වචනේ හැදුවේ. එහෙම නැත්නම් අර චතුරාර්ය සත්‍ය ධර්මයේ, එහෙම නැත්නම් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ සමුදය ආර්ය සත්‍ය පිළිබඳව මෙන්න මේ කාරණේ. මේ සමුදය සත්‍ය පිළිබඳව තමයි දැන් මේ විග්‍රහ කළේ. එතකොට මේ සං උපදින්නේ වෙන මොකක්වත් නිසා නෙමේ, පටිච්ච වීම නිසායි. පටිච්ච වෙන්නේ වෙන මොකවත් නිසා නෙමේ, හිතේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, එහෙම නැත්නම් රාගය, ద్వේෂය, මෝහය කියන කිලුටු ගති තියෙන නිසායි, කෙලස් ගති තියෙන නිසායි, අඳුරු ගති තියෙන නිසායි, ලාමක බාල ගති තියෙන නිසායි. ගති කිව්වේ මේව ඇතුළට ගත්ත දේවල්. ඒ නිසා තමන් තේරුම් ගන්න ඕන මේ තමන්ගේ හිත තුල තියෙන බාල ගතියක්, ලාමක ගතියක්, පාප ගතියක්, අර කැමැත්තක්, ප්‍රිය දේට ඇලෙන කැමැත්තක්, අප්‍රිය දේට ගැටෙන කැමැත්තක්, මෝහෙන් මානෙන් මුලා වෙන ගතියක් තමන්ගාව තියෙන නිසා මේ රාගය, ద్వේෂය, මෝහය චිත තුල තියෙන තාක්කල් සමුදය බිහි වෙනවා. එතකොට සමුදය බිහිවන්නට එකම හේතුව මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන නිසා සමුදය බිහිවන්නෙම තමන්ගේ හිතේ. එතකොට තමන්ගේ හිතේ තියෙන අර ගතිය නිසායි, අර රාග ගතිය, ద్వේෂ ගතිය, මෝහ ගතිය නිසායි සමුදය ධර්ම බිහි වෙන්නේ. සමුදය ධර්ම බිහි වෙන්නේ පටිච්ච වීම නිසායි. පටිච්ච වෙන්නේ අර රාගය, ద్వේෂය, මෝහය කියන කිලුටු ගති කැමැති තියෙන නිසායි. මේක මේ හරියටම තේරුම් ගත්තොත් මේ නිත්‍ය බව අපි දැන් මෙතන අපි මේ සමුදය තේරුම් ගත අරගෙන මේ සමුදය ඉවත් කරන්න, එහෙම නැත්නම් සමුදය නිරෝධ කරන්න තමා නිවන කියන්නේ. සමුදය නිරෝධය, මේ සමුදය කියන්නේ පැවැත්ම, පවත්වාගෙන යෑම. දුක කියන්නේ පැවැත්ම තුල කියන දෙයක්. දැන් දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ පැවැත්ම. සමුදය ආර්ය සත්‍ය කියන්නේ පැවැත්ම, පවත්වාගෙන යෑම. නිරෝධ ආර්ය සත්‍ය කියන්නේ මේ පවත්වාගෙන යෑම, නැවැත්ම. නිරෝධගාමී පටිපදාව කියන්නේ මේ නැවැත්ම නවත්තන්න, පැවැත්ම නවත්තන්නට අනුගමනය කළ යුතු, එහෙම නැත්නම් තිත ලබන්නට අනුගමනය කළ යුතු ප්‍රතිපදාව. මේක තමයි සංවත්තති. සංවත්තති කියන්නේ මෙතන වචන තුනක් තියෙන්නේ. සං කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කිරීම, එකතු කිරීම. සං වත් කියන්නේ අපි මේ ආදාගත්ත ගත හිත වත. ඒ වත්තති, මේකට තිත කියනවා. මේ ක්‍රියාවලිය, මේ ආයතන රටාව ඉවත් කළා. අපිට පුළුවන්කම තියෙනවා මේ සමුදය නිරෝධ කරලා සංවත්තති කරන්න. ඒකනේ කිව්වර චක්කුකරණී, ඥානකරණී, උපසමාය, අභිඥාය, සම්බෝධාය, නිබ්බානාය සංවත්තති. මේ සංවත්තති කියන එක තමා වැදගත්ම වචනේ. නමුත් ත්‍රිපිටකය පරිවර්තනය කරද්දී මං හිතන්නේ ලක්ෂයක් වාරයක් විතර ත්‍රිපිටකයේ තියෙන සංවත්තති කවුරුවත් පරිවර්තනය කරලා නැහැ. මොකද මේ සංවත දන්නේ නැති නිසා, සංවතට තිත තියන්න දන්නේ නැති නිසා. ඒ නිසා මේ සමුදය තේරුම් ගත්තොත් මෙහෙම නැත්නම් මේ සං උපදින ඇති තමන්ගේ චිත්ත සංතානයෙන් තමන්ම තේරුම් ගන්න ඕනේ. මේක වෙන කොහෙවත් මේ සං උපදින්නේ නැහැ. ඒ වගේම මේ සංවතට තිත තියන්නත් වෙන කාටවත් බෑ. මේ සංවත උපදින්නේ තමන් තුළ, මේ සමුදය බිහි වෙන්නේ තමන් තුළ. සංවත බිහි වූ ගමන්ම, සමුදය බිහි වූ ගමන්ම ඒක අපි සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙන්නේ ලෝකයට. ඒ වගේම මේ ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා කියන මේ ධාතු මනසිකාරයෙන් අපි අදාගත්ත රූප සංඥා වේදනා තණ්හා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේ උපාදානය කරගන්නවා. ඒ නිසා මේ ඇහැ කන නාසය දිවකය මන කියන මේ ඉන්ද්‍රිය හය ඒ සඳහා උපකාර කරගන්නවා. මේ අනුව මේ සංවත තේරුම් ගත්තොත් අපි මේ පවත්වන වත තමයි මේ සංවත. ඒ සංවත පවතින්නේ සමුදේ බිහිවීම නිසායි. එහෙමනම් මෙතෙන්දී කළ හැකි එකම වැඩේ, කළ යුතු එකම වැඩේ සමුදය නිරෝධ කිරීමයි. මේ නිරෝධ කියන්නේ නැති කිරීම නෙමෙයි. ඒක හොඳට තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ චක්කු කාය නිරෝධ කළා, රූප කාය නිරෝධ කළා, ඒ වගේම ශබ්ද කාය නිරෝධ කළා. මෙහෙම චක්කු සෝත ගාන ජීවා කාය රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පහස මන මේ සියලුම දේ බුදුහාමුදුරුවෝ නිරෝධ කළා කියන්නේ ඇහැ නැති කළා නෙමෙයි, කන නැති කළා නෙමෙයි, නාසය දිවකය මන නැති කළා නෙමෙයි. මේ නිරෝධ කියන වචනේ නැති කිරීම කියන අර්ථයක් නෙමෙයි තියෙන්නේ. මෙතන තියෙන්නේ නිල් උදා එමනනම් අනුපාදෝ කියන தত্ত্বයක්. අනුපාද කිරීමක් මිසක නැති කිරීමක් මෙතන අර්ථය නෙමෙයි. නිරුජ්ජති කියන වචනේ, ඒ වගේම නිරෝධ කියන වචනේ මේ නැති කිරීමක් නැති බව හොඳට තේරුම් ගන්න ඕන. එතන තියෙන්නේ උපදින්න තියෙන දෙයක් අපි අනුපාද කළා. උපදීම නැවැත්තුවා. නැති කළා නෙමෙයි නැවැත්තුවා. ඒ නිසා අපි පටිච්ච වීම සිදු වෙන්නේ නැත්නම් සංඋපාද වෙන්නේ නැහැ, සමුදේ නිරෝධ වෙනවා. ඒ නිසා මෙතන හොඳට තේරුම් ගන්න ඕන මේ ඇහැයි රූපයයි දෙක පටිච්ච වීම නිසායි චක්කු විඥානයක් උපදින්නේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥාන. එහෙමනම් අපි කරන්න ඕන මේ පටිච්ච වීම නවත්තන එකයි නිරෝධ කිරීම කියන්නේ. සමුදය නිරෝධය කියන්නේ පටිච්ච වීම න පටිච්ච කිරීමයි. මේ න පටිච්ච කිරීම මිසක් නිරෝධයට වෙන ක්‍රමයක් නැහැ. මේ නිරෝධය කියන එක හොඳට තේරුම් ගත්තේ නැත්නම් මේ පටිච්ච වීම නවත්තන්න එහෙම නැත්නම් න පටිච්ච කරන්නත් බැහැ. දැන් ගිනි පෙට්ටියක් මේ පැත්තේ තියෙනවා, ගිනි කූරක් මේ පැත්තේ තියෙනවා. මේ ගිනි පෙට්ටියයි ගිනි කූරයි අරගෙන අපි පටිච්ච කළේ නැත්නම් ගින්දරක් හටගන්නේ නැහැ. චක්කු විඥානය කියන්නේ ගින්දරක්. ඒ වගේම සෝතංච පටිච්ච සද්දං, ගානංච පටිච්ච ගන්ධ, ජීවා පටිච්ච රස, කාය පටිච්ච පොට්ටබ්බා, මනා පටිච්ච ධම්මා. මේ හයම, ඉන්ද්‍රිය හයම පටිච්ච වුණොත් විතරයි අර චක්කු විඥානය, සෝත විඥානය, ගාන විඥානය, ජීවා විඥානය, කාය විඥානය, මනෝ විඥානය උපදින්නේ. මේ විඥානය කියන්නේ ගින්දරක්, ගින්නක්, මත්වීමක්, රත්වීමක්, ගින්නක්. මේ විඥානය ශක්තියක් බිහි කරනවා. විශ්ව ශක්තිය බිහි කරන්නේම විඥාන ශක්තියයි. ඒ නිසා මේ ශක්තිය උපදවන්නේ තමන්ගේ හිත තුළ. දැන් ඇහෙන් රූපයක් බලලා ඒකට පටිච්ච වුණොත් දැන් හොඳට තේරුම් ගන්න ඕනේ පටිච්ච දෙපැත්තක් තියෙනවා. ප්‍රිය භවෙන් ඇලීමත් පටිච්ච, අප්‍රිය භවෙන් ගැටීමත් පටිච්ච, මානයෙන් මුලාවත් පටිච්ච. මේ තුන් ආකාරයෙන් එක ආකාරයකින් හෝ පටිච්ච වුණොත් සිද්ධ වෙන්නේ සමුදය බිහිවීම නිසා තමන්ගේ අභ්‍යන්තරයේ ගින්නක්, එකලොස් ගින්නක් බිහි වෙනවා. අර ලේ ධාතුවේ රත් වෙනවා, මත් වෙනවා, ගිනි ගන්නවා. මේ රත් වීම, මත් වීම, ගිනි ගැනීමේ ස්වરૂපය නොයෙකුත් ආකාරයකට සිද්ධ වෙනවා. ඒක වැඩි අඩු වීමක් තියෙනවා. හැබැයි මේ ලේ ධාතුව භ්‍රමණය වන්නට යම්කිසි ශක්තියක් අවශ්‍යයි. හැබැයි මේ ශක්තිය අර පටිච්ච වීම නිසා අන්තයකට යනවා. ඒක නිසා අපිට පාලනය කරගන්න බැරි තරමට මේ රත් වීම, මත් වීම, ගිනි ගැනීම නිසා අවසානයේ තමන් මත් වූ පුද්ගලයෙක් හැටියටයි කටයුතු කරන්නේ. ඒ නිසා පුද්ගලයෝ මේ පටිච්ච වීමේ නිසා, සමුදය බිහිවීම නිසා මත් වෙනවා, රාගයෙන් මත් වෙනවා, ద్వේෂයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා, බලයෙන් මත් වෙනවා, නිලයෙන් මත් වෙනවා, කුලයෙන් මත් වෙනවා, ආහාරයෙන් මත් වෙනවා, රූපයෙන් මත් වෙනවා, තරුණකමෙන් මත් වෙනවා, තව නොයෙකුත් ආකාර දේවල් වලින් මත් වෙනවා. මේ මත්වීම සිදුවීම නිසා තමයි පුද්ගලයා මේ ඇත්ත නොදන්නේ. මේ මදය මේක මැද නෙමෙයි මද. මදේ කියන්නේ මත්වීම. මේ මත්වීම නිසා සිද්ධ වෙන්නේ ලේ ධාතුව කිලුටු වීමයි. ලේ ධාතුව කිලුටු වීම නිසා වෙන්නේ අර මනස එහෙම නැත්නම් මොලේ තියෙන ශෛල මුවා වෙලා මොලේ මොට්ට වෙනවා. අපිට මනින්න තියෙන එහෙම නැත්නම් මේ මනි ඉන්ද්‍රිය වැහිලා ආවරණය වෙලා මොට්ට වෙලා මුවා වෙලා යනවා. එතකොට අපි අර ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් ගන්නා මේ දේවල් මැනලා තෝරලා බේරලා පෙරලා ගන්න බැරි තත්වයකටපත් වෙනවා. ඒ නිසා ඒ පුද්ගලයාට අපි කියනවා පෘථග්ජන පුද්ගලයා, අඥාන පුද්ගලයා, දුප්පඤ්ඤස පුද්ගලයා, මොට්ට පුද්ගලයා, මෝඩ පුද්ගලයා, නොදන්නා පුද්ගලයා ආදී වශයෙන් අපි කියනවා. ඒ පුද්ගලයා ගන්නේ ප්‍රියදේ, අයින් කරන්නේ අප්‍රියදේ. නමුත් බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ ප්‍රිය අප්‍රිය කියන අන්ත දෙකට යන්න එපා, ගියොත් පටිච්ච වෙනවා. මේ ප්‍රිය අප්‍රිය අන්ත දෙකම උපේක්ෂිතින් ඉවසලා විමසලා බලලා කටයුතු කරන්න එකට ඇලෙන්නත් එපා, එකට බැඳෙන්නත් එපා. ඒකේ යහපත්දයක් තියෙනවා නම් පාවිච්චි කරන්න, භාවිතා කරන්න. ඒකේ අයහපත්දයක් තියෙනවා නම් බැහැර කරන්න, ඉවත් කරන්න, ප්‍රහාණය කරන්න කියලා. ඒ නිසා මේ මනස පාවිච්චි කරන්න බැරි තත්වයට තමා තුළම තමන් සකස් කරගන්නේ, එහෙම නැත්නම් තමන්ගේ මනස මොට්ට කරගන්නේ ඔන්නේ පටිච්ච වීම නිසායි. පටිච්ච වීම නිසා සංඋපදිනවා, සංඋපදීම නිසා සමුදේ ධර්මයක් බිහිවීම නිසා තමන් තුළ යම් කිසි අනවශ්‍ය ශක්තියක් බිහි වෙනවා, අනවශ්‍ය ගින්නක් බිහි වෙනවා, අනවශ්‍ය මත්වීමක් සිද්ධ වෙනවා. මේ මත්වීම නිසා මනස මුවා වෙලා මොට්ට වෙලා ඇත්ත ඇති හැටියට දකින්න බැරි තත්ත්වයටපත් වෙනවා. එහෙමනම් අපිට පිළිතුර මේ සියලුම දේවලින් ඉවත් වෙන්න නම් අපි මෙන්න මේ පටිච්ච වීම නවත්තන්න ඕන. ඒ පටිච්ච වීම නවත්තන්න පුළුවන්කම තියෙන්නේ තමන්ට. පටිච්ච වීම සිදුවෙන්නේ තමන්ගේ චිත්තසංතානයේ, බාහිර ලෝකේ නෙමෙයි. මේ පටිච්ච වීම නවත්තන්න තියෙන එකම ක්‍රමය තමයි මේ නිත්‍ය සංඥාව ඉවත් කිරීම. මේ නිත්‍ය සංඥාවක් ඇතිවන්නේ අපි අර ප්‍රිය භව අප්‍රිය භව කියන දෙක අන්ත දෙක කෙරවල් කරගෙනයි. ඒ නිසා මේ නිත්‍ය සංඥාව ඉවත් කරන්න නම් බුදුහාමුදුරුවෝ මාර්ගයක් කියලා දුන්නා, මේ අනිත්‍ය අනුපස්සනා කරන්න කියලා. ඔන්න දැන් තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන කාටත් මේ නිත්‍ය සංඥාව ඉවත් කරන්නයි අනිත්‍ය සංඥාව ප්‍රගුණ කරන්න ඕනේ. එහෙම නැත්නම් අවබෝධ කරගන්න ඕනේ, තීරා ගන්න ඕනේ. ඒ නිසා කිව්වා අනිත්‍යානුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති. අනිත්‍ය අනුපස්සනා විහෙරති නිත්‍ය සංඥා පජහති. මේ අනිත්‍ය අනුපස්සනා කරනවා කියන්නේ රූපං අනිත්‍යා අනුපස්සති, අර රූපය පිළිබඳ ඇති වූ නිත්‍ය සංඥාව පජහති. වේදනා සංඥා අනිත්‍යානුපස්සී විහෙරති, අර වේදනාව පිළිබඳ නිත්‍ය සංඥාව ප්‍රහාණය කරන්න පුළුවන්. ඒ වගේම දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධය පිළිබඳවම අනිත්‍යානුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජහති. රූපං අනිත්‍යා, වේදනා අනිත්‍යා, සංඥා අනිත්‍යා, සංකාර අනිත්‍යා, විඥානං අනිත්‍යා, නිත්‍ය සංඥා පජහති. මේ නිත්‍ය සංඥා ප්‍රහාණය කරන්න බැරි නම් ඔය රූපං අනිත්‍යා, වේදනා අනිත්‍යා, සංඥා අනිත්‍යා, සංකාර අනිත්‍යා, විඥානං අනිත්‍යා කියන ඒවා ලක්ෂවරක් කිව්වත් වැඩක් නැහැ. අර නිත්‍ය සංඥාව තමන්ගේ හිතේ ඇති වූ අර පටිච්ච වෙලා නිත්‍ය වූ දේ අයින් කරන්න ඕන. ඒ වගේම දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජහති. මේ දුක පිළිබඳව අපි අනුපස්සනා කළ යුත්තේ එහෙම නැත්නම් අර රූපං දුක්ඛ, වේදනා දුක්ඛ, සංඥා දුක්ඛ, සංකාර දුක්ඛ, විඥානං දුක්ඛ කියන්නේ ඕන මේ සුඛ සංඥාව ප්‍රහාණය කර. මේ සුඛ සංඥාව තමයි අපිට දුක ගෙන දෙන්නේ. මොකද මේ සුඛ සංඥාව, එහෙම නැත්නම් සුභ සංඥාව, සුඛ සංඥාව
සුචි සංඥාව අපේ තුල දිගටම පවත්වන්න බෑ. ඒකයි දුක්ඛානුපස්සී විහෙරති කිව්වේ. ඒ වගේම මේ රූපං අනිත්‍ය, වේදනා අනිත්‍ය, සංඥා අනිත්‍ය කියන වගේම ඊට පස්සේ අපි චක්කුං අනිත්‍ය, සෝතං අනිත්‍ය, ගානං අනිත්‍ය, ගන්ධං අනිත්‍ය, චක්කු එක්ක පටිච්ච වෙන රූපය, සෝතේ එක්ක පටිච්ච වෙන ශබ්දය, ගානේ එක්ක පටිච්ච වෙන ගන්ධය, ජීවා පටිච්ච වෙන රස, කාය පටිච්ච වෙන පොට්ටබ්බ, මනා පටිච්ච වෙන ධම්ම, මේවත් අනිත්‍ය බව. ඒ වගේම ආපෝ තේජෝ වායෝ පඨවි ආදී මේවත් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම බව මෙතන කරගන්න ඕනේ. මේවත් වෙනස් වෙලා යනවා අපේ හිතේ ඇති. මේ වගේ මේ අනුපස්සනා කියන්නේ අර පංචස්කන්ධය අටාරස ධාතු, ඒ කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන අමතරව චක්කු සෝත ගාන ජීවා කාය මනෝ කියනගේ රූප ශබ්ද ගන්ධ සුවඳ රස සුව පාස, ඒ වගේම චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන ජීවා විඥාන කාය මේ 18 ආකාරයේ දේවල්, ඒ වගේම ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ සතර මහා භූත ධාතු ගති මේ සියලුම දේ. ඊට පස්සේ මේ පටිච්ච සමුප්පාද ධර්මයේ එන සියලුම අංග අපිට පුළුවන්කම තියෙනවා අනිත්‍යයි දුක්ඛයි, අවිද්‍යා අනිත්‍යයි, සංඛාර අනිත්‍යයි, විඥාන අනිත්‍යයි, නාම රූප අනිත්‍යයි, සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව මේ සියලුම දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙහි කරන් පුළුවන් ජරා මරණ දක්වා. ඒ නිසා මේ හොඳට තේරුම් ගන්න ඕන මේ සියලුම දේහි අනිත්‍ය බව, දුක්ඛ බව, අනාත්ම බව මෙනෙහි කළාම අපි අර නොබැඳෙන තත්වයකට එනවා. නිබ්බිදානුපස්සී විහෙරති. නම් අභිනන්දනේ ඉවත් වෙනවා. එතෙක් අපේ තුල තිබුණු අර අභිනන්දනේ සුව විඳීමේ, සැප විඳීමේ, නිත්‍ය සංඥාවක් පවත්වාගෙන යාමේ මේ පටිච්ච වීමේ අවශ්‍යතාවයේ කැමැත්ත ආසාව නැති වෙලා යනවා. ඒ නිසා මේ අනිත්‍යානුපස්සී, දුක්ඛානුපස්සී, අනාත්තානුපස්සී විහෙරති, නිත්‍ය සංඥා පජාති, සුඛ සංඥා පජාති, අත්‍ය සංඥා පජාති කියන මේ ත්‍රිලක්ෂණය කියන්නේ මේ එකක් නෙමෙයි. දැන් ත්‍රිලක්ෂණය කියන එක බොහෝ අය කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ත. දැන් නම් අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන්නේත් නැහැ, දැන් කියන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා. වැරදිම වැරදි පරිවර්තනයක්, අර්ථයක්. ඒ නිසා මේ තමන්ගේ හිතේ ඇතිවන දේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මේ මෙනෙහි කළාට, භාවනා කළාට අවුරුදු 100ක් නෙමේ, ආත්ම 100ක් නෙමේ, ආත්ම කෝටියක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කිව්වත් මේ නිත්‍ය සංඥාව ග්‍රහණය කරන්න බෑ, මේ සුඛ සංඥාව ග්‍රහණය කරන්න බෑ, මේ අත්‍ය සංඥාව ග්‍රහණය කරන්න බෑ. එහෙමනම් ත්‍රිලක්ෂණය කියන්නේ මෙන්න මේ නිත්‍ය සංඥාව ප්‍රහාණය කරන්නට පජාති, සුඛ සංඥාව ප්‍රහාණය කරන්නට, අත්‍ය සංඥාව ප්‍රහාණය කරන්නට කරන වැඩපිළිවෙලයි. ඒ නිසා මේ ත්‍රිලක්ෂණය කියන්නේ එක පැත්තක් නෙමේ, දෙපැත්තක්. අනිත්‍යානුපස්සී විහෙරති, නිත්‍ය සංඥා පජාති. ඔය දෙකම සිද්ධ වුණේ නැත්නම් එතන ත්‍රිලක්ෂණය නැහැ. ඒ නිසා මේ ත්‍රිලක්ෂණය කියන එකේ තේරුම අනිත්‍ය දුක්ඛ අනාත්ත පමණක් නෙවෙයි, නිත්‍ය සුඛාත්ත කියන තුන ප්‍රහාණය කිරීමයි. මෙතන තියෙන්නේ හොඳට කල්පනා කරලා බලන්න, එකක් ඇතුළට ගන්නවා, ආශ්‍රය කරනවා, භාවිතයට ගන්නවා, එකක් ප්‍රහාණය කරනවා. මේ ආශ්‍රය කිරීම අස්ස කිව්වා, ආශ්‍රය කිරීම අස්ස, ප්‍රහාණය කිරීම පස්ස. එතකොට අස්ස පස්ස එහෙම නැත්නම් ආනපාන කියන්නේ ඔන්න ඔය දෙක. මේ ආනපාන සූත්‍රයේ එහෙම නැත්නම් ආනපාන සති සූත්‍රයේ, ඒ වගේම ගිරිමානන්ද සූත්‍රයේ, මහා රාහුල ආදී සූත්‍රයේ, මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ, තව නොයෙකුත් සූත්‍ර ධර්මවල මේ ආනපාන සංයුක්තයක්ම තියෙනවා. සංයුක්ත එනිකායේ මේ සියලුම තැන්වල මේ ආනපාන කිව්වේ ඔන්නය නිත්‍ය සංඥා පජාති අනිත්‍යානුපස්සී විහෙරති, සුඛ සංඥා පජාති දුක්ඛානුපස්සී විහෙරති, අත්‍ය සංඥා පජාති අනත්‍ය සංඥා විහෙරති. මේ තුනම තේරුම් ගත්තොත් මේක දෙපැත්තම ද්වතාවයම තේරුම් ගන්න ඕන. ඒ නිසා මේ ද්වතාවය තේරුම් ගැනීමත් මේ අනිත්‍ය දුක්ඛ අනත්‍ය නිත්‍ය සුඛ අත්ථ කියන දෙක තේරුම් අරගෙන තමා තුළම ඇති වෙන ගති මේවා, නැති බාහිර ලෝකෙන් දකින්න පුළුවන් දේවල් නෙමෙයි. එනිසා බාහිර ලෝකයේ ගැන හිතලා නිවන් දකින්න බෑ. නිවන් දකින්න ඕනේ තමන්, නිවන් දකින්න ඕනේ තමන්ගේ මේ චිත්ත සංතානයේ සමුදය බිහිවීම නිරෝධ කිරීමටයි. එනිසා මේ සමුදය නිරෝධ කරනවා කියන එකේ තේරුම වෙන මොකක්වත් බාහිර ලෝකයක් බැලීමක් නෙමේ. බාහිර ලෝකයට හැබැයි අපි පටිච්ච වෙනවා. මොකද චක්කුංච පටිච්ච රූපේට, සද්දංච පටිච්ච සෝතං, ගානං පටිච්ච ගන්ධං, ජීවා පටිච්ච රසා, කාය පටිච්ච පොට්ටබ්බ, මනා පටිච්ච ධම්මා. අර බාහිර ලෝකේ හයක් තමයි රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, සුවපාස මතක සටහන්. අභ්‍යන්තර ලෝකේ තමයි මේ චක්කු සෝත ගාන ජීවා කාය කියන මේ ඉන්ද්‍රිය හය. එනිසා මේ ඉන්ද්‍රිය හය තමන්ට පුළුවන් නම් ගුත්තද්වාර මේ ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න, ඉන්ද්‍රිය සංවර කරගන්න පුළුවන් වෙනවා නම් අර සමුදේ විහිවීම වළක්වනවා. සංවර කියන්නේ සමුදේ විහිවීම, සම්බිහිවීම, වාරණය කිරීම, වැළක්වීමයි. එහෙමනම් අපිට මේ ඉන්ද්‍රිය සංවරයෙන් කරගන්න පුතමා මේ චක්කුසෝත ගාන ජීවා කාය කියන මේ ඉන්ද්‍රිය අර සමුදේ විහිවීමෙන් වළක්වා වාරණය කර ගැනීමයි. ඒ වගේම අපි මේ සමාධියෙන් කරන්නේ සංසිඳවීමයි. මේ ඇතුළට ගත්ත චිත්තසංතානයේ ඇතුළට ගත්ත ඔය ගති තුන, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය නිසා නැවත නැවතත් සමුදේ බීවීමේ ශක්තිය අපි සිඳ දැමීමයි. සංසිඳනවා. ඒ නිසා සංයමයට පත් වෙනවා, සංසුන් වෙනවා, සංසිඳිනවා කියන්නේ මේ රාග ද්වේෂ මෝහම සිඳීම, ඒවා සුන් කිරීම, ඒවා නැවත මතු නොවන ආකාරයට යටපත් කිරීමයි. ඒ වගේම සංමා කිව්වේ මෙන්න මේ සංවලින් සහ මුලින්ම මිදී නිදහස් වීම. මා කියන වචනේ තේරුම මිදී නිදහස් වීම. විමුක්ති අට්ඨේන මා කියලා කිව්වේ. ඒ විමුක්ති අට්ඨේන කිව්වේ විමුක්තිය කියන්නේ සහ මුලින්ම මිදී නිදහස් වීම. ඒ නිසා මේ සංවලින් අපි මිදී නිදහස් වන්නට නම් ඔය සම්මා දිට්ඨියේ පටන් සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මෙන්න මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගන්න ඕනේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගන්න පුළුවන් සංතේරුම් ගත්තොත්, ධම්මෝ සම්දිත්තිකෝ වුණොත් පමණයි. එහෙම නැත්නම් තවත් සම්මා එකක් තියෙනවා. ඒක ලෞකිකයි. ඒක අර මිත්‍යා දෘෂ්ටියෙන් වෙන් වෙලා යහපත් හොඳ නිවැරදි දැනකට ඒක. ඒක මේ නිවනට උපකාර වන දෙයක් නෙමේ. ඒක සුගතියට උපකාර වෙන දෙයක්. සුගතිය කියන්නේ පැවැත්මක්. සුගති කියන්නේ කාම ලෝක. ඔය දිව්‍ය ලෝක, මනුෂ්‍ය ලෝක, සැප සම්පත් විඳින තැන් කාම ලෝක, හොඳ ලෝක, යහපත් ලෝක, සුගති ලෝක. නිවන එතන නැහැ. එහෙමනම් අර ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් වූ සම්මා අංග අට තේරුම් ගන්නට මේ සං තේරුම් ගත යුතුයි. මේ සං උපදින හැටි තේරුම් ගත යුතුයි. සං නිරෝධ කළ හැකි බව තේරුම් ගත යුතුයි. සං නිරෝධ කරන ආකාරය, පටිච්ච නැති කරන ආකාරය, න පටිච්ච වෙන ආකාරය, නිත්‍ය සංඥාව ප්‍රහාණයක ආකාරය, අනිත්‍ය සංඥාව විහෙරති කියන தත්වය තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ හැම පින්නටෙක්ම කල්පනා කරගන්න ඕන, මේ සං දැක්ක තරමටයි, සමුදය දැක්ක තරමටයි මේ නිවන නිවන් මාර්ගයට යන්න පුළුවන්. ඒ නිසා තමයි අර ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ කිව්වේ මේ සම්පදා කියන්නේ සම්පාදා ඉවත් කර ගැනීම. සම්පාදා ඉවත් කිරීමයි සම්පදා කියන වචනේ තේරුම. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ අප්‍රමාදේන සම්පාදේත කියලා. සම්පාදේට කිව්ව සම්ප්‍රාදලා ඉවත් කරලා පැත්තකට දාන්න ඕනේ. ඒ නිසා මේ සමුදය බිහිවන ආකාරය අපිට සීල සම්පදායෙන් ඉවත් කරන්න පුළුවන් කොටස. ඒ වගේම මේ සද්ධා සම්පදායෙන් කොටසක් ඉවත් කරන්න පුළුවන්, ත්‍යාග සම්පදායෙන් කොටසක් ඉවත් කරන්න පුළුවන්, ඒ වගේම පඤ්ඤා සම්පදායෙන් අවසාන හැටියට ඉවත් කරන්න පුළුවන්. ඒ නිසා උත්තාන සම්පදා කියන කොටසත්, ආරක්කන සම්පදා කියන කොටසත්, මේ සම්පදා අටක්ම ඔය ව්‍යග්ගපද්ද සූත්‍රයේ විග්‍රහ කරලා කියනවා. මේ සං තේරුම් ගත්තේ නැති පුද්ගලයෙක් නම් මේවා යම්කිසි සම්පත්තියක් නැතිවයි විග්‍රහ කරන්නේ. එහෙම නැත්නම් මේවා යම්කිසි මේ වටිනාකමක් තියෙන සාරවත් දේ තමයි සම්පත්තිය. එතකොට මේ සම්පත් කියන එකේ තේරුම සම්පදා මිසක් සම්පත් නෙමෙයි. සම්පත් කියන්නේ යම් කිසි රාගයෙන් ద్వේෂයෙන් මොහයෙන් අල්ලා ගන්නා වටිනා සාරවත්යක් ඒව ප්‍රයත්න තුල තියෙන දේවල්. ඒවා ආපෝ තේජෝ වායෝ පඨවි වලින් යුක්ත දේවල්. ඒවා Taman කැමති දේ පාත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒවා විපරිණාමයටපත් වෙලා වෙනස් වෙලා විනාශයටපත් වෙන දේවල්. එහෙමනම් ඒවට සම්පත් කියන්න බෑ. ඒවා ඇත්ත වශයෙන්ම සම්පදා ධර්ම. සම්පදා කියන එකේ තේරුම මේ සං පහදා ඉවත් කළ දැමීමට උපකාර වන මාර්ගයයි. ඒ නිසා සීලය සමාධිය ප්‍රඥා කියන තුනම ඒ වගේම ශ්‍රද්ධා සම්පදා සීල සම්පදා ඡාග සම්පදා පඤ්ඤා සම්පදා කියන උත්තාන සම්පදා විරිය සම්පදා ආරක්කන සම්පදා මේ සියලුම දේ සංපාදා ඉවත් කිරීමට තමන්ගේ සිතේ මතුවන සමුදේ ධර්ම ප්‍රහාණය කිරීමට පාදා ඉවත් කිරීමට රාග දේශම ඉවත් කිරීමට උපකාර වන දේ. එහෙමනම් මේ රාගය ද්වේෂය මෝහය කියන කෙලෙස් තුන ඉවත් කිරීමටයි මේ සම්පදා කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට රාගය ද්වේෂය මෝහය හිතක තියෙන තාක්කල් තමයි තමන් දුක් විඳින්නේ, තමන් උපදින්නේ, සංසාර ගමන යන්නේ, සැප හඹා යන්නේ, සැප හඹා ගිහිල්ලා දුකට දුක උරුම කරගන්නේ. ඒ නිසා මේ පින්නතුන් හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන තමන් හරියටම මේ සංතේරුම් ගත්තේ නැත්නම් මේ අප්‍රමාදේන සම්පාදේ තබ්බං කියන එක තේරුම් ගන්න බෑ. අප්‍රමාදේන කියන්නේ ප්‍රමාදයකින් තොරව කියන එක තමයි අද ව්‍යවහාර භාෂාවේ තියෙන්නේ. ප්‍රමාදේ නෙමෙයි මේක ඇත්ත වශයෙන්ම මද. අප්‍රමාදේන මදය කියන්නේ මත්වීම. මේ මදය අපි ඉවත් කරන්න ඕන. මත්වීම මත්වීමේ ස්වභාවය ස්වરૂපේ ඉවත් කරන්න ඕන. ඒ නිසා මේ මත්වීම තමයි මේ සමුදේ බිහිවීමට නැවතත් හේතු වෙන්නේ. නිවන ප්‍රමාද වෙන්නේ මත්වීම නිසායි. ඒ නිසා මේ රාගයෙන්, ద్వේෂයෙන්, මොහෙන්, නිලයෙන්, කුලයෙන්, බලෙන්, රූපයෙන් යම් ආරෙන් යවුණ මතෙන් මෙහෙම මත 21ක් බුද්ධ ධර්මයේ විග්‍රහ කරලා තියෙන විභංග ප්‍රකරණේ මේ මත් 21ම තමන් තුළයි බිහි වෙන්නේ, තමන්ගේ නිවනයි ප්‍රමාද වෙන්නේ, තමනුයි මත් වෙන්නේ, රාගයෙන් මත් වෙන්නේ, ద్వේෂයෙන් මත් වෙන්නේ, මොහයෙන් මත් වෙන්නේ. ඒ නිසා මේ මදයෙන් මිදී නිදහස් වීම තමයි නිවන කියන්නේ වෙන මොකක්වත් නෙමේ. ඒ නිසා තමයි මජ්ක්‍ධිමා පටිපදා කිව්වේ. මේ පටිපදාව මා පටිපදාව. මා කියන්නේ මිදී නිදහස් වීමේ පටිපදාව. මොහකින්ද? මදේ. මේ මද කියන එකට මැද කියන වචනයක් හදාගෙන තියෙනවා. මැද සකස් තුනේ මත මද නිසායි. මදේ කියන්නේ මත් වීම. මද කිපෙනවා කියන්නේ. ඉතින් ඒක නිසා මේ පින්නතුන් හැම කෙනෙක්ම කල්පනා කරගන්න ඕන මේ මැද රකස් වෙන්නේ මදය නිසායි. මේ මදයෙන් මිදී නිදහස් වීමයි මජ්ක්‍ධිමා පටිපදා කිව්වේ. ඒ නිසා මැදින් මිදී නිදහස් වීමක් කරගන්න බෑ. මදයෙන් මිදී නිදහස් නොවි. මේක තේරුම් ගන්න නම් මේ මා පටිපදාව එහෙම නැත්නම් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත කියන මෙන්න මේ අට අරි අංග අටයි එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික අටයි මේ මජ්ක්‍ධිමා පටිපදා හැටියට විග්‍රහ කළේ. එතන සංතමා විග්‍රහ කළා කියන සංවලින් මිදී නිදහස් වන ආකාරය. ඒ නිසා සංතේ රුංගත්තේ නැත්නම් මේ සංසාර ගමනෙන් මිදී නිදහස් වන්නට බෑ. ඒ නිසා මේ සං කියලා අපි කියන දේ රාග, දේශ, මෝහ කියන තුනේම එකතුවක් නිසා සකස් කරන සංකත සකස් කරන ඒ සකස් කරන්නට උපකාර වන ක්‍රියාකාරකම් ඒ සං නිසා ඇති වෙන බැඳීම සම්බන්ධය. සම්බන්ධය කියන්නේ අන්ධ ලෙස බැඳෙනවා. ඔය රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් මිනිස්සු අන්ධ ලෙස බැඳෙනවා. යාළුවට බැඳෙනවා, මිත්‍රයාට, ආදරයට, නෑදෑකමට, තරහට, වෛරයට, ක්‍රෝධයට මේ හැම දෙයකටම බැඳෙනවා. සම්බන්ධ කියන්නේ ඒකයි. ඒ නිසා සම්බන්ධ කියන්නේ හොඳින් බැඳීම වගේම නරකින් බැඳීමක්. ඒ දෙකටම හේතුව මෙන්න මේ මත්වීමයි. ද්වේෂයෙන් මිනිසු මත් වෙනවා, රාගයෙන් මිනිසු මත් වෙනවා, මෝහයෙන් මිනිසු මත් වෙනවා. මේ මත් වුණාම වෙන්නේ මොකද? සම්බන්ධකමක් ඇති වෙනවා. සම්බන්ධය හොඳින් හෝ නරකින්. හොඳ විතරයි අපි දැන් සම්බන්ධයට දැන් සාමාන්‍යයෙන් කල්පනා කරන්නේ. නමුත් නරකින් ඇතිවන සම්බන්ධය තමයි ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව. ඒවා තමයි බලවත්ම ලෙස සිත් සංතානය කිලුටු කරන්නේ. ඒ නිසා මේ හැම පින්වතෙක්ම සං තේරුම් ගන්න උත්සාහ කරන්න, සම්බන්ධය තේරුම් ගන්න උත්සාහ කරන්න, සංකාර කිරීම පුළුවන් තරම් නවත්තලා ක්‍රියාසිත් පවත්වන්නට උත්සාහ කරන්න. ඒ වගේම සංකත සකස් වෙන්නේ මේ සංකාර නිසා, මේ සංකාර කිරීම නිසා සංකිලිටේන වෙනවා, චිත්ත සංතානයේ කිලිට වෙනවා රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන්. ඒ නිසා සංකත ධර්ම තේරුම් අරගෙන සංකාර කිරීම නවත්තලා ක්‍රියාසිත් පවත්වන්නට උත්සාහ කරන්න. ක්‍රියාසිත් පැවැත්වීම තමයි අර උපාදානය නවත්තන්නට පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ උපාදානය කර ගැනීමයි වරද, පංචස්කන්ධය පරිහරණය කිරීම භාවිතා කිරීම සාධාරණ ලෙස ධාර්මික ලෙස පංචස්කන්ධය පරිහරණය කරන්න පුළුවන්, භාවිතා කරන්න පුළුවන්. හැබැයි පංචස්කන්ධය උපාදානය කර ගැනීමයි නරක, මාරයට ණය වෙන්නේ. මොකද මේ පංචස්කන්ධයම මාරයට අයිති දෙයක්. අපි ඒවා අල්ලලා අපේ කියලා උපාදානය කරගෙන අපේ නමට ලියාගෙන කම්බි ගහලා කොටු දාලා කණ්ඩි දාලා මේවා වෙන් කළා අපි පවත්වාගෙන යෑමයි උපාදානය කියන්නේ. එතකොට උපාදානය කරගත්ත ගමන්ම මාරයට අයිති දෙයක්. අපි මරණයටපත් වෙනකොට අර මාරයට ණය ගෙවන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම මේ මාරයාගේට ණය ගෙවීමේ ක්‍රමවේදයෙන් මේ ආයතනික රටාවෙන් මිදී නිදහස් වන්නට පුළුවන්. මේ සං තේරුම් අරගෙන සංකාර නොකර ක්‍රියාසිත් පවත්වලා මේ සම්බන්ධයෙන් සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වෙන්නට ක්‍රියා කිරීම. දැන් නොයෙක් අයට නොයෙකුත් ප්‍රශ්න තියෙන්න පුළුවන්, ඕනම් ප්‍රශ්නයක් අහන්න පුළුවන්.
අනිත්‍යානුපස්සී විහරති නිත්‍ය සංඥා බඳහති කියන තැන ආනාපාන සතිය සහ සමත විපස්සනා වගේ කියනවාද?
විපස්සනා මේක සමත නෑ. සමත කාමච්ඡන්දං විහරති නික්කම්ම පස්සති. ඒ කියන්නේ කාමච්ඡන්දය ඉවත් කළා නික්කම්ම තත්වේ. දැන් කාමච්ඡන්දය කියන්නේ කාම විතක්ක විචාර ඉවත් කළා නික්කම්ම සවිතක්ක සවිචාර පැවැත්වීම සමතය. ව්‍යාපාදය යටපත් කළා මෙත්සිත පැවැත්වීම සමතය. තීන මිද්ධ ඉවත් කළා අලෝක සංඥා පැවැත්වීම සමතය. උද්දච්ච කුක්කුච්ච අයින් කළා අවික්කේප තත්වයට සිත ඒක රසට තත්වයට පත්වීම සමතය. ඒ වගේම විචිකිච්ඡා ඉවත් කළා ධම්ම වවත්තේන කියන හේතුඵල ධර්මයට බහා බලන් පුරුදු වීම සමතය. ඒක සමතය. ඒකෙන් වෙන්නේ හිතේ අර විසුරුණ බව, එහෙම නැත්නම් හිතේ තියෙන කම්පණය වෙන, චලනය වෙන, බයටපත් වෙන ගතිය නැති වෙලා ඒක රසත් බවට, ඒක ඒකාග්‍රතාවයකටපත් වෙනවා. මේ ඒකාග්‍රතාවයටපත් වූ පුද්ගලයාට පුළුවන්කම තියෙනවා අනිත්‍යානුපස්සී විහෙරති නිච්ච සංඥා පජාති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජාති. හැබැයි මේ නිත්‍ය සංඥා අනිත්‍යානුපස්සී විහෙරති කියන එක නිතරම තම මුලට වචනයක් එන්න ඕන. රූපං අනිච්චා, වේදනා අනිච්චා, සංඥා අනිච්චා, සංඛාර අනිච්චා, චක්කුං අනිච්චා, රූපං අනිච්චා, සෝතං අනිච්චා, ගණ්ණා අනිච්චා, අවිද්‍යා අනිච්චා, චක්කු විඥාන අනිච්චා. මෙහෙම මොනවා හරි මේක 100ක් විතර තියෙනවා, 100ටත් වැඩි. නොඑක ආකාරයේ මේ අනිත්‍ය දුක්ඛ අනත්ත නොඑක ආකාරයට රූප, අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, සියුම් රූප, ඝන රූප, ප්‍රිය රූප, අප්‍රිය රූප මේ වගේ තියෙනවා. මේව නොයෙකුත් රූප, රූපං අනිත්‍ය කිව්වම තියෙනවා. වේදනා අනිත්‍ය කිව්වම ඔය 108 ආකාරයෙන් තියෙනවා. සංඥා අනිත්‍ය, සංඛාර අනිත්‍ය, විඥාන අනිත්‍ය මේ හැම තැනකම තියෙනවා. මේක අනිත්‍ය බවයි. දැන් ගිරිමානන්ද සූත්‍රයේ කියලා තියෙන්නේ මොකද? ගිරිමානන්ද සූත්‍රයේ කියලා තියෙන්නේ ඕකමයි. අනිත්‍ය සංඥා, අනත් සංඥා, ප්‍රාණ සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා මේ ඔක්කොම. දැන් මේකේ මේ ගිරිමානන්ද සූත්‍රයේ තියෙන දේ මිනිස්සු අනිත් පැත්තට හරවගෙන තියෙනවා. තේරුම් අරගෙන නැහැ. දැන් අපිට නිරෝධ කළ හැක්කේ මොකද්ද? සංඥාව නිරෝධ කරන්න පුළුවන්ද? බැ. නමුත් අද බොහොම මේ බලවත් දේශකයොත් මේ කියනවා සංඥා නිරෝධයක් ගැන. සංඥා නිරෝධ කරන්න නම් අසංඥ වෙන්න. සංඥා නිරෝධ කරන්න බෑ. අනිත්‍ය සංඥා නිරෝධ කළ හැකි. ඒ කියන්නේ සංඥාවේ අනිත්‍ය බව මේ අවබෝධ කර ගැනීම. සංඥාවේ අනිත්‍ය බව, සංඥාවේ අනත් බව, සංඥාව ප්‍රහාණය කළ හැකි බව, සංඥාව විරාග කළ හැකි බව, සංඥාව නිරෝධ කළ හැකි බව, මේ සංඥාව අනිරත ලෝක සංඥා. මේවයි මේ කරන්න පුළුවන්. නැතුව සංඥා නිරෝධයක් ගැන බුදුහාමුදුරුවෝ කිසිම තැනක කිසිම දවසක කතා කළ නැහැ. නිරෝධ කරන්න පුළුවන් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ පෙන්වා දුන්න හැම අංගයක්. සංඥාව පටිච්ච සමුප්පාදයේ ධර්මයේ නැහැ. දැන් කියවල බලන්නකෝ. අවිද්‍යාපත්‍ය සංඛාරා, සංඛාරපත්‍ය විඥාන, විඥානපත්‍ය නාම රූප, නාම රූපපත්‍ය සලආයතන පත්‍ය, පස්ස වේදනා තණ්හා උපාදාන, මේ ඔන්න ඔය ටික නිරෝධ කළ හැකි ජාති බව ජාති. සංඥාව උතන නැහැ. සංඥාව කියන එක බුදුහාමුදුරුවන්ට, බුදුහාමුදුරුවෝ සංඥා නිරෝධයක් කළේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ සියලු මහරහතුන් වහන්සේලාත් සංඥා වේදිත නිරෝධයක් කළා. මේ වේදිත කියන එකේ තේරුම නොදැන තමයි ඔය සංඥා නිරෝධයක් ගැන කතා කරන්නේ. වේදිත කියන්නේ මේ සංඥාව නිසා ඇතිවන වේදනාව, සුඛ වේදනාව, දුක වේදනාව, අදුක්කම අසුඛ කියන තුන් ආකාර වූ වේදනාව නිරෝධ කිරීමයි. ඒ නිසා අර සංඥා නිරෝධ කරන්න බෑ සංඥාව නිසා ඇතිවන, නැත්නම් සංඥාව නිසා මේ වේදනාවක් ඇති වෙන්නේ මොකෝ? පටිච්ච චක්කුංච පටිච්ච රූපං රූපංච මේ සෝතංච පටිච්ච ගාණං පටිච්ච මේ ආයංගකට පටිච්ච වෙන්න ඕනේ. ඒ පටිච්ච වීම නිසා සිද්ධ වෙන්නේ සංඛාරය. එතකොට සංඛාර නිරෝධෝ සංඥා වේදිත නිරෝධ, අවිජ්ජා නිරෝධෝ සංඥා වේදිත නිරෝධ. මේම එකින් එකම කියන්න පුළුවන්. ඒ නිසා සංඥා නිරෝධ කරන්න බෑ. හැබැයි සංඥා නිරෝධ කිරීමේ නෙමෙයි අසංඥ කිරීමේ ක්‍රමයක් තියෙනවා. ඒක අනාරේ. ඒක තමයි නේව සංඥා නාසංඥා කියන අරූපී ධ්‍යාන. එතකොට යම් කිසි කෙනෙක් සංඥා නිරෝධය පිළිබඳව දේශනා කරනවා නම් ඒක අනාරේ ක්‍රමයක්. ඒක අර අසංඥ දල අතරට යන මාර්ගය. එනේ මොකක්වත් නෙමෙයි. ඉතින් යන්නේ කොහටද? සංඥා නිරෝධ කර අසංඥ දලේ. වෙන කොහටවත් යන්නේ හේතු ප්‍රත්‍ය දකින්න නම් පටිච්ච වීමයි දකින්න. හේතු ප්‍රත්‍ය නෙමෙයි දකින්න ඕන, හේතුවයි ඵලයයි පටිච්ච වීම නිසා. දැන් හේතුව ගමන් කරන්නේ, හේතුව කරන්නේ පටිච්ච වීම නිසා. පටිච්ච වීම කියන්නේ මොකද්ද? හිතේ ඇති වූ ප්‍රිය බව, අප්‍රිය බව. මේ ප්‍රිය බව අප්‍රිය බවයි මේ මුළු පැවැත්මටම හේතුව. බුදුහාමුදුරුවෝ කිව්ව චතුරාර්ය සත්‍ය පළවෙනි ආර්ය සත්‍ය මොකද්ද? ප්‍රිය අප්‍රිය. වෙන මොකක්වත් නෙමෙයි. ඒකනි කිව්වේ ජාති පි දුක්ඛ, ජරා පි දුක්ඛ, ව්‍යාධි පි දුක්ඛ, මරණම් පි දුක්ඛ, පියේහි විපයෝගෝ දුක්ඛෝ, අපියේහි සම්පයෝගෝ දුක්ඛෝ, යම්පි ඉච්ඡන් නලබති තම්පි දුක්ඛ. පියනු අටක් තියෙනවා. මේ පියනු අටේම, ඔය පියනු අටම විග්‍රහ කරලා තියෙනවා මේ සක්කපඤ්ඤ කියන සූත්‍රයේ. මජ්ක්‍ධිමනිකායේ කියන සක්කපඤ්ඤ කියලා සූත්‍රයක් පිය අප්පිය කියන දෙකම පිය කියන අටම විග්‍රහ කරලා තියෙනවා. මේ පී කියන එකේ තේරුම ප්‍රිය අප්‍රිය දෙකම. ඊට පස්සේ දැන් මේ ප්‍රිය අප්‍රිය දෙක ඔය චතුරාර්ය සත්‍ය ධර්මයේ ආයතනය කොතනම විග්‍රහ කරලා තියෙනවා? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේම පරිඤ්ඤාතං පරිඤ්ඤේ. පරිඤ්ඤාතං පරිඤ්ඤේ කියනකොට මේ ප්‍රිය අප්‍රිය දෙකම සිඳ පිරිසිඳ සිඳින්න ඕනේ මොකද්ද? පිරි අපිරි දෙකම. පිරිසිඳේවා කියන එකේ තේරුම, පිරිසිඳ දකින්නවා කියන එකේ තේරුම එකාන්තයක් නෙමෙයි. පිරි ප්‍රිය අප්‍රිය දෙකම දැකලා දෙකම ඒ අන්ත දෙකක්. ඒ අන්ත දෙක තමයි කාමසුගල්ලිකාන යෝගෝ, අත්තකිලමතාන යෝගෝ දෙකම අන්ත දෙකක්. ඒ දෙකම තමයි ප්‍රිය අප්‍රිය. ඒ දෙකම සිඳිනවා නම් අන්න පරිඤ්ඤාතං පරිඤ්ඤේය. පරිඤ්ඤාතං පරිඤ්ඤේය උනොත් තමයි දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඒ නිසා මෙතන මේ ඔක්කොම කියපු දේවල් වල මුලදම එන්නේ මොකද්ද? ප්‍රිය අප්‍රිය. මේ ප්‍රිය අප්‍රිය කියන එක දැන් ජාතිපි දුක්ඛ, ජාතිය ප්‍රිය හෝ අප්‍රිය හෝ නම් දුකයි. මරණය ව්‍යාධිය ප්‍රිය හෝ අප්‍රිය නම් දුකයි. අපි ගමුක උදාහරණයක්. දැන් මරණය කියන එක දුක එන්නේ දැන් මරණම්පි දුක්ඛ. අපිට මරණය දුකක් වෙන්නේ දැන් අපි කිව්වා මේ ප්ලේන් එකක් ඇවිල්ලා පකිස්තානයේ 150ක් විතර මැරුණා කියලා. මේ කවුරුවක්වත් දුක් වුණාද? හේතුව මොකද? අපි පටිච්ච වෙලා නැහැ. පටිච්ච වෙන්නේ එක්ක ප්‍රිය වෙන්න ඕනේ එක්ක තරහකාරී. අපේ තරහකාරී කිටියනම් අර ප්ලේන් එකේ ගිය අපිට ප්‍රියක් වෙනවා. අපේ මිත්‍රයෙක් කිටියනම් අපේ පවුල කෙනෙක් කිටියනම් අපිට දුකක් වෙනවා. ඒ ප්‍රිය අප්‍රිය දෙකෙන්ම දැනෙනවා. ඒ දෙකෙන්ම දැනීම තමයි මේ පටිච්ච වීම. ඒ නිසා මේ මරණය දුකක් වෙන්නේ එක්ක ප්‍රිය එක්ක අප්‍රිය. හැබැයි එක පැත්තක් නෙමෙයි. දෙපැත්තම. මේ දෙපැත්තම මරණය ප්‍රිය හෝ අප්‍රිය බවට පත් වෙනවා. ඒ නිසා අපිට මේ දුක ඇති වෙන්නේ මෙන්න මේ ප්‍රියකමින් හෝ අප්‍රියකමින් හෝ පටිච්ච වීම නිසායි. ඒ නිසා ව්‍යාධිය ඇති වෙන්නත් එහෙමයි, ජරාව ඇති වෙන්නත් එහෙමයි, ජාතිය උපත ඇති ඇතිවෙත් උපදත් මේ ප්‍රිය අප්‍රිය බව නිසායි අපිට දුක ඇති වෙන්නේ. නැතු වෙන මොකක්වත් නිසා නෙමෙයි. ඕන තරම් ළමයි ඉපදිනවා අපිට, අපි ඒකට ඇලුනේ නැහනේ ප්‍රිය අප්‍රිය ළමයි. අපිට දුකක් නැහැ. හැබැයි අපේ ගෙදර තමන්ට ළමෙක් හම්බුණා නම් බොහොම ලස්සන හොඳ ප්‍රිය ළමේ, අන්න ප්‍රිය භවෙන් තමන්ට බැඳීමක්, සංසාර බැඳීමකින් දුකක්, සංසාර දුකක් ඉවර වෙනවා. ඒ වගේම තමන්ට දැන් තමන්ගේ ගෙදර ඉපදුන ළමයා, ඉපදෙන ළමයා අපි බලාපොරොත්තු වෙන බොහොම ලස්සන හොඳ උරු බුටි ළමෙක් වෙයි. මේ යක්ෂ පැටියෙක් වගේ මූණ බලන්න බැරි ළමෙක් උද්දාන අප්‍රිය. එදා ඉඳන්ම දුකයි. එතකොට මේ තමන්ගේ හිතේ ඇති වූ ප්‍රිය අප්‍රිය බව මිසක් වෙන මොකක්වත් මේ දුකට හේතු වෙන්නේ නැහැ. ඒ නිසා දෙකම දුකයි. හැබැයි එකක් නෙමෙයි, මේ අන්ත දෙකම උභය අන්තයේ අනුපගම්. මේක තේරුම් ගත්තේ නැති එක තමයි දුක්ඛාරිය සත්‍ය තේරුම් ගත්තේ නැහැ කියන්නේ ඔන්නෝකයි. දුක්ඛාරිය සත්‍ය තේරුම් ගත්තා කියන්නේ තමන් ගාව මෙන්න මෙහෙම ගති දෙකක් තියෙනවා. අන්ත ගති දෙකක් තියෙනවා. මේ අන්ත ගති දෙක නිසායි තමන් විඳින සියලුම දුක් විඳින්නේ. අන්න දුක්ඛ පිළිබඳ චතුරාර්ය සත්‍ය තේරුම් ගත්තා. හැබැයි මේ සමගම සමුදය ආර්ය සත්‍යත් තේරුම් ගන්න ඕනේ. එකක් තේරුම් ගන්න බෑ. ඔය දෙකම එකටයි. දුක්ඛාරිය සත්‍යය, සමුදයාරිය සත්‍යය දෙකම ලෞකිකයි. මේ ලෝකයේ තුල ප්‍රඥාත්ම තුල තියෙන ඒ දෙකම එකට තේරුම් ගන්න ඕන. නිරෝධාරිය සත්‍යයත්, නිරෝධ මාර්ගාමී මාර්ගාරිය සත්‍යය, ඒ දෙක ලෝකෝත්තරයි. ඒ දෙක මේ ලෝකයෙන් එතර වෙන ක්‍රමී. ඒ දෙකත් එකටම තේරුම් ගන්න.
අර පිනවට කියන්නේ පටිච්ච කියලා
පි. ඔව් පි කියන්නේ පි අපි. ප්‍රිය අප්‍රිය. පිනු අටෙම්ම කියන්නේ ප්‍රිය අප්‍රිය. ධම්මෝ සංදික්කෝන. ධම්මෝ කියන්නේ මොකද්ද? හේතුඵල ධර්ම. නැතුව වෙන මොකක්වත් නෙමෙයි. හේතුඵල ධර්මයට බහා ගලපා බලා සංදක ගන්න ඕන. දැන් හේතුඵල ධර්මයේ තුලින් සම්දකින්නවා කියන්නේ මොකක්ද? පටිච්ච සං උප්පන්න දැකීම. සං උපදින බව මොකකින්ද? පටිච්ච වීමෙන්. එතකොට පටිච්ච වීමෙන් මිසක් සං උපදින්නේ නැහැ. ධම්මෝ සම්දික්කෝ කියන්නේ මේ පටිච්ච වීමෙන් සං උපදින බව යම් කිසි ආකාරයකට තේරුම් ගැනීම. එහෙමනම් මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් ගත්තොත් මිසක මේ සං උපදින බව දකින්න බෑ. ඒකනේ බුදුහාමුදුරුවෝ යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මං පස්සති. අර ධම්මේ මේ ධර්මතාවයේ මේ සියලුම දේ මේ ප්‍රඥාත්ම තුල ඇති සබ්බේ ධම්මා අනත්තාති. මේක තේරුම් ගන්න යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ සෝ ධම්මං පස්සති කියන ධර්මයට එන්න ඕන. ඒ නිසා ධම්මෝ සංදික්කෝ වෙන්න ඕන. මේ සං දැක ගන්න ඕන. සං කියන එක එකක් නෙමෙයි. සං කියන්නේ 24 ආකාර සං. ඒ කියන්නේ අර සංසාර සාරෝග විනීත නීසං ගාථා 24ක් තියෙනවා. 24 ආකාර. දැන් අපි සං උදේ තමයි පළවෙනි එක. මේ සං උපදින්නේ මොකක් නිසාද? සංකාර කිරීම නිසා. ඇයි සංකාර කරන්නේ? ප්‍රිය භව නිසා, සංසාරයි කියලා හිතන නිසා. මේ සංසාරයි කියලා සංකාර කළාම මොකද වෙන්නේ? සං බන්ධ වෙනවා. අපි අන්ධ ලෙස සංසාරයට බැඳිනවා. මේ බැඳීම නිසා සංකිලිට්ඨේන වීම කියන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ඉත කිලු කියනවා. ඊට පස්සේ අපි සංවේගයට සන්තෝෂයට සන්තාපයට සංවේදනාවට පත් වෙනවා. මේක තමයි සංසාර ගමන. ඊට පස්සේ අපි කරන්නේ අර සංවේගය නැති කරගන්න ආයතරය අර කුණුකොළම බදාගන්න අල්ලගන්න. ඒ නිසා සංදිත්ති සංදේශේති සම්මාදවේති සමුත්තේවේති සම්පාන්සේති කියන ඥානපද හතර හරියට තේරුම් ගත්තොත් ඒක තමයි සංදේශනාව. ඕනෑම කෙනෙකුට පුළුවන් මේ නිවන් මඟ පිළිසිදුව පැහැදිලිව අවබෝධ කරගන්න. නිබ්බිදා කියන්නේ නොබැඳීම, නිර්වේදේ. අද ඔබ පරිවර්තනය කරලා තියෙන්නේ මොකද ත්‍රිපිටක කාර්ය? පිළිපුල. සම්පූර්ණ අවබෝධයක් නේ. ඈ කලකිරීම කියලා නේද? ඈ නිබ්බිදා කියන්නේ නොබැඳීම. අපි දැනෙන්නේ නිත්‍ය සුඛ අත්ත නිසා. එතකොට නිත්‍ය සංඥාව ප්‍රාණය වීමත් සමග, සුඛ සංඥාව ප්‍රාණය කිරීමත් සමග, අත්ත සංඥාව ප්‍රාණය කිරීමත් සමග අර දැනෙන අභිනන්දනේ නන්දි සංඥාව චන්ද සංඥාව ඉවත් වෙනවා. නිබ්බිදා කියන්නේ ඒක. අපි නොබැඳෙනවා. දැන් මෙතෙක් කල් සම්බන්ධ වෙලා තියෙනවා. අර සම්බන්ධයෙන් ඉවත් වෙනවා. එතන කරන්නේ වෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීමක්. එතකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කිරීමත් සමග නිබ්බිදා විරාගා නිරෝධා පටිච්චසමුප්පාදා කියන අතරම සම්පූර්ණයි. අනිත්‍යානුපස්සී විහෙරති නිත්‍ය සංඥා පජාති, දුක්ඛානුපස්සී විහෙරති සුඛ සංඥා පජාති, අනත්තානුපස්සී විහෙරති අත්ථ සංඥා පජාති කියන தත්ත්වය අනුව ඊළඟට නිබ්බිදාව සිද්ධ වෙලා නන්ද සංඥා ප්‍රාණ වේලා විරාගානුපස්සී වෙලා රාග සංඥා ප්‍රාණ වේලා නිරෝධානුපස්සී වෙලා සමුදය සංඥාව යන්තුවා පටිනිස්සග්ගානුපස්සී වෙලා උපාදි අර උප සම්භූපදී පටිනිස්සග්ගෝ වෙනවා. තව හුඟක් තියෙනවා තව ඉස්සරහට යටට යන්න. දැන් නිමිත්ත සංඥා අනිමිත්ත සංඥා නිමිත්ත අනිමිත්ත සංඥාව ඇවිල්ලා නිමිත්ත අයින් වෙනවා. ඒ වගේම පනීත සංඥාව ඇවිල්ලා අපනීත සංඥාවෙන් පනීත යනවා. ඒ වගේම ශුන්‍යත සංඥාවෙන් ආලයාබිනිවේස සංඥාව යනවා. මෙහෙම විවට්ටානුපස්සනාවෙන් සම්මෝහාබිනිවාසයේ දක්වාම 18ක් තියෙනවා. නමුත් ඒ 18 ගැන කතා කරන්න දැනගන්න ඕනේ නැහැ. ඒවා ඉබේ සිද්ධ වෙන දේවල්. හැබැයි අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිත්‍ය දුකට ඉවත් කරගන්න ඕනේ. ඇති වෙනවා. දැන් ඔය හතරෙන් සංතේන් දැන් සංදේශයේ මොකක්ද දැන් මේ ධර්ම දේශනාවේ කලේ ඔක්කොම මොකද්ද සංදේශේටි සං ධම්මෝ සංදිත්තිකෝ වෙන්න සංදක ගන්න ඕනේ. සංදේශේටි කියන්නේ සංදක ගන්නට පුළුවන් ආකාරයට හැකි ආකාරයට මේ ධර්මයේ විග්‍රහ කරලා පෙන්වලා තියෙනවා. ඊට පස්සේ සම්මාදපේටි කිව්වේ සංවර සීලය සංසිඳීමේ සමාධිය සම්මා ඒ කියන්නේ සං තුනම පැහැදිලි කරලා විග්‍රහ කිරීම සංවර සංසිඳීම සම්මා. ඊට පස්සේ ඒකයි සම්මාදපේටි සංවලින් මිදී නිදහස් වන ඇති පෙන්වා දෙති. ඉතලම සංදේශේති සං කියන එක පිළිබඳව මේ සංසාර වූ මේ පිළිබඳව සම් පිළිබඳව දේශනාව දෙක සම්මාදපේටි සංවලින් මිදී නිදහස් වන පෙන් ඇති. ඊට පස්සේ සම්මුත්තේජේති සමුත්කේදී කියන්නේ සමුදය උපදින තැන රාගමුල ද්වේෂමුල මෝහමුල ගලවලා සම්පූර්ණයෙන්ම උච්ඡේදනය කරලා කපල දානවා. සම්පාංශේති කියන්නේ මේ නිවන් සුවය ලබගන්නට මේ නික්ලේශී බවට පත්වීමෙන් නිවන් සුවය විඳගන්නට අවශ්‍ය සියලුම දේ පෙන්වා දුන්නා. සම්පාංශේති කියන්නේ දැන් තමන් අර නිවනට පත් වුණා. නිවන් සුවයට පත් වෙලා නිවන් සුවය විඳ ගන්නවා. ආයි සං උපදින්නේම නැහැ හිතේ. සං උපදින්න නැතුණාම නිවන. වැරෙන්නේ නැහැනේ නිබ්බාන. දැන් මේ නිවන කියන වචනේ පොඩ්ඩක් වැරදි. නිබ්බානයි හරි වචනේ. නිවන කියන සිංහල වචනේ, නිර්වාණ කියන සංස්කෘත වචනේ දෙකම වැරදි. නිබ්බාන තමයි හරි. මොකක්ද නිබ්බාන කියන්නේ? බාන කියන්නේ බාන් තුනකින් අපි බැඳිලා තියෙන්නේ. කොහොමද මේ සංසාර රිය ගමනට අපිව බැඳලා තියෙන්නේ? බාන් තුනකින්. බාන් තුන කියන්නේ බැමි තුනකින් ඈඳලා තියෙන්නේ. අපි එල්ලලා ඈඳලා මොකද්ද මේ බැමි තුන? රාග බැම්ම, ද්වේෂ බැම්ම, මෝහ බැම්ම. මේ බැමි තුනෙන් අපි එල්ලලා තියෙන්නේ. රාග බැම්ම තමයි ප්‍රිය බව. මෝහ බැම්ම, ද්වේෂ බැම්ම තමයි අප්‍රිය බව. මෝහ බැම්ම තමයි ප්‍රිය අප්‍රිය දෙක අතර තියෙන මානෙ. ඔය තුනෙන්ම හැම පුද්ගලයෙක්ම බැඳලා. ඒ නිසා ඒ පුද්ගලයා පෘථග්ජන. ඔක්කොම එකයි. දිව්‍යෝ බ්‍රාහ්මයෝ භූතයෝ පෙරේතයෝ තිරිසන්නු මාළු කුරුල්ලෝ මේ කුරා ගෝමියක පටන් මහා බ්‍රාහ්මයා දක්වාම අරහතුන් වහන්සේ ඇර සියලුම දෙනාව සංසාර ගමනට මේ බැමි තුනෙන් හෝ දෙකකින් හෝ එකකින් බැඳලා තියෙනවා. බැමි දැන් බැමි තුනම තියෙන අයත් ඉන්නවා, දෙකක් තියෙන අයත් ඉන්නවා, එකක් තියෙන අයත් ඉන්නවා. බ්‍රාහ්මයා කියන කොටද එක බැම්මයි කියන්නේ. මෝහ බැම්ම. හැබැයි මේ මෝහ ධම්ම තියෙනකොට නැවතත් රාග ධම්මයි දේහ ධම්මයි බැමි දෙකම සකස් කරගන්න. ඒකයි වැඩි. නැවත නැවත යලි යලි පුනක් බව. දැන් තිරිසන්. තිරි කියන්නේ මොකටද? තුනයි. තිරි කියන්නේ තුන. මොනවද? සං. රාග දේහ මොහ තුනම තියෙනවනම් තිරි සං.
දැන් අපේ හොදේ ඔයකම මිනිස්සු තුලත්
ඔව්. දැන් තිරිසං කියන්නේ මේ මිනිස්සුත් ඔක්කොම තිරිසං. තිරිසං තුනම තියෙනවා. හැබැයි මිනිස්සුත් තිරිසං කියන්න බෑ. දැන් අරහතුන් වහන්සේ තිරිසංද? නෑ. අරහතුන් වහන්සේ සං තුනම ඉවත් කළා. සෝවාන් ඵලයට පත් වූ ආර්ය උත්තමයා සං දැකගත්තට පස්සේ තිරිසං බවෙන් ඉවත් වෙනවා. ඒ නිසා අර සත්‍ය කොට්ටාසයෙන් සත්‍ය දින ධර්මයෙන් ඉවත් වෙනවා. තමන් අදාගත්ත සත්‍යයේ සෝ තත්ත්ව. සත්‍ය කියන්නේ මොකෝ? සෝ තත්ත්වය. ස්වභාව ධර්මයේ කියන්නේ මොකක්ද? ස්වභාව ධර්මයි. තමන් දරන තමන්ගේ ධර්මයේ තමයි ස්වභාව ධර්මයි. තමන් බිහි කරගන්නා භව කියන්නේ බිහි කරනවා. තමන් සකස් කරගන්නා බිහිවර කරන අදා ගන්නා ධර්මයේ තමයි ස්වභාවය. දැන් මේ ස්වභාව ධර්මයේ කියලා අපි අද ලෝකේ කියන ඒවා එකක්වත් නැන්නම් එහෙම ගහකොල්ල මේ අරව මේවා. අපිට සතා කිව්පාට නෙමෙයි අපිටවත් කාටවත් ජීවත් වෙන්න ඒ නිසා මේ හැම දෙයක්ම අපි සකස් කරගෙන තියෙන සංකත හැටියට අපි මේ දස් හදාගෙන වවාගෙන පවත්වාගෙන නොයෙකුත් ආකාරයේ අපි පවත්වාගෙන යන්නේ. ඒකයි ස්වභාව ධර්ම කියන්නේ. ඉතින් මේ ත්‍රිසං කියන්නේ සං තුනම තියෙනවා. පුතඥාන පුද්ගලයා තුළ සං තුනම තියෙනවා. හැබැයි මිනිසුන් අතරේ යම් කිසි කෙනෙක් ආර්ය ධර්මයටපත් වුණොත් සං තුනම හෝ දෙකක් හෝ එකක් හෝ ඉවර කරන්න පුළුවන්. ඊට පස්සේ දෙවි කියන්නේ මොකද? ද්වේෂයෙන් වෙන් වූ දෙවි කියන්නේ එක සං එකක් ඉවරයි. දැන් දෙවියන්ට තියෙන්නේ මොකද්ද සං? මෝහය තියෙනවා, රාගය තියෙනවා, සැපවිඳීමේ අවශ්‍යතාවක් තියෙනවා, මෝහය තියෙනවා. බ්‍රහ්ම කියන්නේ රාගයත් නැති කළා, හැබැයි මෝහය තියෙනවා. එහෙමනම් මේ සං තුනෙන් එකක් හෝ තියෙනව නම් ඒ පුද්ගලයා සත්තු. සං තුනම ඉවත් වූ පුද්ගලයා අරහතුන් වහන්සේ. දැන් මේමයි. දැන් මේක කිව්ව ටිකක් අප්‍රමාදයෙන් සම්පාදයට කියන එකේ තේරුම සම්පාදල ඉවත් කිරීම. පාදනවා කියන්නේ අපි දැන් ගහක් මුල පාදනවා කියන්නේ ගහ මුල තියෙන ඔකම පාදනවා. පිරිසිදු කරනවා පාදනවා කියන්නේ හිත පෑදිනවා කියන්නේ. මේ පාදන්න ඕනේ මොකද්ද? තමන්ගෙම චිත්ත සංතානයේ සහ මනස දෙකක් තියෙනවා. චිත්ත සංතානය කිරුටු වෙලා තියෙන මොකින්ද? රාගයෙන් ද්වේෂයෙන්. මනස කිරුටු වෙලා තියෙන මොකින්ද? මෝහයෙන්. මොට්ට වෙලා තියෙන. එතකොට මේ පහදනවා කියන එකේ තේරුම අර සං තමයි ඉවත් කරන්න. සංවත් කිරීමක් සමග පෑදෙනවා. එතකොට මේ අප්‍රමාදේන මදයෙන් මේ මදයට නිසයි අපි මේ ඔක්කොම ප්‍රමාදය. එහෙම නැත්නම් අපි මේ පමාවීම නිවනට පමාවීම හේතුව මොකද? මදේ. මත්වීම. මේ මත්වීම අප්ප කියන්නේ අල්ප කියන්නේ ක්‍රමානුකූලව ඉවත් කරලා අයින් කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ මද ඉවත් කිරීම නිසා මැද නෙමෙයි මද. මද ඉවත් කිරීම නිසා මදින් මිදී නිදහස් වීමට අපි කටයුතු කිරීම නිසා මේ අප්‍රමාදයේ සම්පාදයේ තබ්බං කියනවා. පුළුවන්ම තරම් ඉක්මනට මේ සං තේරුම් අරගෙන සං දැකගෙන තමන්ගේ හිතේ සමුදේ බිහිවන ආකාරයේ ඉවත් කරන්නට කටයුතු කිරීමයි අප්‍රමාදයේ සම්පාදයේ තබ්බං.
අපේ විශ්ව ශක්ති කියලා මහන්සිය කියුණාද විශ්ව ශක්තිය හැටියට අපිට කරගන්න දැන් අපේ අපි පටිච්ච වීම නිසා නිකුත් කරන චිත්ත ධාරාවන් ආපෝ බටපි ආපෝ තේජෝ ආයෝ කියන ධාතුවට සම්බන්ධ සම්බන්ධ වෙලා දූෂණය හෝ පෝෂණය වීමද එහෙම නැත්නම් අපි නිකුත් කරන ඒ චිත්ත ශක්තිය වෙනමම අප කරන්නේ
නැවතවරක් හේතු බලක් දැන් මේ මේක දෙආකාරයකට නෙමෙයි පස් ආකාරයකටම ක්‍රියාත්මක වෙනවා අපිට පැහැදිලිව දෙආකාරයක් ගත්තොත් තමන් නිෂ්පාදනය කළ විඥාන ශක්තිය සමුදේ ශක්තිය චිත්ත කිරණ හොඳ හෝ නරක වෙන්න පුළුවන් ඒ හොඳ හෝ නරක නිසා බාහිර ලෝකයටත් ඒක බලපානවා නරක එක ලෝකයට බලපානවා දැන් අපි මේ නරක වචන වචී සංකාර ඒ කියන්නේ දුෂ්චරිතය මේ වචී දුෂ්චරිතය කාය දුෂ්චරිතය මනෝ දුෂ්චරිතය තුනෙම අපි සංකාර බිහි කරනවා ඒ වගේම වචී සුචරිතය කාය සුචරිතය මනෝ සුචරිතය නිසා අපි යම් කිසි ශක්තියක් බිහි කරනවා මේ බිහි කරන ශක්තිය විශ්වයටයි නිකුත් කරන්නේ මේ විශ්වයට බිහි කළාම විශ්වයේ තියෙන ගහ කොළවලට කියන්නේ ආපෝ තේජෝ වායෝ පටවි හතරට අර ඉන්න සත්‍යයන්ට භූතයන්ට පෙරේතයන්ට දෙවියන්ට බලපාන. දැන් අපි ශාප කරනවා නම් කාටද කරන්නේ? සත්තුන්ට, මිනිස්සුන්ට, දෙවියන්ට, බ්‍රහ්මයන්ට. මෛත්‍රී කරනවා නම් කාටද කරන්නේ? මිනිස්සුන්ට, සත්තුන්ට, දෙවියන්ට. එතකොට මේක තමයි විශ්ව ශක්තිය. හැම කෙනෙක්ම කරන්න පුළුවන් වෙන්නේ ඔය හයයි. මොකද්ද? කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත, කාය සුචරිත, වචී සුචරිත, මනෝ සුචරිත. මේ හයෙන් හොඳ යහපත් ශක්තියකුත් තියෙනවා, නරක අයහපත් ශක්තිය. මේ ශක්තිය නිසා වෙන්නේ මේ ශක්තිය කියන එක මේ පැවැත්ම තුළ එක ආකාරයකට තියාගන්නේ. මේ පෘථිවියේ තියෙන මේ ආපෝ තේජෝ වායෝ පඨවි හතර ධර්මතාවයෙන්ම පිරිසිදු වන්නට ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. ඒක තමයි ධර්ම නියාමයේ කර්ම නියාමයේ බීජය. මේ ධර්මතාවයේ නිසා යම් කිසි තැනක අපිරිසිදු වුණා නම් මිනිස්සු නිසා මිනිස්සු සත්තු භූතයෝ පෙරේතයෝ දෙවියෝ තමයි අපිරිසිදු කරන්නේ පිරිසිදු කරන්නේ. යම් කිසි තැනක අපිරිසිදුකම වැඩි වුණා නම් රාගයේ ద్వේෂයේ මෝහයේ වැඩි වුණා නම් වෙන්නේ මොකද? මේ පැවැත්ම භ්‍රමණය වෙනවා. කරගෙන මොකටද? පිරිසිදු කරන්නේ. පිරිසිදු කරන්නේ කරගීමෙන්ම භ්‍රමණය වීම. එතකොට යම් කිසි තැනක යම් කිසි ප්‍රදේශයක මේ කිලුටු වීම ඇති වුණා නම් භ්‍රමණය වෙලා මේ භ්‍රමණය වෙනවා කියන්නේ ආපෝ තේජෝ දැන් උලන් අමනවා. වැස්ස, උලඟ, ගින්න, ජලය. මේ අතරමයි භ්‍රමණය වෙන්නේ නැතුව වෙන මොකක්කම් මෙතන භ්‍රමණය වෙන්න දෙයක් නැහැ. පෘථිවිය භ්‍රමණය වෙනවා කිව්වට. දැන් තමන්ගේ ඇඟ ගන්නකො තමන්ගේ ඇඟේ වාතය පිරිසිදු කරනවා. ලේ වතුරෙන් පිරිසිදු කරනවා. දැන් ලේ ගමනාගමනය නැන්න කෑමෙන් පිරිසිදු කරනවා. ඒ වගේම අපිරිසිදු කරනවා. මේ අතරෙමයි උෂ්ණත්වයෙන් පිරිසිදු කරනවා, අපිරිසිදු කරනවා. ඒ වගේ තමයි ලෝකයක් මේ භ්‍රමණය වීමෙන් දැන් භ්‍රමණය වුණේ නැත්නම් එහෙම ඔබ පිරිසිදු වෙනවාද? දැන් කයේ මේ කිලුටු ගැටි අපි මේ ගන්න කුණු ගොඩේ හැටියට මේ වෙන්නේ මොකද? මේ බාර භ්‍රමණය වෙන්නේ නැත්නම් කිලුටු වෙනවා. ඒ වගේ තමයි මේ ලෝකයක් භ්‍රමණය වීම නිසා තමයි පිරිසිදු වෙන්නේ. එතකොට කිලුටු වැඩි නම් වෙන්නේ මොකද? භ්‍රමණය වැඩි වෙනවා. භ්‍රමණය වැඩි වීම නිසා වෙන්නේ මොකද? මේ මිනිසුන්ගේ ශක්තිය ගෙවියම වැඩි වෙනවා. බිමට බර වූ මිනිසුන්ගේ ශක්තිය ගෙවි යනවා. එතකොට අර රාගෙන් ද්වේෂයෙන් මොහෙන් කිලුටු ගැටි බිහි කිරීමත් සමග භ්‍රමණය වැඩි කිරීමත් සමග කරගෙන එක ගෙවෙන එක වැඩිවීමත් සමග ආයුෂ කෙටි වෙනවා. අර රාගය ද්වේෂය මොහය අඩුවන භ්‍රමණය අඩුවීමත් සමග කිලුටු බා අඩුවීමත් සමග කරගීම අඩුවීමත් සමග ගෙවි යන ක්‍රමය අඩු වෙනවා. අන්න ආයුෂ වැඩි වෙනවා. දැන් දෙවියෝ බ්‍රහ්මයෝ මේ පොළොවට බිම්බර වෙලා නැහැ. ඒ නිසා මේ ගෙවීමේ ශක්තියට ඒගොල්ලෝ අයිති නැහැ. ඒ නිසා ඒගොල්ලන්ගේ ශක්තිය වෙන එකක්. ඒගොල්ලන්ගේ අර සං ශක්තියකින් ඒගොල්ලෝ කාලයක් ජීවත් වෙනවා. මිනිසුන්ට එහෙම බෑ. මිනිස්සු රාගයේ ද්වේෂයේ මොහේ හදනවා. ඒවටම යටවිලා ඒවට තමන්ට ආපහු වෙනවා. තමන් ඕම ගෙවි යනවා. ඒ නිසා තමන්ගේ ආයුෂ සමස්තයක් වශයෙන්ම කෙටි වෙලා යනවා. දෙවියන්ගේ ආයුෂ අර ගෙවෙන්නේ නැති නිසා ද්වේෂයක් නැහැනේ. ද්වේෂය තමයි බිම්බර වෙන බලවත් එක. ඒ නිසා ද්වේෂයන් නැතිවෙන දෙවියෝ ද්වේෂයෙන් වෙන් වූ කියන එකයි දෙවි කියන්නේ. එතකොට යාගේ වෙන්නේ නැහැ. බ්‍රහ්මයා කියන එක නා තවත් උඩ. එයාට ද්වේෂයකුත් නැහැ, මෝහයකුත් නැහැ. ඒ නිසා ගෙවෙන්නේම නැහැ, බොහොම අඩුවෙන් ගෙවෙන. මේකයි මේ හේතුව. එතකොට කවුද මේ ද්වේෂේ රාගේ දේශේ මොහේ නිස්පාදනය කරේ? තමන්. එතකොට කවුද මේ භ්‍රමණේ හැදුවේ රගත් කරේ? තමන්. මේ විශ්ව ශක්තිය කියන්නේ මොකද්ද? මේ භ්‍රමණේ ශක්තිය. තමන් නිස්පාදනය කරන්නේ තමන්ටත් වෙනවා, පොදුවේ අනික් අයට ප්‍රදර්ශන ප්‍රතිපාදයක් හැටියට සමස්ත ලෝකයාටම මතුවේ. ඒ නිසා අපි දැන් මේ බැරි වෙලාවත් අපි ඊට පුළුවන් වුණා නම් ලක්ෂයක් දෙකක් විතර පුරුදු කරලා පුහුණු කරලා මේ පරම මෛත්‍රිය ආර්ය මෛත්‍රිය පතුරවන්න මොකද වෙන්නේ? අර රාගය ද්වේෂය කියන කොටස සාමුලින්ම අඩු වෙලා යනවා. එතකොට ඒ විශ්ව කිරණ ශක්තිය තියාමත් සමහර දැන් ද්වේෂය නැහැ. ද්වේෂය තමයි බලවත්ම කොටස. ඒත් එතකොට වෙන්නේ මොකද? මේ භ්‍රමණය අඩු වෙනවා. භ්‍රමණය අඩු වීමත් සමග කැරකීම අඩු වෙනවා. එතකොට ආයුෂ වැඩි වෙනවා. මිනිස්සු යහපත් අර දේවෝ වස්තු කාලේ වෙන සස්ස සම්පත්ති හේසුත පීතෝ බසුරාලේ ඔය ඔක්කොම සිද්ධ වෙනවා. අවිද්‍යාව නිසාමයි සංඋපදින්නේ. විද්‍යාව නිසා සංඋපදින්නේ නැහැ. අවිද්‍යාවමයි සංඋපදින්න හේතුව. පළවෙනි හේතුව අවිද්‍යාව. දැන් මේමයි මිය ගිය කෙනෙකුට පින් දෙන්න නම් පිරිසිදු සිතක් තියෙන්න ඕන. පුණ්‍යාති පුණාති හදයක්. පුණ්‍යාති පුණාති හදයක් කියන්නේ හද පිරිසිදු වෙන්න ඕන. රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් පින් දුන්න වැඩක් නැහැ. ඒ නිසා දැන් ඔය පින්කමක් කරගන්නවා කියන්නේ මොකෝ? සිත පිරිසිදු කර. සිත පිරිසිදු වුණ තරමට දුන්න පින වැඩි වෙනවා. ඒගොල්ලන්ට ලැබෙනවා, ඒගොල්ලන්ට බලවත් වෙනවා. තමන්ගේ පිනේ චිත්ත කිරණ අර විශ්ව කිරණ වැඩි. ඒ නිසා කොයි ආතක හිටියත්, බ්‍රහ්ම ලෝකෙ හිටියත්, දිව්‍ය ලෝකෙ හිටියත්, පෙරේත ලෝකෙ හිටියත්, භූත ලෝකෙ හිටියත්, නිරේ හිටියත් ඒ විශ්ව කිරණ ශක්තිය වැඩි නම් ඒව යනවා. ඒගොල්ලන්ට ඒවා ලැබෙන ක්‍රමයකුත් තියෙනවා. ඒවට ලබා ගන්න ඒගොල්ලන්ගේ ශක්තියකුත් තියෙනවා. දැන් අපි කරාට හරියන්නේ නැහැ. දැන් තෙතගිනි පෙට්ටියක් අරගෙන ගිනි කූර ගහුවට පත්තු වෙන්නේ නැහැ වගේ තමයි මේ වැඩේ. ඉතින් ඒක නිසා අපි මේක දෙපැත්තම යහපත් වෙන්න ඕනේ. ඒ පුද්ගලයන්ට පින් ගන්න පුළුවන් වෙලාවක ඒ පින් ගන්න පුළුවන්, පින් ගන්න බැරි අයත් ඉන්නවා. දැන් අපි කල්පනා කරලා බලමුකෝ මේම. මේක බොහොම අපිට පිරිසිදුම දෙයක්. මිනිහෙක් වෙලා ඉපදුනා. මේ මිනිහෙක් වෙලා ඉපදිලා හිටියා. ඊටලා නොයෙකුත් මොනවා හරි මේ හරේ කාපු වැඩක් වෙලා හරකෙක් වෙලා ඉපදුනා. දැන් හරකෙක් වෙලා ඉපදුණු හරකට අපි මොන තරම් දැන් පින් දුන්නත් දැන් අර හරක ගෙතත්වෙන් අපිට හරකව දැන් ලයින් කරන්න පුළුවන්ද?
බෑ.
නමුත් හරකගේ ආයුෂ ඉවර වූ වෙලාවේ අපිට පුළුවන්කම තියෙනවා. නමුත් ඉවර වෙනකන් අපි ඉන්න ඕනේ. අර පින් දීලා පින් අනුමෝදන් කළා. ඒ හරකගේ අපි පුණ්‍ය ഘോഷ පුරවන. එතකොට දැන් හරක පාප කර්ම කරනවද? නෑ. හරක කරන්නේ ණය ගෙවනවා. කිරි වලින් ණය ගෙවනවා, වැඩ කළ කරත් ඇදලා කුඹුරු අකුරලා මේ මාස් වලින් ණය ගෙවනවා. මේ නොයෙකුත් ආකාරයෙන් කිරි වලින් ණය ගෙවනවා, ගොම වලින් ණය ගෙවනවා. ණය ගෙවලා ණය ඉවරුන දාට හරකට අපි දුන්න පින් කියනවනම් ආයි හරක මිනිහෙක් කියලා ඉපදිනවා. හැබැයි අපි හිතමු මේ මොකක් හරි ටිකක් නරක සතෙක් වෙලා ඉපදුනා, මස් කාලා ජීවත් වෙනවා, කොටියෙක් වගේ රටේ. මේ හරක වගේම මිනිස්සු කොටි වෙලා අර කොටිය උපදින දවසේ ඉඳන්ම කරන්නේ පවුක. අපි අර අර කොටියට පිංග දුන්නට වැඩක් නැහැ. ගත්තත් වැඩක් නැහැ. හේතුව කොටිය හැටියට කොටිය කරගත්ත අර පාන ගාත බොහොම බලවත්. ඒ අනුව තව පහලට යනවා. ඒ අනුව තවත් පහලට යනවා. මෙහෙම පහලටමයි යන්නේ. ඒ නිසා මේ ඒ උබ්බේගත පුඤ්ඤතා කියන එක තියෙන්න ඕන. පතිරූප දේස වාදෝච තියෙන්න ඕන. අත්තරම්මා පණිදීත තුනම තියෙන්න ඕන. විශ්ව කියන්නේ මේ සංස්කෘත වචනයක්. මේ බුද්ධ ධර්මේ නෑ මේ විශ්ව කියන වචනේ. නමුත් අපි දැන් බුදුහාමුදුරුවෝ විශ්වය කියලා කිව්වේ චක්‍රාවාට, සමන්තා චක්‍රවාලේ කිව්වේ චක්‍රාවාට. නමුත් දැන් මේ සංස්කෘත වචනේ තමයි විශ්ව.
චක්කවාටි. දැන් විශ්ව කියන කර මොදන්නේ? දැන් මම පෞද්ගලිකව මම කරනවා නම් අපි ශක්තියක් දෙනු කරනවාද? ඒකමද මගේ විශ්වය බවට පත්
වෙන්නේ? ඔව්. දැන් තමන් නිකුත් නොකරපු සත්‍යයක් තමන්ට නෑ වෙනවා. දැන් මේ මේමයි. දැන් අපි හිටමු සුනාමියක් ආවා. දැන් සුනාමිය ආවහම අනිත් පෞකාරියෝ තමයි කර පෞකාරියෝ විනාශ කරන්න තමයි මේ කාලේ. නමුත් සුනාමියෙන් අර මේ නොයෙකුත් මිනිස්සුත් බය කළා. ඒක ප්‍රදර්ශන ප්‍රතිවිභාගයක් පෙන්වුවා. ඒක නිමිත්තක් පෙන්වුවා. හැබැයි විනාශයක් කළේ නෑ. ඒ පුද්ගලයාටත් ඒක ප්‍රදර්ශන ප්‍රතිවිභාගේ ලැබුණා. මොකද අර විශ්වය කිලුටුවේද. ඒ වගේ තමයි දැන් භූමිකම්පාවක් වුණාම එක නැවක් ගිලුණාම නැවේ ඉන්න පෞකාරියෝ මැරෙනවා. කොහොම හරි ප්ලේන් එකක් වැටුණා හොඳ මිනිහ පෙරණ නමුත් එයාටත් අද ප්‍රදර්ශන ප්‍රතිවිභාගේ ටිකක් හරි තියෙනවා.
දැන් අපි පුජ්ජලික තමන් හරි මයින්ඩ් වෙනසකට සිතුවිල මේ නිදහස් කරහනව නම් උදාහරණව නම්
ඔව්
ඒ තුන යම්කිසි වෙනසක් සුළු වශයෙන් හෝ
දකින්න පුළුවන් තමන්ටම දකින්න පුළුවන් ඕනෙම මොහොතක එක දවසක් මෛත්‍රී කළ බලන්න. හැබැයි ඔය මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා කියන එක නෙමෙයි. පරම ආර්ය මෛත්‍රියක් දක්වනවන ඕනෙම මොහොතක ඕනෙම කෙනෙකුට තමන්ටම අත්දැක ගන්න පුළුවන් එදාම මේ තමන්ගේ හිතේ නියුණ ඇති. දැන්
පරම මෛත්‍රිය වගේ එක භාවනාවක් හැටියට හරි
කොයි වෙලාවුණත් කරන්න පුළුවන්. හැබැයි විශේෂයෙන්ම තමන්ගේ හිතට තරහක් ආපු වෙලාවෙ නම් අනිවාර්යයෙන්ම කළ යුතු.
තරහක් ආපු වෙලාවේ කළ යුත්තේ
දැන් මේක සාමාන්‍යයෙන් උදේ පාන්දර නැගිට ගමන් දවසේ අවසන් නිදාගන්න යන ගමන් කරන එක වඩා හොඳයි. නමුත් ඒක කළාට වැඩක් නෑ. තමන්ගේ හිතට තරහක් එන මොහොතේ කොයි විදියෙන් හරි පුරුද්දක් ඇති කරගන්න ඕනේ, හිත පදම් කරගන්න ඕනේ මේ මෛත්‍රී භාවනාව කරන්න. ඒ වගේම රාගයක් එන මොහොතේ පුරුදු වෙන්න ඕන අසුභානුසතිය වඩන්න. ඒ වගේම මෝහයක් එන වෙලාවේ මරණානුසතිය බුද්ධානුසතිය වඩන්න.
මොහොම වෙලාවට සිද්ධ වෙන දැන් තරහක් කාපු වෙලාවට මෛත්‍රිය මතක
වඩන්න. දැන් ඒක තමයි පුතක් ගැන පුරුද්ද. නමුත් අපි කොයි විදියෙන් හරි පුරුද්දක් තියනවා නම් මේක පුරුදු වෙනවා. දැන් පුරුද්දක් නැහැ. දැන් වෙන්නේ මොකද? අපේ හිත අර ක්ෂණික කෝපේ මුවා වෙලා යනවා. ඔය පුරුද්දක් නැහැ කියන එක තේරුම මුවා වෙලා යනවා. මොට්ට වෙලා. දැන් අපිට අර ගන්න ඕනේ මෛත්‍රී කර්මස්ථානේ ගන්න බෑ මුවා වෙලා. මොකද්ද? මනස. හැබැයි මේක පුරුද්දක්. මේ පුරුද්ද අපි වෙනස් කරගෙන දැන් අපි හැම තිස්සෙම කල්පනා කරනවා තරහක් හිතට එනකොටම මෛත්‍රී කරා.
දැන් අපි හිතමු දැන් තරහක් හිතට ආපු වෙලාවට මෛත්‍රී කරන්න බැරි චරිතයක් නම් මම
බැරිගමන්නේ පුරුදු වෙන්න ඕනේ.
අපි එහෙම නැත්තම් මෙහෙම හිතුවොත් තරහ කිසිසේත්ම නැති වෙලාවෙදලෙක
කරේ ඒක පුරුදු වෙලා දැන් අපි තරහක් නැති වෙලාවේ පුරුදු වෙන්න ඕනේ. හැබැයි අර තරහක් නැති වෙලාවේ පුරුදු වෙලා තරහක් වෙන වෙලාවේ ගත්තේ නැන්න වැඩක්. ඒක ඵලයක් ප්‍රතිඵල වෙන. ඉතින් ඒක නිසා හැමතිස්සෙම අපි පුරුදු කළ යුත්තේ අර සමතේ පුරුදු වෙනවා කියන්නේ ඒකනේ. මේ පුරුද්ද පුරුදු කරගෙන ඒ අවශ්‍ය අවස්ථාවේ ආයුධයක් හැටියට ගන්න ඕනේ. ඒකනේ චතුරාර්ය සත්‍ය කියන්නේ. ආයුධ හතර බුදුහාමුදුරුව පැහැදිලිවම පෙන්නලා දුන්නා. මේ ආයුධ හතර හදාගෙන අර ආයුධ හතර හොඳට මුවහත් තියාගෙන පණ පොවාගෙන තියන්න ඕනේ අරක කපන්න. කරා කියන්නේ බැම්ම, අර බැම්මන්නේ කපන්න ඕනේ. රාගය කියන්නේ බැම්ම කපන්න ඕනේ. මෝහය කියන්නේ බැම්ම. ඒක තමයි නිබ්බාන.
නිරන්තරයෙන්ම
ප්‍රගුණ කළ යුතු විතරක් නෙමෙයි බොහොම ඒකනි කිය පරිමුඛන් සතින් උපත් වේක්කා සතෝ ආසු සති සතෝ බසිති අනිසිතෝ දෙවියරිති නැතකින් දිලෝකේ උපාදීති කියලා මේ කිව්වේ මේක පරිමුඛන් සතින් උපත් වෙද්දී පරිමුඛයට තමන්ගේ ඉදිරියට එන සියලුම අරමුණු කෙරෙහි බොහොම සතියෙන් යුතුව බලලා මේක ආශ්‍රය කළ යුතු දෙයක්ද සතෝ ආසු සති ප්‍රාණය කළ යුතු දෙයක්ද සතෝ පස්ස සති තමන්ගේ ඇහැට කනට නාසයට දිවට කයට මනට එන සියලුම අරමුණු පරිමුඛන් සතියෙන් උපට්ඨ පිස්සු.
අපි භාවනා කරේ මේ මුඛයට ඉදිරි පිටින් තියෙන මේ එහෙම දෙයක්
දැන් අත වශයෙන්ම මිනිස්යයි තිරිසන් සතයි අතර වෙනසක් තියෙනවා. හේතුව එක හේතුවයි මිනිස්සාට මනස උසස් කර ගැනීමට පුළුවන් ආකාරයට විඥාන ශක්තියයි මනසයි දෙකක් දීලා තියෙනවා. තිරිසන් සත්‍යයේ අවශ්‍යතාවත් මූලික අවශ්‍යතාව අතරයි මිනිස්යාගේ. දැන් අපි කල්පනා කරලා බැලුවොත් මේ මිනිස්යෝ කියලා ඉපදුන අය රුවන් විතරයි මිනිස්යෝ. ගැටියෙන් ඔක්කොම තිරිසන්. හැබැයි කොටසක් ඉන්නවා මේ ධර්මය අහලා මනස උසස් තත්වයට පත් කරගන්න පුළුවන්. ඒකයි මනුස්ස කිව්වේ. මනුස්සය අතර දෙවලම ඉන්නවා. පෘථග්ජන කියන්නේ පොතු ජනිත කරන, එහෙමනම් මේ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් නැවත නැවතත් ඒ පොත්ත වටේ කට්ට හදා ගන්න. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් කටයුතු කරන පුද්ගලයා පෘථග්ජනයි. ආර්යයන් කියන්නේ මේ කට්ට ඉවත් කරලා විද බලන්න, විනිවිද බලන්න ශක්තියක් හදාගන්න, මනස උසස් කරගන්න පුද්ගලයා. වේදිතබ්බෝ ඉන්නෝ හීටි කිව්වේ ඒකයි. එහෙමයි. දැන් මේ සත්‍යා කියන පුද්ගලයේ තේරුම වචනේ ස්වතත්වයේ. ස්වතත්වයේ කියන්නේ තමන් හදාගත්ත තත්වය. එතකොට තමන් ගාව රාගය, ද්වේෂය, මෝහය තුනම තියෙනවනම් තමන් තිරිසන් සත්‍යෙක මිනිස්. හැබැයි මිනිස් දුර අර මනසක් තියෙනවා. ඒ මනස ප්‍රයෝජනෙට ගත්තේ නැත්නම්, මනින්ද්‍රිය ප්‍රයෝජනෙට ගත්තේ නැත්නම් ආයතන හය ක්‍රියාත්මක වෙනවා. ආයතන හය ක්‍රියාත්මක වෙනවා සත ත්‍රිසං සදාගේ. එමණනම් අපි මේ ත්‍රිඥාන කිව්ව. දැන් ඒ සදාගේ ඔක්කොම තියෙනවනේ ඔය ගැති. ඒ සදාගේ තියෙනවා. මිනිස්යාගේ ඔය ගැතිම තියෙනවා. හැබැයි මිනිස්යාට පුළුවන් මේක සැලසුම් කළා, ආගලා හොඳට දැන් සුතා, දතා, විචිතා, පරිචිතා, මානසිකරෝතා ඔක්කොම කරන්න පුළුවන් මනස තියෙන පුද්ගලයෙකුට. වෙන කෙනෙකුට බෑ. ඔය එතන වෙනසක් තියෙන. ඇත්ත වශයෙන් මේ කවෙක් වෙලා, අලියෙක් වෙලා, එළුවෙක්, මුවෙක් වගේ මේ පවුකම් නොකරන සත්තු වෙලා ඉපදින්න ඊට ඉස්සෙල්ලා ආත්ම මිනිස්සුම තමයි. ඒ මිනිස්සු යම් කිසි සුචරිතයක් කරලා තියෙනවා. හැබැයි පහත් වැඩකුත් කරලා තියෙනවා. දැන් බල්ලෙක් වෙලා ඉපදින පුද්ගලයා එහෙම පහත් වැඩන්නේ. බල්ලෙක් වෙලා ඉපදින්න බොහොම පින්කම් කරලා තියෙනවා, පාපකම් අර බාල වැඩකුත් කරලා තියෙනවා. දැන් මේක හරියට හොඳට අරක්කුද බෑරුමක් දාලා හොඳට අරක්කු විකුණලා මිනිසුන්ව මත් කරලා සල්ලි අරගෙන, සල්ලි අරගෙන හොඳට පින්කම් කළා. අන්න බලු කම වෙන්නේ. ඉතින් ඒ වගේ වැඩක් නෙමෙයි අර හරේ ගෑපු පුද්ගලයා. දැන් මේ යම්කිසි සීල, සමාධි, ප්‍රඥා වගේ ඔය දාන, සීල, භාවනා කරා. හැබැයි හරේ කෑව. හරේ කාලා මේ ධර්මයේ විකෘති කළා. මේ වගේ මොනවා හරි පහත් වැඩ එක ණය සිද්ධ වුණා. ඒ ණයව සිද්ධ වුණාම දැන් ණය ගෙවන්න ඕනේ. ණය වුණාම ණය ගෙවන්න ඕනේ. ඔව්. සුරා මෙරය කියන වචනේ තියෙනවා 21ක. රහමෙර. රහමෙර කියන්නේ රහ බලන සියලුම දේ, මෙර මත් වෙන සියලුම දේ රහමෙර. මේ මේ මිසක් මේ රාරක්කු නෙමෙයි. ඔතන කිව්වේ රාගයෙන් මත් වෙනවා, ද්වේෂයෙන් මත් වෙනවා, මෝහයෙන් මත් වෙනවා, බලෙන් මේ ආහාර මතේ විතරයි රාරක්කු කියලා කිව්වේ. ඒගන් දැන් රූපයෙන් මත් වෙනවා, යෞවනයෙන් මත් වෙනවා, නිලයෙන් මත් වෙනවා, කුලයෙන් මත් වෙනවා, බලයෙන් මත් වෙනවා, බුද්ධියෙන් මත් වෙනවා, දැනුමෙන් මත් වෙනවා, තව මානෙන් මත් වෙනවා, උගම් මත් වෙනවා. මානෙන් මත් වීම තමයි උගම්ම බලවත්. ඒ මත් ඔක්කොම එකතු කළේ මේ සුරා මේරේ මජ්ජිපම දට්ටාන
කිව්වා.
ඉච්ඡා වලට කමන්නේ පටිච්චේ නුනා. ඒ ඉතින් අවබෝධයක් ඇති වුණා. හැබැයි ඉච්ඡේ වුණාම, පටිච්චේ වුණාම, තමන් නොදැනම පටිච්චේ වුණාම අනිච්ච වෙනවා. හැබැයි අනිච්ච බව අනුපස්සනා කරලා නිච්ච අයින් කරන කන් පටිච්ච ගතිය තියෙනවා. පටිච්ච වෙනවා නම් සංඋප්පාද වෙනවා. එතකොට පටිච්ච වෙලා අනිච්ච නූණට සංඋපදිනවා නම් නැවත අභිච්ච වෙනවා. පටිච්ච වෙලා සං උපදිනවා නම් අභිච්ච පාපිච්ච වෙනවා. කුක්කුච්ච, විචිකිච්ච ඔක්කොම ඉච්ච 10ම මතු වෙනවා. ඔව්, එපා වෙනවා කියන්නේ. නමුත් අපි අවබෝධයක් කරගත්තොත් මේක අනිත්‍යානුපස්සී විහෙරති නචකින්දි ලෝකේ උපාදීති. දැන් සතර ඇතිපත්තාන සූත්‍රයේ 21 වරක් කියලා කියන වචනේ මොකද්ද? අනිසිතෝච විහෙරති නචකින්ති ලෝකේ උපාදීත. අනිසිතෝච විහෙරති කියන්නේ මේ අනිත්‍යානුපස්සී විහෙරති. එතන කියලා කියනවා දැන් අනිසිතෝච විහෙරති, දුක්ඛතෝච විහෙරති, අනත්තතෝච විහෙරති, නිබ්බිතෝච විහෙරති, විරාගෝච විහෙරති, නිරෝධෝච විහෙරති, පටිනිසග්ගතෝ විහෙරති. මේ ආයම මේ හතම ඇතුළත අනිශ්චිතෝච විහෙරති නතකින්චි ලෝකේ උපාදීයට කියන එකට. අවබෝධයයි කලකිරීමයි සම්පූර්ණ අන්ත දෙකක්. කලකිරෙන්නේ ද්වේෂයයි. කලකිරෙන්නේ ද්වේෂයයි. කලකිරීම කියන වචනේ බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් අපේ බෞද්ධ ඔය බුද්ධාගමේ ධම්මපාදල් පොතලත් කියනවා බුදුහාමුදුරුවෝ සතර පෙර නිමිති දැකලා කලකිරිලා ඊගෙන් ගියා කියන එක සම්පූර්ණයෙන්ම බුදුහාමුදුරුවන්ට කරපු මහා නිග්‍රහයක්. බුදුහාමුදුරුවෝ කලකිරිලා නෙමෙයි සතර පෙර නිමිති දැකලා ගියේ, සතර පෙර නිමිති දැකලා බුදුහාමුදුරුවෝ මේ යථා තත්ත්වය අවබෝධ කරගත්තා. ඒ අවබෝධයෙන් මේ අපි නිෂ්ක්‍රමණය කළා මිසක් කලකිරීමෙන් කරේ, කලකිරීම කියන්නේ ද්වේෂය, වෛරය. ඒක වැරදි වචනයක්. සිංහල භාෂාවේ තියෙන සිංහල භාෂාවේද මම නම් කියන්න දන්නේ නැහැ. මේ කලකිරීම කියන වචනේ බුද්ධ දේශනාවට ගැළපෙන දෙයක් නෑ. ඒ වගේම පිළිකුල් කියලා එකකුත් බුද්ධ දේශනාවේ නෑ. පිළිකුල් භාවනාවක් නෑ බුද්ධ දේශනාවේ. තියෙන අසුභානුස්සති, අසුභ භාවනාව. පිළිකුලක් නෑ, කලකිරීමක් නෑ. ඒ දෙකම වැරදි වචන.
මෙතන
තියෙනවා කාමේසු මිච්ඡාචාරා කියන මිච්ඡ ආචාර. ඒ කියන්නේ අපේ මිච්ඡා දෘෂ්ටිය කියන හැසිරීමනේ. මිච්ඡා හැසිරීමට හේතු වෙන්නේ මොකද්ද? කය රමණය කිරීම. දැන් කය රමණය කිරීම කියන්නේ ඇහැ පිනවීම, කන පිනවීම, නාසය පිනවීම, දිව පිනවීම, කය පිනවීම, හයම පිනවීම. මේ හයම කාමේසු මිච්ඡාචාරාවටයි. ඒ වගේ මේ මේ එක එක සිල්පදේ මේ සීල විග්‍රහයක් තියෙනවා. පටිසම්භිදා මග්ගයේ ප්‍රකරණයේ මෙතෙන්දී මේක විග්‍රහ කළා බැලුවොත් නම් ඔය එක එක සිල්පදේම තියෙනවා පරියන්ත සීලය, අපරියන්ත සීලය, පරාමට්ඨ සීලය, ඊට පස්සේ පරිපූර්ණ සීලය, පටිපස්සදි සීලය කියලා සිල් පහ. මේ පහම විග්‍රහ කරන්නේ ඉතින් මේක දවසකට විතර විග්‍රහ කරන්න ඕන. ඔය එක එක සීල්පදේ ගත්තාම ඒ පහ විග්‍රහ කළ ගත්තාම තේරෙනවා මේ සීලය කියන්නේ මේ හිතපු දෙයක් නෙමෙයි. ඔය සීල්පද පහේ තියෙන බොහොම පද පරම අර්ථය. එක සීල්පදයක් රැකෙනවා නම් සීල්පද 10ම රැකෙනවා. 10ම රැකෙනවා. මොකද හේතුව? මේ සීල්පද 10ම නොරැකෙන්න හේතුව, එහෙම නැත්නම් සීල්පද කඩන්න හේතුව, පාප කර්ම, ලාමක ධර්ම කරන්න හේතුව, අකුසල් කරන්න හේතුව මොකද? කෙලෙස් තමන්ගේ සිතේ පැවතීම. මේක හරිම ලේසි. අනිත් පැත්තයි බලන්න ඕනේ. හිතේ කෙලෙස් නැත්නම් පානාතිපාතා සිද්ධ වෙන්නේ නැහැ. හිතේ කෙලෙස් නැත්නම් අදින්නාදානෙ සිද්ධ වෙන්නේ නැහැ. හිතේ කෙලෙස් නැත්නම් කාමයේ මිච්ඡාචාරය සිද්ධ වෙන්නේ නැහැ. හිතේ කෙලෙස් නැත්නම් අදින්න අර මුසාවාදා, පරුසාවාචා, පිසුනාවාචා, මිත්‍යා දෘෂ්ටි, අභිජ්ජා මේ එකක්වත්ම ව්‍යාපාර කරෙන්නේ. දස සීලයම පීඩනවා. කොහමද? කෙලෙස් නැත්නම්. කෙලෙස් තියෙනවා නම් දස සීලයම පීඩන්න බැහැ. ආනන්තරේ පුණ්‍ය කර්මයන් උනවාදයි පැහැදිලි කර දෙන්න කියලා තියෙනවා. ආනන්තරේ පුණ්‍ය කර්මය කියන එකේ තේරුම අනන්තරේ පාප කර්මයකුත් තියෙනවා, පුණ්‍ය කර්මයකුත් තියෙනවා. අන් අන්තර අතරක් නැතිවම ඵල විපාක දෙන කම්මය පුණ්‍ය කර්මයක් වෙන්න පුළුවන්, කුසල කර්මයක් වෙන්න පුළුවන්. ඒ දෙකම ආනන්තරිය අතරක් නැතිවම ඵල විපාක දෙන. දැන් ආනන්තරිය කුසල කර්මය කියන්නේ සෝදාපන්න, සකෘදාගාමි, අනාගාමි, සෝදාපන්න ඵලයට පත්වීම. ආනන්තරිය පාප කර්මය කියන්නේ අර කියපු මව මැරීම, පියා මැරීම, බුදුන්ගේ ශ්‍රේතලවීම, අරහතුන් මැරීම, සංඝ බේදය වගේ දේවල්. ඒව කළාම අතරක් නැතුවම පාප කර්මය නම් අපාය යනවා, පුණ්‍ය කර්මය නම් නිවනට, නිවන්නට මඟ පෙනෙනවා. ඒ දෙක තමයි පැහැදිලිව තේරුම් ගත යුත්තේ. අරමුණක් ආයතන හරහා පටිච්ච වූ විටම අරමුණ වෙනස් කිරීමෙන් නෝපදීඩි කියලා අහනවා. අරමුණක් ආයතනාරා පටිච්ච වූ විටම අරමුණ වෙනස් කිරීමෙන්. ඔව්, අරමුණ වෙනස් කරන්න පුළුවන් නම් වෙනස් කරගත යුතු ක්‍රමයක් තියෙනවා. දැන් අපිට තරහ ද්වේෂයක් ආව නම් අරමුණ වෙනස් කරනවා කියන්නේ ඒකේ අනිත් පැත්ත මෛත්‍රිය ප්‍රත්‍යය. සුන්දර බවක් සුභ බවක් තියෙනවා නම් අපි අසුභානුස්සතිය ගන්නවා කියන්නේ අර අසුභානුස්සතිය වැඩි වෙලා අර සුන්දරදේ අයින් කරනවා. ඒ වගේම මරණානුස්සතිය ඒ වගේ. දැන් ඒක නිසා අරමුණ වෙනස් කරගන්න අපිට බෑ මේ ක්‍රමයක් නැතුව. මේ ක්‍රමය මෙත්තානුස්සතිය, බුද්ධානුස්සතිය, මරණානුස්සතිය, ධම්මානුස්සතිය, දෝධානුස්සතිය මේ අනුස්සති 10ම මේ අරමුණ වෙනස් කරන්නට බුදුහාමුදුරුව පෙන්වලා දුන්න කර්මස්ථාන 10ක්. ඒ නිසා මේ කර්මස්ථාන තමන් ගත යුතු කොයි වෙලාවෙද, නොගත යුතු කොයි වෙලාවෙද? දැන් සුන්දර දෙයකට, ප්‍රිය දෙයකට ඇලුනහම මෙත්තානුස්සතිය අරගෙන හරියන්නේ නැහැ. මරණානුස්සතිය අරගෙනත් හරියන්නේ නැහැ. අසුභානුස්සතිය ගන්න ඕනේ. තරාගිය වෙලාවක අසුභානුස්සතිය, මරණානුස්සතිය අරගෙන හරියන්නේ නැහැ. බුද්ධානුස්සතිය අරගෙන හරියන්නේ නැහැ. මෙත්තානුස්සතියම ගන්න ඕනේ. ඒක අරගෙන එහා සමගම අර තරහ සමතේට පත්වීමත් සමග බුද්ධානුස්සතිය, මරණානුස්සතිය ගත වෙනවා. කාමච්ඡන්ද අරමුණක් මතු විට නොයල්ම වෙනවා වෙත්වා, නොබැඳීම වෙත්වා, මිදීම වෙත්වා, නිදහස් වීම වෙත්වා කියන සමතයේද ඉන්පසු ත්‍රිලක්ෂණයේද වැඩිමෙන් අනතුරුව නිබිදානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව පටිනිසගම වඩන්නේ කෙසේද? ආසව අනුසය ධර්මයන් අතර වෙනස කුමක්ද? දෙවෙනි ප්‍රශ්නේ ආසව අනුසය කියන්නේ, ආසව කියන්නේ මේ රාග දේශ මොහ කියන තුන මතුවෙන ක්‍රමවේදයේ ආසව. ඒ කියන්නේ කාමාසව, භවආසව, දිත්‍යාසව, අවිද්‍යාසව කියලා ආසව හතරක්. ඒ ආසව කියන්නේ එක මතුවෙන්නේ ඕග නිසායි. ඕග කියන්නේ යම්කිසි බලවේගයක්. අපි දැන් ගඟක සැඩපාර වගේ දෙයක් තමයි මේ බලවේගය. ඒ නිසා මේ තමන්ගේ හිතේ තුල තියෙන මේ මත්වීමෙන් පැසවෙනකොට මේ ආසව හට ගන්නවා. ආසව හටගෙන ඒක වේගයක් හැටියට තමන්ට ඕගයක් හැටියට යෝග වෙලා සංයෝග වෙලා මතු වෙනවා. ඒකයි සංයෝජන 10ම සකස් වෙන්නේ ආසව නිසා. අනුසය කිව්වේ මේ කාම ආසව, භව ආසව, ditta ආසව, අවිද්‍යා ආසව කියන හතර අපිට ප්‍රහාණය කරන්න පුළුවන් විදිහට කොටස් 7කට, අනු කොටස් 7කට බෙදලා පෙන්නනවා. ඒ නිසා දැන් ආසව වල විචිකිච්ඡාව නැහැ. නමුත් අනුසය වල විචිකිච්ඡා අනුසය, ditthi අනුසය, මාන අනුසය, කාම රාග අනුසය, භව රාග අනුසය, අවිද්‍යා අනුසය කියලා හතකට එක දෙකේ දෙකටම බෙදලා තියෙනවා. ඒ නිසා ඒක බෙදලා කොටස් වලට බෙදලා පෙන්නලා තියෙන්නේ අයින් කරන්න පුළුවන් ආකාරයට. ඒ නිසා ඒ ආසව තේරුම් ගත පස්සේ අනු කොටස් වලට බෙදලා අයින් කරන්න පුළුවන්. ඊට පස්සේ අනිත් පළවෙනි ප්‍රශ්නේ, කාමච්ඡන්ද අරමුණක් මතු වූ විට නොයල්ම වෙත්වා, නොබැඳීම වෙත්වා, මිදීම වෙත්වා, නිදහස් වෙත්වා කියා ඉන්පසු ත්‍රිලක්ෂණයේද වැඩිමෙන් අනතුරුව නිබ්බිදානුපස්සනාව. ඔව්, ඒක ඉස්සෙල්ලා සමතේටපත් වෙන්න ඕන. දැන් මේ කාමච්ඡන්ද අරමුණක් ආව ගමන්ම අපි ඒක සුන්දර බව තමයි දකින්නේ. සුන්දර බවට තමයි අපි ප්‍රිය බව කියන්නේ, ප්‍රිය බවට තමයි. එතකොට අර ඇලීම, බැඳීම, සම්බන්ධ වීම නවත්තන්න ඕනේ පළමු කොට. ඉවසලා විමසලා නවත්තන්න ඕනේ. එතකොට අපි අර කාමච්ඡන්දයක්, ඇහැට ප්‍රිය දෙයක්, කනට ප්‍රිය දෙයක්කින් අපි ඇලෙන්න බැඳෙන්න යනවනම්, අපි කිලුටු වෙන්න යනවනම්, නොයල් මෙත්වා, නොයල් මනාතයි, මිදීම නාතයි, නිවන මනාතයි, නොයල් මෙත්වා, මිදීම මෙත්වා, නිවන දාස මෙත්වා කියන එක කරලා ඊට පස්සේ අර අනිත්‍යානුපස්සී, දුක්ඛානුපස්සී, අනත්තානුපස්සී, විරාගානුපස්සී, නිබ්බිදානුපස්සී කියන එකේ නොබැඳී ඉන්න පුළුවන්. අස්මිමානය හා සක්කාය දිට්ඨිය දෙකෙහි වෙනස මොකද්ද කියලා අහලා තියෙනවා. සක්කාය දිට්ඨිය කියන එකේ තේරුම, දිට්ඨිය කියන්නේ දැක්ම, සක්කාය කියන්නේ සෝකය. අපි මේ අදාගත්ත කූඩුව මේ රූපයමයි, රූපෙන්තර මමෙක් නෑ, රූපය මගේ ආත්මයයි, මගේ ආත්මය රූපයයි කියන මෙන්න මේ රූපය පිළිබඳ ඇති වැරදි දැක්ම. ඒ වගේම වේදනාව මමයි, වේදනාව විඳින්නේ මමයි, වේදනාව විඳින ආත්මය මමයි කියලා මෙහෙම රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහ ආකාර හතරකින් 20 ආකාර වූ සෝකය පිළිබඳ දැකීමක්, 20 ආකාර සක්කාය දිට්ඨිය. දැන් මේ අස්මිමානය කියන්නේ මේකනේ. අස්මිමානය කියන්නේ මැනීම. මානය කියන්නේ මැනීම. කාවද මනින්නේ? අස්මි තමන්. තමන් තමන් මැන්න මනිය මම දන්නවා. මම ලොකුයි, මම බලවත්, මම නිලවත්, මම කුලවත්. මේක අර මානේ, දැන් හීන මානේ, තුච්ච මානේ මට බෑ, මම පහත්. මේ ඒකත් මැනීම. ඒ නිසා මේ දෙකම මට පුළුවන් කිව්වත්, මම වෙමි කිව්වත්, මම නොවෙමි කිව්වත් මානේ. ඒ නිසා මම තමන් තමන්ව මැනින මිම්ම තම අස්මි මානේ. මේ අස්මි මානේ තම අර හීන මානේට, තුච්ච මානේට, මේ ඔය නොයෙකුත් මාන වලට, අභිමානේට, මේ මාන තව හරියට මාන තියෙනවා. මේ ඔක්කොම මාන වලට ඇතු වෙන්නේ මෙන්න මේ අස්මි මානේ මුල්. සක්කාය දිට්ඨිය වෙන එක. ඒක මුලින් අයින් කර ගන්න ඕනේ. ඒක තමන් තමන් මේ මේවා මේ කූඩුව මමයි කියලා හිතන එක. මේ වගේ කූඩු කෝටි ප්‍රකෝටි ගණක් හදන්නේ. තමන්ට කැමති දේ පවත්වන්න පුළුවන් උනේ නැහැ. ඒ නිසා මේ වගේ කූඩු වලට තමයි මේ අපි සංසාරේ ඔය ප්‍රිය කරලා මේ ඔක්කොම කලේ මොකද මේ කූඩු පෝෂණය කරන්නේ. මේ කූඩු පාත්ව ගන්න. නමුත් අපිට මේ සක්කාය දිට්ඨිය හරියට තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ කෙස් ගහක්වත් අපිට ඕනේ ආකාරයට පවත්වන්න බැහැ. ඒක තමයි සක්කාය දිට්ඨිය. මානේ කියන්නේ අර තමන්ව මැනි.
අස්මිමානේ
නිසා තමයි මානේ එන්නේ. ඊට පස්සේ මේ මානෙන් මාන තුනක් ඉවර වෙනවා. ඒක තමයි අනතිමාන. ඊට පස්සේ නිහතමාන. මාන අත ඉවත් වෙනවා. නමුත් අරහත් ත්වයට පත්වන තුරු අරහතුන් වහන්සේට මිසක් අස්මිමානේ වෙන කාටවත් සාමුලින්ම අයින් වෙන්නේ නැහැ. ඒ නිසා අරහතුන් වහන්සේ පමණයි මානෙන් සම්පූර්ණම ඉවත් වූ, අස්මිමානෙන් ඉවත් වූ පුද්ගලයා. අනික හැම පුද්ගලයෙක්ම අනාගාමී පුද්ගලයා මානයක් තියෙනවා. මාර්ගඵල ලැබූ ආර්ය පුද්ගලයා මම දකින ආකාරය පඨවියා පඨවි මාමඤ්ඤති, පඨවි මාමඤ්ඤති, පඨවිතෝ මාමඤ්ඤති, පඨවි මෙති මාමඤ්ඤති, නිබ්බානම් මාමඤ්ඤති යන්නත් පැහැදිලි කළ දෙන්න කියලා. දැන් අරහත්ත්වයට පත් වූ පුද්ගලයාට මිදී නිදහස් වෙන්න දෙයක් නැහැ. ඒ සියක පුද්ගලයා තමයි එමණෙන්නම් සෝවාන්, සකෘදාගාමි, අනාගාමි සහ අරහත් මාර්ගයේ ඉන්න පුද්ගලයා තමයි මේ පඨවි මාමඤ්ඤති, පඨවි ආමාමඤ්ඤති, පඨවි මෙති මාමඤ්ඤති, පඨවි දෝ මාමඤ්ඤති කියන මේ මේ මාර්ගය. දැන් අරහත් පුද්ගලයා පඨවි න මඤ්ඤති, පඨවිය න මඤ්ඤති, ආපෝ න මඤ්ඤති, තේජෝ න මඤ්ඤති, මමත්වේ කියලා, මගේ කියලා මේ පඨවි ආපෝ තේජෝ වායෝ පඨවි කිසිම දෙයක් උපාදානය කරගන්නේ නැහැ, අල්ලගන්නේ නැහැ, බදාගන්නේ නැහැ, නැවත එකතු කරගන්නේ නැහැ, තමන්ගේ කියලා ගන්නෙ නැහැ. ඒ නිසා න මඤ්ඤති. දැන් පුතග්ජන පුද්ගලයා ඔකේ අනිත් පැත්ත මඤ්ඤති. අරහතුන් වහන්සේ න මඤ්ඤති. අර ශ්‍රේක පුද්ගලයා, ඒ කියන්නේ සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් මාර්ගයේ ඉන්න මේ පුද්ගලයෝ හත් දෙනා මා මඤ්ඤති. ඒකයි වෙනස. මිදී නිදහස් වන්නට බලන. ඒ කියන්නේ මිදී නිදහස් වෙ යුතුයි කියලා දකිනවා. මිදෙන්නේ කොහොමද කියලා හොයනවා. මෙතන කියන්නේ මං හිතන්නේ අවිජ්ජාසව විස්තර කර දෙන්න කියලා. විස්තර කර පහදා දෙන්න කියලා. අවිජ්ජාසව වෙන්නේ නැති මේ කියපු කෙනා අවිජ්ජාසව වෙන්න ඕනේ. එමනම් අවිජ්ජාසව කියන එකේ තේරුම මේකේ විරුද්ධ පැත්ත මොකද? නිතරම බලන්න ඕනේ ද්වේතාවේ. අවිජ්ජා කියන එකේ අනිත් පැත්ත
විද්‍යා.
විද්‍යා කියන්නේ වේදිතබ්බෝ. විනිවිද දැකීමේ ශක්තිය. දැන් මොකද්ද මේ විනිවිද දකින්න ඕන? සම්මතය තුලින් පරමාර්ථ ධර්මය. සම්මතය විදලා බලලා, විනිවිද බලලා වේදිතබ්බෝ විඤ්ඤෝහීති කියන්නේ ඒකයි. සම්මතය විද බලල පරමාර්ථය බලන්න ඕනේ. මොකක් පිළිබඳව? මේ පැවැත්ම තුළ තියෙන හැම දෙයක්ම සීලය. සීලේ සම්මතයක් තියෙනවා. පරමාර්ථ ධර්මයක් තියෙනවා. සමාධියේ සම්මතයක් තියෙනවා. පරමාර්ථ ධර්මයක් තියෙනවා. මෛත්‍රියේ සම්මතයක් තියෙනවා. පරමාර්ථ ධර්මයකුත් තියෙනවා. ප්‍රඥාවේ සම්මතයක් තියෙනවා. මේ හැම දෙයක් තුළම. ඒ වගේම අපි මේ දකින හිතන සියලුම දේවල් වල සම්මත දෙයක් තියෙනවා. ඒ සම්මතය තුල තියෙනවා පරමාර්ථ ධර්මයක්. පරමාර්ථේ වැයිලා තියෙන්නේ කොහෙන්ද? සම්මතේ වැහුනේ මොහකින්ද? අවිද්‍යාවෙන් නෙමෙයි මොහේ. ඔන්න ඕතනයි වෙනස. මොහේ මොහේ කියන්නේ රාගයේ ද්වේෂය දෙකෙන් එකතු වූ තට්ටු දෙකක්. රාගයයි ද්වේෂයයි තමයි මොහේ එකතු වෙන්නේ. එතකොට මොහේ කියන්නේ මුවහ උනා. මොකද්ද මේ මුවහන්නේ? තමන්ගේ විද බැලීමේ තියෙන ශක්තිය මුවහ කරගෙන. ඊට පස්සේ විද බලන්න බෑ. මොට්ටයි. මනස මොට්ටයි කියන්නේ ඒකනේ. මොහේ මොට්ට උනා. මොට්ට උනාම මේක විද බලන්න බෑ. අර මේක හරියට හොඳ ලස්සන රම්බුටන් ගෙඩියක් කියලා. මේ රම්බුටන් ගෙඩිය හොඳ ලස්සනයි. අර හොඳට පාට තියෙනවා, ඈ පිනවනවා, අතට හොඳ බොහොම සින්දුයි. මේම මන පිනවනවා, ඈ පිනවනවා, මේම අල්ලාල බලනවා. නමුත් අර රම්බුටන් ගෙඩිය විතර ඇතුලේ තියෙන පරමාර්ථ ධර්මයේ සාරය ගන්න බැරුව වගේ. රම්බුටන් ගෙඩිය විඳින්න පුළුවන් වුණොත් අන්න විඥා. එතකොට අපිට මේ පරමාර්ථ ධර්මයේ මේ බුද්ධ දේශනාවේ දේශනා කරපු පරමාර්ථ ධර්මයේ දකින්න පුළුවන් වෙනවනම් වේදිතබ්බෝ විඤ්ඤෝ හීති කියන අර විද්‍යා උපාධි කියන එකපත් වෙනවා. ඉතින් ඒ නිසා අපේ මනස මොට්ට වුණාම මෝහය, මේ මෝහය නිසා මනස මොට්ට වුණාම පරමාර්ථ ධර්මයේ විදල බලන්න බෑ. මොකක් තුලින්ද? සම්මතය. සම්මතය තමයි මේ බුද්ධ ආගම. පරමාර්ථ ධර්මයේ තමයි බුද්ධ ධර්මය. ඒතකොට බුද්ධ ධර්මයේ තේරුම් ගන්න ඕනේ නිවන් දකින්න. බුද්ධ ධර්මයේ පැහැදිලිව තේරුම් ගත්ත පුද්ගලයාට විද්‍යා උදපාදිනවා. ඒක නිසා මේ අවිද්‍යාව කියන එකේ තේරුම විද බලීමේ ශක්තිය නැතිකම, එහෙම නැත්නම් බැරිකම. මෝහයෙන් තමයි මේ, එතකොට මෝහයේ ඉවත් වීමත් සමග විද්‍යාව උදපාදිනවා. ඒ මෝහය ඉවත් කරන්න නම් රාගය ද්වේෂය දෙකම ඉවත් කරන්න ඕන. එතකොට චක්කුම් උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි, විද්‍යා උදපාදි වූ ගමන් අන්න මේ විද්‍යා පජාති, අවිද්‍යා පජාති. කියනවා උපදිශේෂ සෞපදිශේෂ, ඒ කියන්නේ අනුපදිශේෂ. දැන් එකක් මේ කෙලෙස් උපදින සිතක් කියනවනේ, රාග දේශ මෝහ කියන එක, මාන දිට්ඨි අවිද්‍යා. දැන් මේ කය අපි උපතින් හදාගත්ත දෙයක්. දැන් මේ කය පවත්වාගෙන යනවා. හැබැයි මේ කය අපි උපකාර කරගන්නේ නැවත ඒ වගේ කයක් හෝ වෙන ආකාර කයක් හෝ සකස් කරගන්න. එතකොට අර එක පරිනිර්වාණයකින් කරන්නේ නැවත කයක් සකස් කිරීම සහ මුලින්ම අලුතෙන් සකස් කිරීම නවත්වනවා. කෙලෙස් පරිනිර්වාණයෙන් කරන්නේ ඒක. ඊට පස්සේ අනුපදිදේශ කියන්නේ මේ හදාගත්ත කය, මේ ආපෝ දේව්‍යෝ ආයෝ පඨවි වලින් හදාගත්ත කය පිරිනිවන සා මුලින්ම පරිනිර්වාණයට පත් වෙනවා. එතකොට අවස්ථා දෙකක්. දැන් රහතුන් වහන්සේ කලේ නික්කේසී වෙලා. නික්කේසී කියන්නේ කෙලෙස් පරිනිර්වාණය. මේ ඊට පස්සේ ඒ ජීවත් වෙන තියෙන කාලේ ඉවත් වුණාට පස්සේ අර සා මුලින්ම පරිනිර්වාණය ආයි උපතක් ලබන්නේ නැහැ. එතකොට උපතක් ලබන්නේ නැවත මොකද? අර කෙලෙස් පරිනිර්වාණය නොකළ නිසා. එතකොට කෙලෙස් පරිනිර්වාණය කළත් ආයි උපතක් හදන්න සකස් කරන්න ඒ ආයතනික රටාව නැහැ. ආයතනික රටාව සා මුලින්ම ඉවත් කරනවා. දැන් ආයතනික රටාව තමයි මෙතන අයින් කරන්නේ. ඒකනේ කිව්වේ කීනම් පුරාණං නවන්නත්ති සම්බං විරත් චිත්තේ ආයතිකේ ආයතිකේ වාස්මින් කිව්වේ ඔන්නෝ ආයතනික රටාව ඉවත් කරන්න ඕන. ඒක තමයි කෙලෙස් පරිනිර්වාණය. අර ඊට පස්සේ පාන නිවේ ගියා වගේ රාමුලින්ම ඉවත් වෙන්නේ අර අවසාන පරිනිර්වාණය. ඔව්. සියුත් පිළිසිඹියා තත්ත්වයට පත්තියක්කේ රාතුන් වහන්සේලාට පමණක්ද අනෙක් මාර්ගඵලලාභීන්ටද සියුත් පිළිසිඹියා තත්ත්වයට පත්විය හැකිද? දැන් සියුත් පිළිසිඹියා පත දිනක තේරුම යම්කිසි හතර ආකාරයක්. සියු කියන්නේ හතරනේ. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන මේ හතර. දැන් මේ අර්ථ හතරෙන් සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයාටත් පෙර කර්ම ශක්තිය බුද්ධේ නිවාසානු ඒ කර්ම ශක්තිය තියෙනවා නම් ඒ පුද්ගලයාට යම් කිසි කොටසක් ලැබෙනවා. හැබැයි සමහරෙකුට නිරුක්ති විතරක් ලැබෙන්නත් පුළුවන්, සමහරෙකුට ධර්ම විතරක් ලැබෙන්නත් පුළුවන්. හැබැයි පටිසම්භිදා ඥාන, පටිභාන පටිඥානත් කියන එක තමයි වැදගත්. ඒක තියෙන්නේ අරහතුන් වහන්සේ කෙනෙකුට පමණයි. දැන් මේ සිව්පිලි සිඹියා කියන එක අපි හිතනා වගේ සුළු දෙයක් නෙමෙයි. අත්තනානත්තේ පඤ්ඤා අත්තපටි සම්බිදේ ඥානං, ධම්මනානත්තේ පඤ්ඤා ධම්මපටි සම්බිදේ ඥානං, නිරුත්තිනානත්තේ පඤ්ඤා නිරුත්තිපටි සම්බිදේ ඥානං, පටිබාන පටිනානත්තේ පටිබාන පටි සම්බිදේ ඥානං කියලා හතරක්. මේ හතරම තියෙන අගත මොකද්ද? පටි සම්බිදේ. ඊට පස්සේ ධම්ම වව අත්ත වවත්තේන නානත්තේ පඤ්ඤා අත්තපටි සම්බිදේ නානං, ධම්ම වවත්තේන නානත්තේ පඤ්ඤා ධම්මපටි සම්බිදේ නානං, නිරුත්ති වවත්තේන නානත්තේ පඤ්ඤා නිරුත්තිපටි සම්බිදේ නානං, පටිබාන පටි වවත්තේන පඤ්ඤා පටි සම්බිදේ අවත්තේන ඥානං කියලා. වවත්තේන කියන්නේ විමර්ශනය. විමර්ශනය එමනන්න අර දැන් අපිට මේ විමර්ශනය කරලා විදර්ශනා කරලා බලන්න පුළුවන්කම තමයි. දැන් අර්ථනානත්වේ ධර්මනානත්වේ එකක්. ඊට පස්සේ මේ විදර්ශනා කරලා විමර්ශනය කරලා තමන්ගේ හිතේ ධර්මුණු වෙන දේ බලන එක ඊළඟට. ඊට පස්සේ දැන් අර්ථනානත්වේ පළවෙනි එක, අර අර්ථ වවත්තේන දෙවෙනි එක, තුන්වෙනි එක අර්ථ සල්ලක්කනේ ඥානන්තේ පඤ්ඤා, ධම්මන සල්ලක්කනේ ඥානත්තේ පඤ්ඤා, නිරුක්ති සල්ලක්කනේ තුන්වෙනි එක. ඊට පස්සේ හතරවෙනි එක අත්ථ උපලක්ෂණේ, ධර්ම උපලක්ෂණේ, නිරුක්ති උපලක්ෂණේ, ඒක හතරවෙනි එක. ඊට පස්සේ අත්ථ භාවිතේ, මේ අත්ථ භාවිතා කරන පරිහරණය කරන ව්‍යවහාර කරන එක බැලීම, ඒත් අත්ථ ධර්ම නිරුක්ති ඇටියට. ඊට පස්සේ අත්ථ විභජනේ, විභජනේ කරන්නත් පුළුවන්. ඊට පස්සේ අත්ථ පජ්ජෝතනේ, පජ්ජෝතනේ කියන්නේ බබලවන. ඊට පස්සේ අත්ථ විරෝචනේ, ඊට පස්සේ අත්ථ ප්‍රකාශනේ. නමයක් තියෙනවා. නවර කතර 36. මේ 36 ආකාරයේම ඥානයක් ලැබෙන්නේ සිව්පිලි සිඹියාපත් මහලත් මහ රහතුන් වහන්සේ කෙනෙකුට පමණයි. දැන් මේක හරියට මේකේ මේ අපේ දැන් පොළවෙන් ගන්නවා වටිනා මණිකක් හරලා. මේ මණික ඊට පස්සේ ඕවදලා සුද්ධ කළා, පිරිසිදු කළා, දැන් කපලා පොලිස් කළා, දැන් මිලක් ගන්න පුළුවන් විදියට හොඳට සකස් කළා දෙන්නවා. අර ධර්මය දැන් මඩගොඩේ තියෙන මණිකල වටින්නේ නැහැ. අර කැපුවේ නැති මණිකල වටින්නේ නැහැ. නමුත් මේ කපලා ඊට පස්සේ බබලෙන්ද විරෝචනය කියන්නේ අපි මේක විවටති විරෝචිත කියන්නේ මේ බබලලා විවරණය කළා කාට ප්‍රදර්ශනය කළා ඊට පස්සේ ප්‍රකාශ කරන්නත් ඕන. නැතුව හරියන්නේ නැහැ. ඒ ඊට පස්සේ මේක අලෙවියට කියන්නත් ඕන මණිකලේ වගේ මේ ආකාරයට මේ ධර්මයේ කියන එක අර මඩගෝරුවේ තියෙන දෙයක් තමයි සදාකාලික මේක තියෙනවා. නමුත් මේ ධර්මය මෙන්න මේ ආකාරයට නව ආකාරයට මේ පඤ්ඤෝත කළොත් තමයි එමුනම් බැබලින ආකාරයට ඉදිරිපත් කළොත් පමණයි මේක ධර්මයක් හැටියට ලෝකයාට අත්ථ ධර්ම නිරුක්තිය හැටියට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ සම්පදායට පැහැදිලි කරන්න කියලා කියනවා. පළවෙනි එක උත්තාන සම්පදා, දෙවෙනි එක ආරක්කන සම්පදා, තුන්වෙනි එක කල්යාණ මිත්‍ර සම්පත්තතා, හතරවෙනි එක සමජීවිකතා, පහ ශ්‍රද්ධා සම්පදා, හය සීල සම්පදා, හත ත්‍යාග සම්පදා, අට පඤ්ඤා සම්පදා. මේ ඔක්කොගෙම මේ අට ක්‍රමයටම කරන්න ඕන සං ප්‍රහාණය කිරීම, පාදා ඉවත් කිරීම. නැතුව වෙන මොකක්වත් නෙමෙයි. දැන් අද සාමාන්‍යයෙන් මේ සම්මතයෙන් ධර්ම දේශනා කරනකොට කියන්නේ මේවා සම්පත්. මේවා
සම්පත්.
වටිනා දේවල්. නමුත් මේක සං දැකගත්තේ නැතුවම මේක කියන්නේ මොකද? මේ රාග දේශ මොහ ඉවත් කරන්නට ඉදිරිපත් කරපු ක්‍රම වේද 8ක්. ස සං පාදා ඉවත් කරන්නට මේ සීලයෙන් ශ්‍රද්ධාවෙන් කොටසක් සීලයෙන් කොටසක් ත්‍යාගයෙන් කොටසක් ප්‍රඥාවෙන් කොටසක් උත්තාන වීර්යයෙන් කොටසක් ඊට පස්සේ ආරක්කන සම්පදා මේ කල්යාණ මිත්‍රතා ඒ කල්යාණ මිත්‍රාත් එක සම්පදා ඒක තමයි වැදගත් මේක ඊට පස්සේ සමජීවික මේ ව්‍යංගපද්‍ය සූත්‍රයේ ඈ කල්යාණ කියන්නේ බදා ගැනීම නෙමෙයි කලු නසන එතකොට කලු නසන්න කෙලෙ කෙලෙස් හැටියට දැනගන්න ඕනේ කලු නසන්න ඒ කල්යාණ මිත්‍ර සම්පදා කිව්වේ ඒකයි ධන්න අපිට ඔය කිව්වේ මේ මේ සෝදාපන්න ඵලයට එන මේ තුනනේ දක්ඨින්ජ අනුපගම්ම සීලය. ඒ කියන්නේ සීල කොට පරාමාසයෙන් වෙනස් වෙනවා. දික්ඨින්ජ අනුපගම්ම. දික්ඨි කියන්නේ සක්කාය දික්ඨි විචිකිච්ඡා දෙකම දික්ඨින්ජ අනුපගම්ම. අපි මෙතෙක් කල් ගිය අර නිවනට උපකාර නොවන දික්ඨි දෙක තමයි සක්කාය දික්ඨි විචිකිච්ඡා. ඊට පස්සේ දික්ඨින්ජ අනුගම්ම සීල වා ඒක අර සීල මේ සීලපද පරාමාසයෙන් වෙන් වී ඔය ඔක්කොගෙම තියෙන්නේ මේ සෝදාපන්න ඵලයට එන එකයි මාර්ගඵලලාභයට ඊට පස්සේ නයිජාතුගක්ක දෙයියන් පුනරේදීදී කියන්නේ අරහතුන් නාතේ උතන් තියෙනවා කර්මී මෙත්තු සූත්‍රයේ අග සෝවාන් සපුදාගාමි අනාගාමි අරියත් ඵල හතරටම එන තත් ඔගෙ තියෙන කර්මස්ථාන ඒක වැරදි වචනයක් ක්ෂණ සම්පත්තිය කියලා එකක් නැහැ බුද්ධ දේශනාව තියෙන්නේ කන කන කියන්නේ කපනවා රාග කය ද්වේෂ කය මෝහ කය මේ කය කියන එක තමයි කන සම්පත්තිය තමයි අද ක්ෂණ සම්පත්තිය ඇහැට මේ සංස්කෘත වචනයක් දාගෙන තියෙන්නේ ක්ෂණ සම්පත්තිය කියලා එකක් නැහැ තියෙන්නේ කන කන කියන්නේ යම් කිසි කද්ද මේ බැමි තුන රාග දේශ මෝහ තුන කපන්න ඕන මේක කැපුවේ නැත්නම් නැවත නැවත උපදිනවා ඒ නිසා දැන් හරියටම තියෙනවා මේ කය කන කීන කියන වචනේ මේ පිටකේ දැන් ආසවක් කය ඥානෙ ආසවක් ක්ෂේණානෙ නෙමෙයි අනුසයක් කය ඥානෙ මේ ඔක්කොම කපන මේ ඥාන මොනවද අර රාග දේශමෝ කපන කය කියන්නේ කපල ගන්න එහෙම නැත්නම් කය කියන එකේ තේරුම අයින් කරලා ඉවත් කරනවා දැන් අපි මේ කය කය කියන වචනේ හරියටම තේරුම් ගන්න මුලම වචනයක් තියෙනවා මොකද්ද සංඛ්‍යා සංඛ්‍යා සං කියන්නේ මොකද එකතු කරනවා ක්‍යා කියන්නේ අඩු කරනවා ඉවත් කරනවා අයින් කරනවා අපි මේ ඉලක්කම් කියන්නේ මොනවද සංඛ්‍යා කියන්නේ එකතු කිරීමටයි අඩු කිරීමට වැඩි කිරීමට බෙදීමට මේ ඔක්කොටම කරන්න ගන්න දේ සංඛ්‍යා මේක ක්‍රියා දෙකයි තියෙන්නේ එකතු කිරීමයි අඩු කිරීමයි බෙදන්නෙත් අඩු කිරීමෙන් වැඩි කරන්නේ එකතු කිරීමෙන් එතකොට මේ මේක තමයි මූල ධර්මයේ සංඛ්‍යා ඕක තමයි මේ මාගටි භාෂාවේ මුල්ම වචනේ ක්‍රියා කියන්නේ අඩු කිරීම කය කියන්නේ ඉතින් ක්‍රියා කියන්නේ දැන් කය ඒක ක්‍රියා වුණාට ඒක කය සංඛය මාගටි වචනේ තියෙන සංඛය සංඛය කියන්නේ ඉලක්කම් අඩු කරන්න වැඩි කරන්න කියන දේ දැන් මේ සංඛය කරන්න පුළුවන් සං අසං කරන්න පුළුවන් සං අසං අසං කියන්නේ මොකද එකතු කිරීම නවත්වනවා හැබැයි කය කරේ නැහැ දැන් දෙකක් තියෙනවා සං අසං කරන්න පුළුවන් සං කය කරන්න පුළුවන් මේ ක්‍රියා දෙක එකනි කිය අලෝභ දේ සමෝහ තම සං අසං අලෝභ ලෝභ කය දේශක් කය මෝහක් කය තම සං කය දැන් බුදුහාමුදුරුවෝ මේ කරපු වැඩේ අපිට එක වචනකින් පෙන්නවා සාර අසංකය කප්පය සාර අසංකය සාරයි කියලා මේ එකතු කරගන්න දේ අසංකල්ලා කය කරන්නට ගත වූ කාලය සාර අසංකය කප්පය ලක්ෂය කියන වචනේ පස්සේ හදාගත්ත වචනේ ත්‍රිපිටකේ මාර්ගදී වචනින් කොහෙවත් ඔය ලක්ෂය කියන වචනයක් නැහැ අද සාර අසංකය කල්ප ලක්ෂයක් කියලා හදාගෙන නමුත් මෙතන තියෙන්නේ සාර වද්දේ අපි සාරයි කියලා මේ ආපෝ තේජෝ වායෝ පඨවි මේ අහෙන් කනින් නාසෙන් දිවෙන් එකතු කරගත්ත දේ අසංකල්ලා කය කරන්නට ගත වූ කාලය සාර අසංකයක් පෙරුම් පිරුවා කියලා කියනවා මේක දැන් මේක මේ අවුරුදු ලක්ෂ 4 මාරක් හරි කල්ප ලක්ෂ 4 මාරක් හරි නෙමේ මේකේ තමාරෙ විතර අපි දැන් නැතුවට සමාජයට අවුරුදු 1000කින් 2000කින් කරගන්න පුළුවන් ඊට වැඩි කාලයක් යන්න පුළුවන් ඒක සීමාවක් නැහැ නමුත් මෙන්න මේ කාල පරාසය තමයි බුදුහාමුදුරුවෝ පෙරු පිටුවේ මොකද්ද මේ සං අසංක අසංකල සංකය කරන්නට මොකක් නිසාද සාරයි අල්ලගත්ත සං අසංකල සංකය කරන්න
කප්ප
කියන්නේ කල්පේ ඒක දැන් මෙහෙමයි කප්ප කියන එක කල්පයේ කියන එක සීමාවක් නැහැ බුදු දේශනාවේ තියෙනවා කල්පය මහා කල්පය පද්ද කල්පය බුද්ධ කල්පය මෙහෙම කල්පේ තව මුලින් වචනයක් දාලා ඒක වර්ගීකරණය කළා ඒ අනුව දැන් ඔය මහා පද්ද කල්ප මහා බුද්ධ කල්ප අසංඛ්‍ය කල්ප ඔයගෙ තියෙනවා ඒ කල්පයක් පිළිබඳව තමයි අර එක තැනක තියෙන්නේ අබේ ඇටේ අරගෙන ඒකේ තේරුම මේ උදාහරණ දුන්නේ මේකේ සීමාවක් අපිට පනවන්න බෑ කියන එකයි නැතුව මේ මේ මේක කාල පරාසය පිළිබඳව නෙමෙයි මේකේ කාලයේ සීමාවක් නැහැ කියන එක පෙන්නන්න
සංකල්ප ආකල්ප විකල්ප වගේ දේවල් වලට
ඔක්කොමයි එන්නේ දැන් සංකල්ප කියන්නේ අපි එකතු කරගන්න කාලය සංකල්ප දැන් අපි නොයෙකුත් ආගම් සංකල්ප දේවාගම් සංකල්ප අපි මොකද සංසාරේ දික් වෙන දේවල් ඒ නිසා ඒක තමයි සංකල්ප ආකල්ප කියන්නේ අපි මේ පරිහරණය කරන්නට එකතු කරගන්න කාල යම් කිසි කාල පරාසයක් තුළ අපිට පරිහරණය කරගන්න ලැබෙන දේ දැන් තෙල් ආකල්පයක් තියෙනවා තෙල් ආකල්පයක් ඒ වගේම මේ ඔක්කොම කල්ප කියන එකේ තේරුම යම් කිසි කාල පරාසයක් තුළ ආකල්ප කියන්නේ පරිහරණය කරන්න ඒ වගේම පරිගණක පරිකල්ප කියන එකේ තේරුමත් මේ පරිගණක ඒ දියුණු තාක්ෂණ යුගයේ තමයි පරිකල්ප මනක්කල්ප කියන්නේ අපි හිතෙන් අදාගත්ත මනෝලෝකයක් දැන් මුදල් ලෝකයේ හිතෙන් අදාගත්ත දෙයක්නේ ඒක තමයි මනක්කල්ප ඒ වගේ මේ නොයෙකුත් කල්ප තියෙනවා සබ්බේ ධම්මා අනාත්තාති කියන්නේ අර්ථය පැහැදිලි කරගන්න දෙන්න සබ්බේ ධම්මා අනාත්තාති කියන්නේ මේ ධම්ම කියන්නේ අපි දරාගෙන ඉන්න දේ ධම්ම කියන්නේ අපේ හිතෙන් දරාගෙන ඉන්න හදාගන්න දරාගන්න විග්‍රහ කරන්න දේවල් තමයි සබ්බේ ධම්මා මේවා අනාත්තාති මේවා මගේ කියලා ගැනීම මමයි ගැනීම මගේයි ගැනීම මගේ ආත්මයයි ගැනීම සුදුසු නොවන එක තමයි ඒක නිසා ඒක තේරුම් ගත්තොත් මේ හදාගත්ත දේ මට ඕන විදිහට මගේ කියලා පවත්ව ගන්න බෑ. ඒකයි සබ්බේ ධම්මා අනාත්තාති. හැබැයි සබ්බේ සංඛාරා අනිච්චාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති. ඒක ඊට වඩා වැඩි. දැන් සබ්බේ සංඛාරා කිව්වහම තමන් ඉතින් අදන සංඛාර. වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර, පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, අනිඤ්ඤාපි සංඛාර අතීත සංකාර වර්තමාන සංකාර අනාගත සංකාර කියන මේ සංකාර නමයි කියේ. නමුත් මේ සංකාර වලට අමතරව තව කෝටියක් දේවල් තියෙනවා. ඒවා මොනවද? ක්‍රියාති. ඒවා අනිත්‍යාති කියලා හිතන්න ඕනේ නැහැ. අනිත්‍යාති, දුක්ඛාති, අනාත්තාති කියලා හිතන්න ඕනේ මොනවද? මෙන්න මේ සංකාර පමණයි. සංකාර කියන්නේ මොනවද? යමක් එකතු කරගන්න අල්ලගන්න උපාදානය කරගන්න මේ පැවැත්ම හදන්න උපකාර වන සමුදේ ධර්ම බිහිවන සියලුම දේ සමුදේ. ඒකනේ කියන්නේ යංකෙන්චි සමුදේ ධම්ම සම්බන්ත නිරෝධ ධම්ම. ඒවා විතරයි නිරෝධ කළ යුතු. නැතුව ක්‍රියාදි නිරෝධ කර යුතු නෑ කරන්නත් බෑ. ඒකනේ අර කවුද එක්කනේ සංඥා නිරෝධ කරන්න කතා කරන්නේ. සංඥා නිරෝධ කළොත් අසංඥයි. එතකොට ඒ නිසා මේ සං තේරුම් ගන්නේ නැතුව බුදු ධර්මයේ තේරුම් ගන්නවා. සං තේරුම් ගත්ත තරමට බුදු ධර්මයේ තේරුම් ගන්නවා.
ක්‍රියාසිත සං බවට පත් නොවෙන්නට කටයුතු
කරනවා. අපයෝ දැන් ක්‍රියාසිතයි සංකාරසිතයි බොහොම සරල දෙයක්. අපි හිතමු මේ සංකාරයි ක්‍රියාසිතයි කියන එක හරියටම තේරුම් ගන්න ඕනේ. අපි හිතමු කෙනෙක් ඔන්න දානෙට කියලා මොනවා හරි හොඳ රස කෑමක් ගෙනා හොඳම රසම දෙයක් ගෙනාවා කියමුකෝ. මේ රසම දෙයින් අපිට කොටසක් පිළිගන්නවා. පිළිගන්නවාම මේක අපි පරිහරණය කිරීම ක්‍රියාවක්, සංකාරයක් නෙමෙයි. දැන් මේක හොඳ රසයි, ඔය ටික තියන්නකො, හෙටත් ගන්න. එක හෙටත් ඕකම ගේන්නකො. කිව්වොත් මොකද වෙන්නේ? සංකාරය. අර ඉල්ලුවා නම් ආපහු මේ ටික තිබ්බනම් හෙටත් ගන්න කියන බලාපොරොත්තුවෙන් සංකාරය. ඒ වගේ තමයි හැම දෙයක්ම මේ වගේ ඕනම දෙයක් ක්‍රියාසිතක් හැටියට පවත්වන්න පුළුවන්, සංකාරයක් හැටියට පවත්වන්න පුළුවන්.
පරිහරණය කරද්දී දානමය වස්තු. එතරම්දි අපි ඒක රසයි කියලා හිතුවද
ඒක සංකාරයක් වෙන්නේ. ඒ හිතුවත් නේද මාර ක්‍රියාව හිතේ. ඒක රසයි කියලා හිතුවිල්ල නිසා තමයි පටිච්ච වේල ආවක තියන්නේ ආදට රටක් ගන්න පුළුවන් හෙටටත් ගන්න පුළුවන් කියලා කියන්නේ අර හිතවිල්ල නේද පටිච්ච වීම නිසා අර පටිච්ච සම්උප්පාදයක් වෙනවා. ඒකයි
කුසල
දෙපැත්තටම හිතන්න ඕනේ නැහැ. මේක ප්‍රිය අප්‍රිය කියලා මෙර වීච කරන්න කිව්වොත් ඒත් සංකාරය. අර ප්‍රියයි කියලා මේක තියන්න කිව්වොත් ඒත් සංකාරය. දැන් මේ වගේ තමයි හැම දෙයක්ම අපි පොඩි පොඩි දේවල් ගැන උන් නැහැ හිතන්නේ. දැන් සං වෙන්නේ නැත්නම් රාගයෙන් පටිච්ච වෙන්නේ නැත්නම් ද්වේෂයෙන් පටිච්ච වෙන්නේ නැත්නම් මෝහයෙන් පටිච්ච වෙන්නේ නැත්නම් පටිච්ච සමුපා සං උපදින්නේ නැත්නම් ඒක සංකාරයක් නෙමෙයි. ඒක සංකාරය නෙමෙයි. එතකොට මේ සං උපදින ඇති තේරුම් ගන්න ඕනේ. තුනයි සං උපදින්න හේතු වෙන්නේ පටිච්ච වෙන්නේ රාගයෙන් පටිච්ච වෙනවා ද්වේෂයෙන් පටිච්ච වෙනවා මෝහයෙන් පටිච්ච. මේ පටිච්ච වීම කපල ගන්න නම් රාගය ද්වේෂය මෝහය බැම්ම කපල දැම්ම ගමන් පටිච්ච වෙන්නේ නෑ සං උපදින්නේ නෑ සංකාර සිද්ධ වෙන්නේ නෑ. මේක හරි මේ බොහොම සං තේරුම් ගන්න ගන්නම් හැබැයි මේක තේරුම් ගන්න බෑ.
සංකාර නැත්නම් සංසාරෙත්
නෑ. ඔව් සංකාර නැත්නම් සංකත සිද්ධ වී වෙන්නේ. සංකත නැත්නම් සම්බන්ධේ ඇති වෙන්නේ. සම්බන්ධේ නැත්නම් අර බැඳෙන්නේ නෑ ඉදිරියට සකස් කරන්නේ නෑ. අමේ ඒකට මහල කියන සන්තුට්ටි පරමන්දන. සන්තුට්ටි කියන්නේ තුට්ටි කියන්නේ තුනි කරලා ඉවත් කරලා අයින් කරන එක. තුට්ටි කියන්නේ මාගදී වචනේ තුනි කරලා ඉවත් කරලා ගාව බිඳලා ඉවත් කරන එක. ඒ කියන්නේ සං තමයි මේ ඔක්කොටම දැන් පරමන්දනම් කියන්නේ මේ රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් දැනෙන බැඳීම් තුනම අපි තුනි කරලා ඉවත් කරලා කපල දැමීම තමයි සන්තුට්ටි පරමන්දනම්. සන්තෝෂය පරමදන්නය කියන එක වැරදි. සන්තුට්ටි පරමදන්නම් කියන මාගදී වචනේ තේරුම සං ඉවත් කළා ලීල් කළා අයින් කළා ඉවත් කිරීම පරම ධනයයි. අභිධර්මය අතහැරීම යන අදහස නම් අයන්නේ අර්ථය අතහැරීම යන අදහස නම් අනිත්‍යන්නේ තේරුම තමන්ට කැමති දේ පවත්වා ගත නොහැකි යන තේරුම වන්නේ කෙසේදයි පාදා දෙන්නේ. දැන් මේකේ මාර්ගදී වචනේ නිත්‍ය කියන එක තමයි තමන්ට කැමති දේ පවත්වාගෙන යන්න. ඒ කැමති දේ පවත්වාගෙන යන්න බෑ කියන සත්‍ය අවබෝධයයි අනිත්‍ය. අනිත්‍ය කියන එක අනුපස්සනා කරගත යුතුයි. නැතුව දැන් අතහැරීම නෙමෙයි මේක. අතහැරෙන්නේ මොකද? අනිත්‍ය නිසා. අතහැරීම නිසා අනිත්‍ය මෙනෙහි කිරීම නිසා නිත්‍ය සංඥාව අතහරිනවා, සුඛ සංඥාව අතහරිනවා, සුභ සංඥාව අතහරිනවා, අත් සංඥාව අතහරිනවා. ඒ නිසා තමන්ගේ හිතේ ඇති වූ ගතියක් මේ නිත්‍ය අනිත්‍ය දෙකම. ඒ නිසා මේ වචනේ කිව්වට මේක හරියට තේරුම් ගත්තේ නැත්නම් මේ මාගදී භාෂාව තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඉච්ඡ තමා මුල. ඉච්ඡ තමා පටිච්ච වෙන්නේ. ඉච්ඡ තමා නිච්ච වෙන්නේ. එතකොට ඉච්ඡ නැති කිරීම තමයි න ඉච්ඡ අනිච්ච වෙන්නේ. කැමැත්ත මේ කැමැත්තක් ඇතිවීම නිසා ඉච්ඡ වෙනා නිච්ච වෙන්නේ. එතකොට කැමැත්ත හිත ඇතු වූ කැමැත්ත අයින් කිරීමයි අනිච්ච. හොඳයි දැන් තවත් ප්‍රශ්න තියෙනවා නම් ආන්නේ 11ට තවත් වෙන 10ක් විතර තියෙනවා. දැන් චේතෝ විමුක්තිය කියන එක තියෙන බුද්ධ ධර්මයේ ප්‍රඥා විමුක්තිය කියන එක තියෙනවා. මේ චේතෝ විමුක්තිය ව්‍යාකාරයි අකුප්පා චේතෝ විමුක්තිය සහ චේතෝ විමුක්තිය. අකුප්පා චේතෝ විමුක්තිය කියන එකේ තේරුම කුප්ප නොවන කම්පණිය නොවන අර නොසෙල්වෙන කියන එකයි. එතකොට අකුප්පා චේතෝ විමුක්තිය ලබන්නේ ප්‍රඥා විමුක්තියට පත් වූ පුද්ගලයායි. දැන් ප්‍රඥා විමුක්තිය නැතුව ලබන චේතෝ විමුක්තියක් තියෙනවා. ඒක
අනාර්යයි.
ඒක අනාර්යයි. ඒක ඔය දැන් ධ්‍යානලාභින් අභිඥාලාභින් ඉති ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් ඉස්සින් වහන්සේලා ඒගොල්ලෝ ලබන චේතෝ විමුක්තිය ආයි කුප්පා. ඒක කුප්පයි. ඒක කම්පණයටපත් වෙලා නමුත් අර ප්‍රඥා විමුක්තියටපත් වෙලා මෝහය මුල උදුරා දැම්මට පස්සේ කුප්පා චේතෝ විමුක්තියක් වෙන්නේ නැහැ, අකුප්පා චේතෝ විමුක්තිය. සම්මාදිට්ඨිය කියන්නේ ඉතින් සංවලින් මිදී නිදහස් විය යුතුයි කියන දැක්ම. හරියට තේරුම් ගන්න ඕනේ සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? දැක්ම. සම්මාදිට්ඨිය හරියන්නේ සම්මා සමාධියට, සම්මා ඥානවලට, සම්මා විමුක්තියටම නේද? සංවලින් මිදී නිදහස් වෙලා ක්‍රමානුකූලව සම්මා විමුක්තියටම, සංවලින් මිදී නිදහස්ව විමුක්ති ලැබෙන විමුක්තිය. අපි මේ නිවන් දකින්නවා කියන්නේ මොකද්ද? විමුක්තිය. විමුක්ති ඥාන දර්ශනය. එතකොට මේ විමුක්ති ඥාන දර්ශනයේ අවසාන පියවර තමයි සම්මා විමුක්තිය. සම්මා විමුක්තියට එන්න බෑ සම්මාදිට්ඨිය නැත්නම් සම්මාදිට්ඨි පුබ්බංගම. එතකොට සම්මාදිට්ඨියට පත් වූ පුද්ගලයාට තමයි සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි මේ ඔක්කොම ලැබිලා අවසාන පියවර තමයි සම්මා විමුක්ති. සම්මා ඥාන, සම්මා විමුක්ති.
සම්මා සමාධිය
කියවහම සංවලින් මිදී නිදාස් වීමට වෙන සමාධිය.
සම්මා
සම්බුද්ධ කිව්වේ සම්මා කියන්නේ සංවලින් සාමුලින්ම මිදී අර සං බීකිරීමේ ශක්තිය උදුරා දැම්මා. බුද්ධ කියන්නේ මොකෝ? රාග දේශම බීකිරීමේ ආයතනික රටාව සාමුලින්ම උදුරා දැමූ උත්තමය බුද්ධ සම්බුද්ධ. සම්බුද්ධ කියනවා නමුත් ලෞතරා බුද්ධ කියන්නේ සම්බුද්ධ උරුමයි. බුද්ධ කියන එක දැන් පච්චේක බුද්ධ, අරහත් බුද්ධ, ලෞතරා බුද්ධ තුන් බුද්ධත්වම සම්බුද්ධ උරුමයි. දැන් ජානතෝ පස්සතෝ අරහතෝ සම්මා සම්බුද්ධ කියන්නේ හැම කෙනෙකුටම අරහතුන් ආදීටම ආයිති. ඔව් කියයට කිව්වනේ ඉන්දියාවේ භගවා මුනි. දැන් ඔය ඉන්දියාවේ භගවත් ගීතාවේ තියෙන මුනි කියලා නොයෙකුත් තීර්ෂවරුන්ට ඉද්ධිප්‍රාතිහාරකාව ගීයයට චේතෝ විමුක්තිය ලැබුණා. හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට නෙමෙයි, තීර්ෂවරුන්ට ඉද්ධිප්‍රාතිහාරකාව. දැන් සායි බබා මුනිවරයෙක් ඉන්දියාවේ. ඒ වගේ තව බාගල ඉන්නවා ඕන තරම් ඒගොල්ලෝ මුනිවරු. ඔය භගවත් ගීතාවේ කියන වචනයක් තමයි මුනි. හැබැයි ත්‍රිපිටකයේ තියෙන මුනි කියන වචනේ මහා මුනි. දැන් බුදුහාමුදුරන්ට කිව්වේ මොකද්ද? මහා මුනි. ඒකෙන් දැන් ඔය හිරිවැඩුන්නට යහපත් කමක් තියෙනවා. මහා මුනි ආව. අදත් මහා මුනි ආව. මහා මුනි වැඩ සිටිය තැන තමයි මහා මුනි ආව. දැන් දැනටත් තාම තියෙනවා මාමුණියා ගෝලේ, මාමුණියා කියන ගම. අදත් තියෙනවා මේ හිරිවැඩුන්නට එහා ගම. හිරිවැඩුන්නේ අතර ගම. එතෙන්ද ගම දැන් මහමුණි වෙලා ආවේ බුදුහාමුදුරු පළවෙනි වට්ටේ ඒ ගමට. ඒකයි මාමුණියා. තවත් මොනවද ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. තව විනාඩි 10ක් 15ක් තියෙනවා. දැන් මේ අනිමිත්ත සමාධිය අනාගාමී පුද්ගලයාටත් එනවා. අනිමිත්ත සමාධිය, අපනිහිත සමාධිය, ශුන්‍ය සමාධිය තුනම අනාගාමී ඵලයටත් එනවා. හැබැයි සංඥා වේදිත නිරෝධ සමාපත්තිය එන්නේ අරහතුන් වහන්සේට පමණයි. අනිමිත්ත නෑ, ඒක දැන් නිමිති ආවට ඒවට පටිච්ච වෙන්නේ නෑ. නිමිති ආවට ඒවට එකකටවත් පටිච්ච වෙන්නේ නෑ. අපනිහිත කියන එකේ තේරුම අර ප්‍රනීත භවනේ. පනිහිත කියන්නේ ඒ ප්‍රනීත භවට අර රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් ඇලෙන්නේ නෑ. පටිච්ච වෙන්නේ නෑ කියලා. දැන් එතෙන්දි පටිච්ච වෙන්නේ නෑ. ඒ අනාගාමී පුද්ගලයාට පුළුවන් අනිමිත සමාධියට, අපනිහිත සමාධියට, ශුන්‍ය සමාධියට පත් වෙලා මේ අනාගාමී සුවේ විනිවිද. පුළුවන් පටිච්ච වෙනවාමයි. සෝවාන් ඵලයට පත් වූ පුද්ගලයා පටිච්ච වෙනවා. සකෘදාගාමී මොකද හේතුව? රාග දේශ මොහ තුනම තාම තියෙනවා. අනාගාමී පුද්ගලයා රාග දේශ දෙකම සාමුලින්ම ඉවත් කළා. ඉතින් රාගයෙන් දේශයෙන් තමයි මේ පටිච්ච වෙන්නේ. මොහෙන් පටිච්ච වෙනවා අඩු.
සෝවාන් ඵලකට රාග දේශ මොහ වල ජම් ප්‍රමාණයක
නෑ හරියටම සෝතාපන්න ඵලයට පත් වූ පුද්ගලයා රාග දේශ මොහ හරියටම දැකලා තියෙනවා. එච්චර. තාම අයින් කළේ නෑ පොඩ්ඩක් අර. අයින් කරන්න ඕනයි කියන එක දැක්කා. තමන්ගාව මේ රාග දේශ මොහ තියෙන නිසා දුක් විඳිනවා කියන එක දැක්කා. මේක අයින් කරන්න පුළුවන් කියන එක දැක්කා. මේක අයින් කළොත් නිදහසක් ලැබෙනවා කියන එක දැක්කා. අන්න ප්‍රත්‍යවේක්ෂ නුවණ පහල. ඒ නුවණ පහම ලැබෙනවා සෝතාපන්න පුද්ගලයාට. තාම අයින් කළේ නැහැ. කුණුගඩ බව දැක්කා. මේ ආගයන් නයි සර්පය කියලා දැක්ක දැන් කරේ දාගන්න යන්නේ නැහැ. මේ කරේ දාගෙන ඉන්නේ ආගයන් නයි සර්පය ද්වේෂයේ වෛරයේ ක්‍රෝධයේ තම ආගයන් නයි කුණුගඩ සමාන රාග ඒවා දැක්කා. ඉතින් දැක්ක දේවල් දැන් ඇත්ත වශයෙන්ම අයින් කරන්න ඒ මොහොතේ ඉඳන්ම උත්සාහ කරනවා බලන්න. ආපහු එන්න බෑ කියනවා. එතනින් මෙහෙමයි. ඒ නමුත් ඒ දැක්කට මේක අයින් කරගෙන යන කාලයක් තියෙනවා. ඒ කාලයේ පුද්ගලයාට වෙනස්. දැන් බාහ්‍ය දාරුවිරිතුමා විනාඩි 2කින් 3කින් මුළු ඔක්කොම. නමුත් සමහර අය ආත්ම 14 15 බිම්බිසාර රජුගේ ආත්ම 14. ඉතින් ඒක නිසා ආත්ම ගන්න කියන්න බෑ හරියට. මේ එමණන්නම් මේ උපජ්ජති කියන උපත් ගන්න කියන්න බෑ. හැබැයි තව තියෙනවා හතක් බව හතක් ඉවත් කරා. බව හතක් මිසක් උපත් හතක් නෙමෙයි.
ඒක සමහර
මේ විනාඩි 5කින් බව හතම ඉවත් කළා. බව කියන එක ජාති නෙමෙයි. ඒකයි මේකේ වෙනස. දැන් බවයි ජාති දෙක පටලවාගෙන ඔය කතා කරන්නේ. බව කියන එක අද සම්මතයේ ව්‍යවහාරය නම් බව කියන්නේ මේ භවයේ ඒ භවයේ පෙර භව. නමුත් බුද්ධ දේශනාවේ මාගදී භාෂේ භව කිව්වේ කර්ම බීජ. කර්ම බීජ හතයි තියෙනවා. ඒ හතම විනාඩි 5කින් ඉවත් කරන්න පුළුවන්.
එතකොට දාරුවිරතුමා අර ඊළඟට සෝහන් අකුරදාම අරියත්තර ඵලයට
සුළු කාලය තුල මුළු ඔක්කොම කර්ම බීජ අවසන් කළා. ඉවත් කළා. මොකද්ද? දානීය බුදුහාමුදුරුවන්ගේ දෙයක් නෙමෙයි. දානීය තුල නිවන් දකින්න කිසිසේත්ම බෑ. දැන් බුදුහාමුදුරුවෝ උපදින්න ඉස්සෙල්ලක් තිබුණා දානීය. බුදුහාමුදුරුවෝ උපදින්න ඉස්සෙල්ලක් දානීය තිබුණා. බුදුහාමුදුරුවන්ගේ තිබුණේ දාන සීල භාවනා නෙමෙයි. දැන් ධම් වැට පැවැත්වූ රජවරු සිටවරු මේ වෙලෙන්දෝ ධනපතිය ඕන තරම් තිබු හිටිය බුදුහාමුදුරුව ඉපදෙන්න ඉස්සෙල්ලා. ඒ වගේම සීලය රැක්කා. දැන් මහමායා දේවි සීලය රැක්කා. ඒ වගේම භාවනා කර අසිතෞද උද්දකරාම පුත්‍ර සිටියා. ඒ බුදුහාමුදුරුවන්ගේ දේවල් නෙමෙයි. බුදුහාමුදුරුවෝ මේ දාන සීල භාවනා කියන තුන අයින් කරලා සාමුලින්ම අයින් කළේ නැහැ, වෙනස් කළා. බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ මොකද්ද? සීල සමාධි ප්‍රඥා. එතන දානේ නැහැ. හැබැයි දානේ කියන එක වෙනුවට බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළා ඡාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාදිය. ඔන්න ඡාගෝ කියන එක බුදුහාමුදුරුවන්ගේ. දැන් අද තියෙන ඊටපස්සේ බුදුහාමුදුරුවෝ දැන් මේ සංයුක්ත නිකායේ තියෙන හොඳට දාන විභංගය කියලා ඊටපස්සේ දාන විභංග සූත්‍රයේ දාන ආනිසංස ඵල දක්ඛින විභංග මේ දානීය පිළිබඳව බුදුහාමුදුරුවෝ සූත්‍ර ධර්ම 100ක් 200ක් දේශනා කළ තියෙන සංයුක්ත නිකායේ අංගුත්තර නිකායේ මේ මජ්ක්‍ධිම නිකායේ පා මේ එක තැනකවත් බුදුහාමුදුරුවෝ දානය කියන එක නෙමෙයි වර්ණනා කරලා තියෙන්නේ. දානය කියන එක බුදුහාමුදුරුවෝ නොඑක ආකාරයකට නිග්‍රහ කරලා තියෙන්නේ. දානේ මිනිස්සු අද මේක උනේ මේ ලංකාවේ ඒ බැමිනිටියාසාය කාලේ මේ කාම ස්වාමීන් මේ මාර්ගඵල ලබන්නට ඉන්න හැට දානේ දෙන්නවත් ක්‍රමයක් තිබුණේ නැති කාලෙක මේ දානය කියන එක පළවෙනි දැනට ගෙනාවා. දැන් පාරමිතා දාය ත්‍රිපිටකේ කොහෙවත් නැහැ දාන පාරිත්‍යාව කියලා. මේ පස්සේ අටුවාවල ගම මේ ඔක්කොම තියෙනවා. ඒ නිසා හුඟාක් දේවල් ඔය පස්සේ අදාගත්ත දේවල් තියෙනවා මේ ත්‍රිපිටකේ. මේ දාන කියන එකේ තේරුම බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙන්නේ දා කියන්නේ ගිනි ගන්නවා. දානවා කියන්නේ ණය වෙනවා. ගිනි ගන්නා ණයක් වැරදියට භාවිත කරනවා. වැරදියට පරිහරණය කළොත් වෙන්නේ මොකද්ද? ගිනි ගන්නා ගින්දර ගාවා වගේ වෙනවා. ඒක නිසා මේක බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙන්නේ මේ දානය පිළිබඳව හුඟක් අමුතු දෙයක්. නමුත් අද සම්මත ධර්මයේ විග්‍රහ කරන්නේ මේක උඟා වෙනස් විදියට. හේතුව මොකද? අර සිව්පදේ ලබා ගන්නට අවශ්‍ය වන මේ පරියායක් සකස් කරන්න. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ දානානිසංස සූත්‍රයේ පිළිබඳව හරියටම කිව්වොත් එහෙම මේ දානය දෙන්න එකයි කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ නෑ. කිසි දවසක එහෙම එපයි කිව්වේ නෑ. හැබැයි ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ කියන අර පරමාර්ථයෙන් දෙන්න ඕන. දැන් අද මිනිස්සු දානෙ දෙන්නේ තව අපි ඔන්නම් විනාඩියක් දෙකක් කතා කරමුකෝ. අද දානෙ දෙන්නේ මොකද? යමක් තමන්ට ආපහු ප්‍රතිලාභයක් එක්ක මේ ආත්මෙම තමන්ට කෑම බීම ඉඩම් ගඩම් ගෙවල් දෙවල් එක යණීප වෙන්න මොනවා හරි ප්‍රතිලාභයක් ලබා ගන්න. එහෙම නැත්නම් මතු ආත්මික ලබා ගන්න. බුදුහාමුදුරුවෝ කියන එක අපේක්ෂා දානියක් එහෙම බලාපොරොත්තු වුණු නිවනට ඒක බාධා. ඊට පස්සේ තව දානි දෙන්නේ මේ මේ හොඳට දානංශම්ද සූත්‍රයේ තියෙනවා මේ විග්‍රහ කරලා. අම්මල ගාත්තල කරන නිසා අල්ලපු ගෙදර මිනිහා 10 ආම්දුරු 10 කෙනෙක් දානි දෙනවා අපි 20 අර තරඟෙට. අල්ලපු ගෙදර මිනිහා හොඳට මේ ප්‍රයිවට් ඩයිට් බුරියානි දුන්නා මේ ඊට වඩා හොඳ දෙයක් මේ ගෙදර දුන්නා තරඟෙට. මේ වගේ මේ තරඟය එක්ක අම්මල ගාත්තල අර પરම්පරාවෙන් එන නිසා එහෙම නැත්නම් අර මිනිහා උයන්නේ නැහැ අර ආමුදුරු හරි කවුරු හරි උයන්නේ නැහැ අපි උයනවා. ඒක නිසා මෙහෙම තියෙනවා මේ වැරදි ආකල්ප අතකින් තමයි මිනිසු දාන දෙන්නේ. හැබැයි අර බුදුහාමුදුරුවෝ කිව්ව එකම දානයයි දානේ ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ අශේෂ විරාග නිරෝධ. ඒක සඳහාම දානය
දෙන්නේ.
ඒ දන් දෙන එකත් ඉතින් ඒ දානයක් තමයි. තමන් යමක් බලාපොරොත්තු වෙන දන් දෙනවනල්ලේ වැඩන්න. අර ත්‍යාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ නම් තව ලෙඩෙක්ව සුදා නිදාස් කරන්න සුවපත්ම පරිත්‍යාගයක් හැටියට අර ආකල්පය. එතකොට ආකල්පය අනුවයි මේ දානේ ආනිසංස අදීනු ඒක බුද්ධ භාෂිතේ පැහැදිලි කරලා නැහැ. පස්සේ අටුවාකාරය තමයි ඔය පාරමිතා කියන වචනයක්වත් බුදුහාමුදුරන්ගේ කන්නේ පූජා විලියෙන් තමයි පාරමිතා මතුවලා තියෙන්නේ ලෝකෙට. දැන් මුල් ත්‍රිපිටකයේ ධර්මයේ ওই පාරමිතා කියන එකක් නැහැ. මේ මුල් ත්‍රිපිටක ධර්මවල ත්‍රිපිටක දේවල් නෙමෙයි පූජාවලිය. ඊට පස්සේ තව ඔය අධර්ම රත්නාවලි පොළොන්නරු යුගයේ අවසානයේ අනුරාධපුර යුගයේ අවසානයේ තමයි ඔය උඟාක් මේ මිනිස්සු පාරමිතා පුරන්නේ. අද මේ තියෙන මේ ථේරවාදී සම්ප්‍රදායට ආපු පාරමිතා ඔක්කොම ඒවා. දැන් අර සාරාංශික කල්පයක් කියන එක තේරුම් ගත්තට පස්සේ පාරමිතා පුරන්න දැන් මෙතන දැන් තමන් අතීතයක් තියෙනවා. තමන් අතීතයේ කරපු හොඳ දේවල් ඉතිනවා වැඩි පුබ්බේකට පුණ්‍යතා තියෙනවා. ඒව නෑ කිව්වේ නෑ. නමුත් නිවන් දකින්න අපිට ඕන වෙන්නේ මේ බුදුහාමුදුරුව දේශනා කළේ හතරක්. මොකද්ද? මනුෂ්‍යත්ව ප්‍රතිලාභෝ, සද්ධම්ම ශ්‍රවණං, කල්යාණ මිත්‍ර සම්පatti, ධම්මානුධම්ම ප්‍රතිපද. මේ වෙන මොකක්වත් නිවන් දකින්න අවශ්‍ය නෑ.
මොකද කල්යාණ මිත්‍ර සම්පත්තියකට කල්යාවේ
නේද? කල්යාණ මිත්‍ර රාගය
තියෙනවා.
දැන් කල්යාණ කියන්නේ කෙලෙස් නැතන මිත්‍රා. මිත්‍රා කියන්නේ ඇත්ත වශයෙන්ම එක මෙත්තා.
කියනක බුද්ධල සම්බන්ධයක්
නෑ නෑ නෑ. ඒක මිත්‍රා මෙත්තා.
මෙත්ත.
ඔව් මෙත්තා. මෙත්තා.
මෛත්‍රී සාගතය.
මෛත්‍රී සාගතය.
ස්වාමීන්
වහන්සේ සුපත්ත සංගය
දෙවියන්ට
පින් දෙන්නත් අපි යමක් බලාපොරොත්තු වෙන්නේ. ඒක වැරදි. ඒක බුද්ධ දේශනාවක් නෙමෙයි. දැන් දෙවියන්ට පින් දෙය යුතුයි. පින් දෙය යුතුයි යමක් බලාපොරොත්තු වෙන්නේ මේ ඒ පුද්ගලයාට නිවන් බලාපොරොත්තු නිවන් ලැබේවා කියන අපේ නිදහස් වීමේ නිදහස් කිරීමේ චේතනාව. දැන් අද දෙවියන්ට මිනිස්සු පින්දෙන්නේ දෙවියන්ගෙන් ප්‍රතිලාභය යහපත පීඨ බලාගෙන. මේකයි වැරද්ද. ඒ නිසා දෙවියන්ට පීඨ දෙන්න බෑ, පීඨ වෙන්නත් බෑ මිනිහෙකුට. මිනිහෙකුට විතරයි දෙවියන්ට පීඨ වෙන්න පුළුවන්. මිනිහෙකුට විතරයි පින්කමක් කරන්න පුළුවන්. මිනිහෙකුට විතරයි පින් දෙන්න පුළුවන්. මිනිහෙකුට විතරයි පින් අනුමෝදන් කරන්න පීඨවන්න පවරන්න පුළුවන්.